ජීවිතේ පළවෙනි වතාවට අරිය මග යන පිරිසකට මම කතා කරන්නේ. මම වෛද්‍ය තරෝෂි කාතුකෝරල හම්බන්තොට මහරෝහලේ බාහිර රෝගී අංශ වැඩ කරන්නේ. මට වයස 30ක් වෙනවා, 31 ලබනවා හෙට නෙවෙයි අනිද්දාට. වයස 30ේදී මගේ සද් වයස උදා වුණා. ස්වාමීන් වහන්සේ මට ආරාධනා කරා මගේ අත්දැකීම ඔබ සමග බෙදා ගන්න කියලා. මමත් බුලින් ඔබ සියලු දෙනා වගේම දානශීල භාවනා, ඇත්තටම දානශීල භාවනා මගේ ජීවිතය වෙලා තිබුණා. ඒකට සුදුසු පරිසරයක් පොඩි කාලේ ඉඳන්ම මට ලැබිලා තිබුණා. අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ මට කිව්වේ දෙයියෝ දුන්නු දෝණි කියලා. මොකද මේ අම්මට අවුරුදු 5ක් බබාලා නැතුව ඒ පන්සලට ගොඩාක් බෝධි පූජා කරන් පස්සේ තමයි මම පිළිසිඳගෙන තියෙන්නේ. මේ හද අම්මයි තාත්තයි තින්නවා. ඒ දෙයියෝ දුන්නු දෝණි අම්මටයි තාත්තටයි සිරිසත් ධර්මයේ දෙන්නයි දැන් කොහොම හරි උත්සාහ ගන්නෙ. මං ඉන්ටර්න් කරේ 2014. තාම මම ජූනියර් ඩොක්ටර් කෙනෙක්. මේ අවුරුදු දෙකහමාර වෙන අවුරුද්ද මගේ යන්නේ. ඇත්තටම පුංචි කාලේ ඉඳන් මට කවුරුවත් කියන්න ඕනුනේ නෑ මං පන්සිල් රැක්කා. අමුතුවෙන් මට රකින්න දෙයක් තිබුණේ නෑ ඒවයි. මං හැමදාම ආචිත් එක්ක ඉස්සර සිල් ගන්න ගියා. අර මට හොඳට මතකයි මේ අනිත් පුංචි ළමයි දඟලද්දි මං කවදාවත් දැඟලුවේ නෑ. එහෙම ඉඳිද්දි A-level කරලා අර ෆැකල්ටි සිලෙක්ට් වෙලා ගෙදර ඉන්න අවුරුද්ද, ඒ අවුරුද්දේ තමයි දානශීල භාවනා ජීවිතය වෙච්ච මට නිවන කියන එක හොයන්න ඌමනාව ඇති වුණේ. ඊට කලින් නිවන බුද්ධාගම පොත්වල අහලා තිබ්බට මට නිවන මන්තුලින් හොයන්න ඌමනාවක් තිබුණේ නැහැ. මං ඒක නමක් මතක් කරන්න ඕන, මගේ ජීව විද්‍යා ආචාර්යතුමා මීවන පලානි ශ්‍රී ධම්මාලංකාර හාමුදුරුවන්ගෙන් පස්සේ මම මේ ලෝකේ ගරු කරනවා නම් කෙනෙක්ට එතුමට ගරු කරන්නේ. මගේ ජීව විද්‍යා ආචාර්ය අජිත් පුෂ්පකුමාර මහත්මයා එතුමා තමයි මට නිවන පිළිබඳ මූල බීජය මුලින් ඇති කරේ. මං අද ඒ බීජ පැල කළ ගහක් වෙලා ඉන්නවා නම් ඒ බීජ පැල කරේ එතුමා. අවුරුදු 20 ඉඳන් තමයි මම නිවන් දහම හොයන්නේ. ගිහි පැවිදි දෙපක්ෂෙම සෝවාන් වෙන්න මග කියනවා කිව්ව දෙපක්ෂෙම ධර්ම දේශනා මං ඇහුවා. ඒ කියන විදියට ඒ දේවල් කරා සියල්ලම නැති වුණත්, හැබැයි ඒ කණිදම මට දැනෙච්ච දෙයක් තමයි ඒ ධර්ම දේශනා ටික දුරක් අහගෙන යනකොට මටම තේරෙනවා මෙයා කියන්නේ ඇත්ත නෙවෙයි කියන එක. මේ මට වැරද්ද මන් තුලින් හදාගන්න තේරෙන්නේ නැහැ. නමුත් ඕන හාමුදුරු නමක් ඕන ගිහි කෙනෙක් කොතන හරි බණ කියනවා නම් ඒ කාලෙත් මට ඉව තිබ්බා මේ ඇත්ත මගද නැත්නම් මෙයා අනුමානෙන්ද කියන්නේ කියන එක. ඒ නිසා මන් නම් වශයෙන් කියන්නේ නැති වුණත් මට මීවන පලානේ හාමුදුරුවන්ගේ දහම් පොතක් අතට හම්බෙනකන් එතකන් මේ ලංකාවේ සහ ලෝකේ අරහත් කියලා කියපු අරි මගඵල ලැබලා කියපු ගිහි පැවිදි කාගෙත් මම බණ අහලා ඒවා මම පැත්තකට කරා. හැබැයි මට මන් තුලින් තේරුණේ නැහැ හොඳ මොකද්ද කියලා. මට ඒ වුණාට තැනත් එක කියන්න පුළුවන් ඒ කාලේ ඉඳන්ම මෙතනයි වැරදි කියලා. ඔහොම ඉන්න කාලෙක අපේ ENT යුනිට් එකේ ડોક્ટર රොහාන් මට පොතක් කියවලා තිබ්බා. හාමුදුරන්ගේ පොතක්, අර චූටි පොතක් තියෙන්නේ මේ බුද්ධ භාවනා කියලා. මොකුත්ම හාමුදුරුව ගැන කියන්නේ නැතුවයි මට ඒ පොත නිකන් මට එවලා තිබ්බේ. සති දෙකක් විතර මම ඒ පොත පැත්තකිනුත් තියලා තිබුණා. මේ එක දවසක් මගේ හිතම මට කිව්වා මේ පොත කියවන්න කියලා දැඩි ලෙස. මම ඒ පොතේ පෙල්ලනකොට අහම්බෙන් එක ඡේදයක් පෙල්ලුවා, පෙල්ලුණා පිටුවක්. ඒකේ එක ඡේදයක් මම කියෙව්වා. මොකද ඒ දවස්වල ඕනම් පොතක ඕන තැනක් කියෙව්වම මේක මේ කියන්නේ ඇත්තද බොරුවක්ද කියලා තේරෙන ගතියක් මට ඒ දවස්වලම තිබුණා. හරියටම ඒ උන්වහන්සේගේ පොතේ ඒ ඡේදේ අනුත්පාද නිරෝධය කියන වචනේ වාක්‍ය කීපකින් පැහැදිලි කරලා තිබ්බා. ඒ වාක්‍ය කියවනකොටම මට තේරුණා අනුත්පාද නිරෝධය කියන්නේ මොකද්ද කියලා. මෙච්චර කාලයක් මම සමුදය තුලම නිරෝධය තියෙනවා කියලා හිතාගෙන හිටපු මට සමුදයට කලින් නිරෝධ කරන්න ඕනේ කියන එකේ වාක්‍ය කියවනකොටම තේරුණා. මට හෝගාලා ඇඬුණා. මම විතරයි දා ගෙදර හිටියේ. මට හෝගාලා ඇඬුණා මං හොයපු ධර්මය හම්බුණා කියලා. ඊට පස්සේ මට තේරුණා හාමුදුරුවෝ කියන්නේ 100% ඇත්ත කියලා. ඊට පස්සේ මම YouTube එකේ හාමුදුරුවන්ගේ බණ කීපයක් ඇහුවා. මට කවුරුවත් හිටියේ නැහැ කියලා දෙන්න මුලින් සන්දේශනාව අහන්න, ඊට පස්සේ දේතාවේ අහන්න, ඊට පස්සේ ත්‍රිපරිවර්ත චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදය අහන්න කියලා කවුරුවත් කියලා දුන්නේ නැහැ. නමුත් මට මතකත් නැහැ මම මුලින් උන්වහන්සේගේ අහපු බණ මොනවද කියලාවත්. නමුත් ඒ හැම දෙයක්ම මට තේරුණා. ඊට පස්සේ කොහොම හරි අහම්බෙන් බණක උන්වහන්සේම කිව්වා මේ පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලබන්න ඕන, චත්තාරෝඨානානි බලන්න ඕන, සෝවාන් වෙන්න කියලා. දැන් මට උන්වහන්සේගෙන් බණ අහනකන් ඉවසිල්ලක් තිබුණේ නැහැ. ඊට පස්සේ ඒ ඩිසెంబර් මුල් සතිය වගේ තමයි මම උන්වහන්සේගේ පොත කියුවේ. ඊට පස්සේ මුල් සතිය හෝ දෙවෙනි සතිය මට හරියට මතක නැහැ නොවෙම්බර් මැද සතිය, ඩිසెంబර් තිබිච්ච මුල් මාසේ භාවනා වැඩසටහනට මං ආවා. මේ ඇවිල්ලා මේ දවස් හතේ ඉඳලා ඒ සෝතාවදානේ පඤ්ඤා සුතුමේ ඥානය ලබාගෙන මග නොමග පැහැදිලි කරගත්තේ. ඒක සෙනසුරාදි ඉවර වෙලා ඉරිදම අපි ගියා බුදුගල. ගිහිල්ලා තමයි මං හම්බන්තොට ගියේ. එතකොට දෙසැම්බර් වලින් පස්සේ දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි, මාර්තු හතරට මං එක දිගටම ආවා. කොහොම හරි ධර්මතාවය මිසින් මට කාර්යබහුලත්වය මැද වුණත් ඒ දවස් හත එක දිගට හදන්න හැමදේම කෙරුණා. එහෙම තමයි සිරින්නාංශයේගේ සද්ධර්මයට අලංකාරයක් එක් කරපු මීවන පලානේ සිරි සද්ධර්මා ලංකාර හාමුදුරුව කියන්නේ කවුද කියන එක මම තේරුම් ගත්තේ, සහ උන්වහන්සේගේ ධර්මය තේරුම් ගත්තේ. මං ඕගොල්ලන්ට කියන්නම් මං කොහොමද පළවෙනි දවසේ ඉඳන් මේකට අනුගත වුණේ කියන එක. අනුගත වෙනවා කියන වචනේ තේරුම අපි අලුතෙන් ඒ පුරුද්ද ගන්නවා කියන එක. මොකද අර අනුත්පාද නිරෝධය කියන වචනේ අහනකොටම මට තේරුණා මේක පුබ්බේ අනනුසුතේසු ධම්මේසු එකක් කියලා. මේක මීට කලින් මං කවදාවත් කොතනකවත් කාගෙන්වත් අහලා තිබුණ නැති දෙයක්, හීනකින්වත් හිතලා තිබුණ නැති දෙයක්. සහ අර මාර්ගඵල ලැබනවා කියන එක අපිට සම්මත ලෝකේ මවලා තිබුණේ හරි නිකන් කය විසිරෙනවා, හිත විසිරෙනවා, අමුතු මැජික් වෙන දේවල් විදියට. මම දකින්න එක කාරණයක් තමයි ඒක සියලු දෙනාම පිළිගන්නවා ඇති. මේ ලෝකේ සමාන ප්‍රඥාව තියෙන කවුරුවත් නැහැ. අපි කාගෙත් ප්‍රඥාවල් වෙනස්, අපේ කම්මාවරණ වෙනස්, අපේ පෙරපින් වෙනස්, අපේ කර්ම බීජ පොදි එකිනෙකට වෙනස්. ඒ නිසා ස්වාමින් වහන්සේ එකම වචන වුණාට දේශනා කරන්නේ ඒ වචන එකිනෙකා තුලට කාවදින විදිය, එකිනෙකාට තේරෙන විදිය, ඒ තුලින් එකිනෙකාගේ පෙරපින මතුවලා ප්‍රඥාව අවදි වෙලා සුතමේ ඥානය ලැබෙන විදිය වේගය වෙනස්. එතකොට හැබැයි අපි දන්නවා අවංකව අපිට අපි ගැන ඉවක් තියනවා. ඒකනේ මන උස්ස වෙලා ඉපදුනේ. මන උස්ස වෙච්ච ඕනම කෙනෙක්ට කන් ඇහෙනවා නම්, මන්දබුද්ධික වෙලා නැත්තම් හොඳ නරක තේරුම් ගන්න පුළුවන් ඕනම කෙනෙක්ට තේරෙනවා. තමන්ට මේ කියන දේවල් තේරෙනවද නැද්ද, කොච්චර දුරට තේරෙනවද, මොනවද තමන්ගේ දුර්වලතා, තමන් හදාගන්න ඕන මොනවද කියන එක. මේක අර අපේ සිංහලේ කියමනක් තියෙනවානේ, තමන් හිසට තමා අතම සෙවණැල්ල කියලා. මේක හැමම තමයි කල්‍යාණ මිත්‍රයෙක් අපට මග කියලා දෙනවා මහා අනුකම්පාවකින්. හැබැයි උන්නාසට අතින් අල්ලන් දක්කන් යන්න බෑ නිවනට. දක්කන් යන්න අපි ගොනුත් නෙවෙයිනේ, දක්කන් යන්නත් බෑ. බුදුහාමුදුරන්ටවත් කවුරුවත් අතින් අල්ලගෙන නිවනට එකගෙන යන්න බැරි වුණා. ඒක අපි විසින්මයි කළගත යුත්තේ. ඒ නිසා මම අවධාරණය කළ යුතු එක කාරණයක් තියෙනවා. මේ දැන් ඔබ මෙච්චර කාලයක් පවෙන් වැළකීලා පින් කරමින් ඔබ අතිබහුතරයක් දෙනා මෙච්චර කාලයක් නිවන් මාර්ගය හෙව්වා ලැබුණේ නැහැ. නමුත් ඔබ සීල දෙනාටම දැන් නිවන් මාර්ග බොහොම පැහැදිලිව පිරිසිදුව සිව්පිලිපි සිඹියා පත්ව විග්‍රහ කරන අති උත්තමයන් වහන්සේ නමක් මුණ ගැහෙලා තිනවා. අපි සීල දෙනාම වාසනාවන්තයි ඒකට. දැන් අපි වයි හැඩේ මන්සන්දියකට ඇවිල්ලා තියෙන්නේ. ඒ වයි ජංක්ෂන් එකේ එක පාරක් තමයි යහපත් පැවැත්ම, අනිත් පාර තමයි නැවැත්ම. මම පළවෙනි දවසේම අවබෝධ කරගත්ත දෙයක් තමයි ওই පාරවල් දෙකේම එකෙනෙක්ට යන්න බෑ. යහපත් පැවැත්ම නම් පින්කම් කර කර පවෙන් ඈත් වෙලා අර වෙනද වගේම දාන සීල භාවනා කර කර යහපත් පැවැත්ම මගේ යන්න පුළුවන්. සතර අපායට යන රිස්ක් එකෙන් මිදිලා නෑ. කෙනෙක්ට මේ ජන්මය තුලම මේ ජාතිය තුලම අඩුම තරමේවත් සෝතාපට්ටි ඵලයට එන්න සැබෑ ඌමනාව තියනවා නම් නිකම් අතු පිටින් කියන එක නෙවෙයි. ඒ ඌමනාව ලේමස් සැට නහර වලින් එන්න ඕන කෙනෙක්ගේ. එතකොට වයි ජංක්ෂන් එකට දැන් ඔබ ඇවිල්ලා තියෙන්නේ. ඔබ තීරණය කරන්න ඕන මම යන්නේ යහපත් පැවැත්මද, මම නැත්තම් මේක නවතා තිත දබන පැවැත්මට මං අවතීර්ණ වෙනවද කියලා. ආනපානය කියන එක හිත දෙගඩියාවෙන් වංකව කවදාවත් කරන්න බෑ. කරන්න පුළුවන් අර මතු පිටට නිකන් කරනවා කියලා පේන්න විතරක්. ප්‍රතිඵල සාක්ෂාත් කරගන්න ඕන නම් යහපත් පැවැත්මත් අයහපත් පැවැත්මත් දෙකම හලන්න ඕන. පුණ්‍ය පාප පහිනස්ස නැවැත්ම ම පමණක් තමන්ගේ අදිඨානය විය යුතුයි. ඒ අවංක චේතනාවේ අවංක ඌමනාව තමන්ගේ හද පත්ලෙන්ම එන්න ඕන එකක්. මොකද මේක මේ තමන්ගේ හිතනේ තමන් පිරිසුදු කරගෙන යන්නේ. එතකොට තමන්ට අවංක වෙලා කවදාවත් මේ වැඩේ කරගන්න බෑ. ඒ නිසා මුලින්ම ඔබ තීරණය කරන්න ඕන. දැන් අතිබහුතරයක් දෙනා ඉන්නවා. සමහර අය මේ භාවනා වැඩසටහනට ආවා දැනුම විතරයි අරගෙන යන්නේ. ඊට පස්සේ දැනුම හොඳටම ගන්නවා, හොඳටම මේ කියන දේවල් තේරෙනවා. ඒ වුණාට ඒක ඇප්ලයි කරලා ආනපාන කරන්නේ නැත්තම් තමන්ගේ හිතේම පහළ වෙන, තමන්ගේම හිතේ පහළ වෙන රාග ද්වේෂ මෝහ කිලිටි ගති අයින් කරගන්නේ නැත්තම් වීත රාගේ වීත ද්වේෂේ වීත මෝහි මෙත්තා කරුණා මුදිතා ගුණ තමන් තුල පරිපූර්ණ කරගන්නේ නැත්තම් ඒ කියන්නේ අරියම ගයන්නේ නැහැ කියන එක. අර ලිස්සන ගහට නැගලා කොඩිය ගත්තේ නැහැ වගේ. ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ නැහැ කියන එක. ඒ නිසා ඔබ තිර අදිට්ඨානයක් ඇති කරගන්න. ඔබට සිරි සද්ධර්මය හම්බ වෙලා තියෙනවා. අපි සියලු දෙනාටම අපිට අරිය උත්තමයන් වහන්සේ නමක් හම්බ වෙලා තියෙනවා. අපේ පෙර පිනට යුග මෙහෙවරක් ඉටු කරන්න උන්වහන්සේ පහළ වෙලා තියෙනවා. අපි ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන. විශේෂයෙන්ම මම මතක් කරන්න කැමති මේ දැන් මෙතන ඉන්න භාගයක් විතරක් ඉන්නේ ගොඩක් අවුරුදු 50ට වඩා වැඩි වෙච්ච කට්ටිය. ඕනම කෙනෙක්ට ඕන වෙලාවක මරණය කියන එක එන්න පුළුවන්. වයසක උදවිය හොඳට මතක තියාගන්න අපිට යන්න කාලයක් නැහැ කියන එක. හෙට උදේ නැගිටින්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. හෙට උදේ වෙනකොට අංශ භාගයක් හැදිලා උඩ බලාගෙන ඉන්න පුළුවන් වෙන්න පුළුවන්. අවුරුදු 27 28 29 වෙනකොට heart attack හැදිලා මැරිලා වැටෙන මිනිස්සු ඉන්න කාලයක් අද. ඒ නිසා විශේෂයෙන්ම අර සම්මතේ අපි වයසයි කියන අය හොඳට හිතට ගන්න ඕන. උපරිම ප්‍රයෝජන ගන්න මේ කාලේ. එතකොට ඊළඟ එක තමයි දැන් මේ භාවනා වැඩසටහනට ආවම මෙතන ඉන්නවා කවදාවත් හාමුදුරුවන්ගේ බණ අහන්න නැතුවත් සමහර වෙලාවට පළවෙනියෙන්ම භාවනා වැඩසටහනට ආපු අය ඉන්නත් පුළුවනි. සමහරට හාමුදුරුවන්ගෙන් බණ අහලා කවදාවත් වැඩසටහනට ඇවිල්ලා නැතුව මේ පළවෙනි වතාව වෙන්නත් පුළුවනි. සමහර අය කීප වතාවක් ආපු අය ඉන්නවා. ඒ වගේම ඇවිල්ලා ඒ කියන දේ හරියට කරලා අරිය මගට වැටිලා තමන්ගේ ඉතුරු මාර්ගඵල සාක්ෂාත් කරගන්න ආපු අයත් ඉන්නවා. ඒ හැම කොටසම මෙතන ඉන්නවා. එතකොට ඔබ ඒක අමතක කරන්න එපා. ඔබේ එහා පැත්තේ ඉන්න කෙනා ඔබට පිටින් කියන්න බෑ කිසි දෙයක්. එයා හැම මොහොතකම ඉන්නේ ආනපාන වෙන්න පුළුවන්. එයා හරියට මග අඳුරගත්ත කෙනෙක් නා. සමහරට ඔබේ ශාලාවේ එහා පැත්තේ එයා ඇස් දෙක පියාගෙන උඩු බැලි අතට ඉන්නවා වෙන්න පුළුවන්. ඔබට හිතෙන්නේ එයා නිදි වෙන්න පුළුවන්. ඔබ එහා පැත්තේ කෙනෙක් එක්ක අල්ලාප සල්ලාපේ පටන් ගත්තොත් අර කෙනාගේ ආනපාන බිඳෙනවා. ඔබ වැංගාර්ථෙන් ඔබ තුල කරුණාව නැහැ කියන එකකින් ඔප් වෙනවා. ස්වාමින් වහන්සේ මහරාහුල වාද සූත්‍රය කියනකොට කියලා දෙයි, දේශනා කරයි කරුණාව කියන්නේ මොකද්ද කියන එක. ඒක මෙච්චර කල් අපි හිතාගෙන හිටපු එකට වැඩිය හාත්පසින්ම වෙනස් දෙයක්. තමන්ගේ හිතින් කයින් වචනෙන් අඩුම ගාන ඉරියව්වකින්වත් තව කෙනෙක්ගේ නිවන වහන්නේ නැහැ කියන එකයි සැබෑ කරුණාව කියලා කියන්නේ. එතකොට එහෙම කෙනෙක් අඩු ගානේ වචනේ තේරුම හරි දන්න කෙනෙක් කවදාවත් කතා කරන්නේ නැහැ එහා පැත්තේ කෙනාට බාධාවක් වෙන විදියට. එතකොට ඔබම තීරණය කරන්න. මේ මහා වාසනාවන්තින් ගොන්නක් මෙතෙන්ට ඇවිල්ලා තියෙන ඔබ සියලු දෙනාම මහා වාසනාවන්තයි. මේ දවස් හත තුළ උපරිම ප්‍රයෝජන ගන්න. තමන් නිවන් මග ඉදිරියට යනවා එක්කම තමන්ට නිහඬතාවය තුලින් අනුන්ගේ නිවන් මගට රුකුලක් දෙන්න පුළුවන්. ඒක තමයි නිහඬේ හඬ. ඒ නිහඬතාවය තුල ලොකු හඬක් නිකුත් වෙනවා. මෙයා අරිය ධර්මයේ තේරුම් ගත්ත කෙනෙක් කියන එක. එතකොට මං හිතනවා ඒ ටික ඇති වෙයි කියලා ඔබට නිශ්ශබ්දතාවය ගැන හිතන්න. එතකොට ටෙලිෆෝන් නාද වෙන එකල් නිශ්ශබ්දතාවයට අයිති දෙයක්. ස්වාමීන් වහන්සේ බණ දේශනා කරනකොට කුටුකුටු ගාන එකත් නිශ්ශබ්දතාවයට අයිති දෙයක්. අඩු ගානේ ස්වාමීන් වහන්සේ බණ දේශනා කරනකොට අපි හිතමු මට තේරිච්ච නැති දෙයක් මං එහා පැත්තේ කෙනෙක්ගෙන් අහනවා කියලා. දැන් මං අහන්නේ මට තේරිච්ච නැති නිසා. නමුත් එහා පැත්තේ කෙනාට හාමුදුරුවෝ කීර දෙ මග ඇරෙනවානේ. සහ අහල පහල ඉන්න කට්ටියගේ තවදානේ ඒකට යොමු වෙනවා. සමහරවිට අපි හිතන්නේ නෑ ඒක වැරද්දක් කියලා. ඒක නොහිත වෙන්නේ. එච්චරට සියුම් විදියට අපි තමන් ගැන තනුන් ගැන හිතන්න ඕන මේ අරිය මග යද්දි. ඒක මෙත්තා කරුණා මුදිතා උපේක්ඛාව ඒක කොටසක්. ඒක ඔබේ අරිය මගේ කොටසක්. මේ මේ ජීවිතේ අපි ඇහැරිච්ච වෙලාව ඉඳන් තද නින්දට යනකම්ම ආනපාන සතිය වඩන්න ඕනේ. ඒක ස්වාමින් වහන්සේ ඔබට හෙට හවසට මහා සතර සතිපට්ඨාන සූත්‍රය පටන් ගන්නවා. එතකොට අනිද්දා ඉන් අනිද්දා වරු තුනක් උන්වහන්සේ වචනෙන් වචනේ සමහර වෙලාවට ඇලපිල්ලෙන් ඇලපිල්ලට මොන්ටිසෝරි ළමයින්ට වගේ කියලා දෙනවා උන්වහන්සේ මහා සතර සතිපට්ඨාන සූත්‍රේ. එතකොට ඒ වෙලාවට අර ඇලපිල්ල එක්ස්ප්ලেইন කරන වෙලාවට මොකක් හරි ෆෝන් එකක් නාද වෙලා හරි මොකක් හරි වෙලා මිස් වුණොත් කෙනෙක්ගේ නිවන කෙනෙක්ට මග තේරෙන එකේ පොඩි දෙයින් ප්‍රමාද වෙන්න පුළුවන්. ඒ නිසා නිශ්ශබ්දතාවය ගොඩාක්ම වැදගත්. ඊළඟට දැන් ස්වාමින් වහන්සේගේ වැඩසටහන වලට කලින් සහභාගී වෙච්ච අයට නම් ස්වාමින් වහන්සේගේ බණ අහලම ඒගොල්ලෝ යානපාන කරලම පළවෙනි දවසේ ඉඳන්ම ඒගොල්ලන්ට හොඳ මේ හුරු පුරුද්දක් තියෙනවා කරන්න ඕන මොකද්ද කියන එක ආනපාන කළා තියෙන අයට. නමුත් ආනපාන කවදාවත් කරපු නැති කෙනෙක්ට මහා සතර සතිපට්ඨාන සූත්‍රය කියලා දීලා ඉවර වෙනකන් අර අඳුම් කුඳුම් වෙච්ච ස්වභාවයක් දැනෙනවා. මේ ඕනම කෙනෙක්ගේ හිතේ බුද්ධ කෝලහලයක් ඇති වෙනවා මුලින්ම මේ ධර්මය අහන්න පටන් ගන්නකොට. කියන්නේ බව උදුරා දැමීමේ ක්‍රමය පිළිබඳ හිත ඇතුලේ දෙගිඩියාවක් ඇති වෙනවා. අරකද මේකද කියලා මග හරියට පැහැදිලි වෙනකන් මං අතනින් ගත් එකයි මේකයි සංසන්දනය කරනවානේ. එතකොට ඒ සංසන්දනය ඇති වෙන එක ස්වභාවිකයි. ඒ නොසන්සුන් චිත්තය අතිමහත් බහුතරයක් දෙනාගේ සිත් තුළ පහළ වෙන දෙයක්. එනිසා ඔබ ඉවසීමෙන් විමසීමෙන් විශේෂයෙන් මුල් දවස් 3-4 ගත කළ යුතුයි. ගොඩාක් අයට 4 5 දවස ගිරිමානන්ද සූත්‍රේ සබ්බාසව සූත්‍රේ වගේ ඒ ටිකක් අර දැනුමත් වර්ධනය වෙලා ආනපාන කරන විදිහත් ගොඩක් ප්‍රශ්න අහලා निराකරණය කරගෙන 4-5 වගේ දවස වෙනකොට තමයි අර මේ හොඳටම මේ තේරුම් යන්නේ මේක තමයි මග, මෙච්චර කාලයක් ගිය මග වැරදි කියන එක. ඒ නිසා එතකන් ඉවසිල්ලෙන් ඉන්න ඕන. ඊළඟට ස්වාමින් වහන්සේ බණ දේශනාවක් ඉවර කරාම අපිට කියනවා ඕන කෙනෙක් ඕනම ප්‍රශ්නයක් අහන්න කියලා. අපිට උන්නාසේ විතරයි ඉන්නේ දන්නේ නැති ප්‍රශ්නයක් අහලා විසඳගන්න. ගෙදර ගිහින් අහන්න වෙන කවුරුවත් නැහනේ. පොතක් කියුවා කියලා උන්නාසේගේ අභිමුඛයෙන් අහනවා වගේ ප්‍රශ්න විසඳගන්න බෑනේ. මන්නම් පළවෙනි භාවනා වැඩසටහනේ මං හිතන්නේ මං වෙන්නේ නැති මමයි පියුබි වෙන්නේ නැති වැඩිපුරම ප්‍රශ්න ඇහුවේ සහ අවලාද ඇහුවෙත් ඒකට. මේ මට තේරෙන්නේ නැති හැමදේම මං ඇහුවා. ඒ මං එපයි මේ ගමන යන්න මට සහසුද්දෙන් ගමන මේ මාර්ගය පිළිබඳ මට නිරවුල් වෙන්න ඕන මම මේ ගමන යන්න. උන්නාන්සිට පුළුවන් අපිට උදව්වක් කරලා දෙන්න විතරයිනේ ප්‍රශ්නයක් ඇහුවොත් තමයි උන්නාන්සිට උත්තරයක් දීලා අපිට උදව්වක් කරන්න පුළුවන්. ඒ නිසා අර ගොඩක් අයගේ හිතේ චකිතයක් තියෙනවා. ගොඩාක් පිරිසක් ඉන්නකොට මං අහන ප්‍රශ්නේ මොඩ ප්‍රශ්නයක් වෙයිද දන්නේ නැහැ. අනිත් අය හිනා වෙයි. මේ මං කලින් බණ අහලා නැහැ. ඒක සරල දෙයක් වෙන්න පුළුවන්. ඒ වුණාට එහෙම නැහැ. උන්වහන්සේ අපි සියලු දෙනා කෙරෙහිම මහා කරුණාවකින් බොහොම උපේක්ෂාවකින් එකම ප්‍රශ්න සමහර වෙලාවට මට තේරිලා තියෙනවා දවස් හතේ සමහරලාට ඒ කියන්නේ අහන් ඉඳලා නැහැ කියන එක. එක්කෙනෙක්ගේ ප්‍රශ්න අහනවා ඊට පස්සේ දවසකත් සමහරලාට ඒ ප්‍රශ්නම තව කෙනෙක් අහනවා. අන්තිම දවසටත් ඒ ප්‍රශ්න අහන වෙලාවල් තියෙනවා. උන්වහන්සේ බොහොම සමසිතින් බොහොම උපේක්ෂාසිතින් බොහොම කරුණාවෙන් ඒ සියලු දෙනාට මේක කියලා දෙනවා. එතකොට අර අපේ ප්‍රශ්න විතරක් නෙවෙයි අනිත් අයගේ ප්‍රශ්නෙත් අහගෙන ඉඳලා ඒ උන්නාන්සේ කියන හැම වචනයක්ම සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානේ ලැබෙන්න සෝතෙන් අවදානෙන් ශ්‍රවණය කළ යුතුයි. එතකොට ඒ මේ දවස් හත තුල ඔබට ලොකු දැනුම් සම්භාරයක් ගන්න පුළුවන්. ඔබ තුලින්ම දැක්මකට යන්න උන්නාන්සේ එච්චර ධර්මස්කන්ධයක් වදාරනවා. උන්නාන්සේගේ වචනෙන් පිට වෙන සියලුම දේවල් බුද්ධ වචන. එක වචනයක් නෑ උන්නාන්සේගේ වචනවල බහ. එතකොට ඔබ ඒ වෙලාවට නිදාගෙන ඉන්නවා නම්, ඔබ ඒ වෙලාවට කුටුකුටු ගන්නවා නම්, ඔබ ඒ වෙලාවට මනෝලෝකික නම් ඉන්නේ, ඔබ ඒ වෙලාවට හරියට කියන දේ අහගෙන ඉන්නේ නැත්තම් සංසාරේ අපිට හිතාගන්න බැරි තරම් කාලයක් අපි දුක් විඳලා ඇවිල්ලා මහා දුර්ලභ අවස්ථාවක් මුණ ගැහිලා ඒ වගේ උත්මේක ඉස්සරහා බණ අහන්නත් වාසනාව ලැබිලා ඒ වෙලාවට නිදා ගන්නවා නම් ඉතින් ඊට වැඩිය හොඳයි අර පන්සලේ බල්ලා. ඒ පන්සලේ බල්ලා බණ ටික අහගෙන අර ඒකේ සැපට හරි උ ඉන්නවා අර කන් දෙක උස්සගෙන. එතකොට ඒ නිසා ඔබ මේ ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත යුතුයි. හොඳට මතක තියාගන්න මෙතෙන්ට ඇවිල්ලා තියෙන ඔබ සියලු දෙනාම මහා පුණ්‍යවන්තින් පිරිසක්. ඒකේ අයි දෙකක් නැහැ. උන්වහන්සේගේ බණ අහන්න කෙනෙක්ට හිතෙනවා නම් මෙතෙන්ට ඇවිල්ලා දවස් හතක් ඉන්න හිතෙනවා නම් ලේ කෙනෙක්ට ඒක හිතෙන්නේ නැහැ. උන්වහන්සේගේ ධර්ම මාර්ගය අනුගමනය කරන්න බුදුන් වහන්සේගේ ලේසියෙන් කෙනෙක්ට හිතෙන්නේ නැහැ. මේ සංසාර දුකට නවතා දුක නවතා තිත තබන පැත්තට යොමු වෙන්න කෙනෙක් ලේසියෙන් නැමෙන්නේ නැහැ. ඒක මං හොඳට බලලා තියෙනවා. මං හැමතිස්සෙම අපේ අම්මටත් කියන දෙයක් මගේ වයසේ ළමයි කසාද බැඳලා ළමයි හදලා වාහන අරගෙන ගෙවල් හදලා මහා විචුරණ දේවල් කරගෙන පැවැත්මට යද්දී කවදාවත් මම නම් කවදාවත් ඒ පැත්තට යන්නේ නෑ අම්මේ කියන එක මං ඒක කියන්නේ නිකන් නෙවෙයි කියන එක. මං හැමදාම අම්මා මට සමහර වෙලාවට කෑ ගහනකොට කියපු දෙයක් තමයි මං අම්මගේ මව කුසට ආවේ අනිත් මිනිස්සු වගේ කසාද බැඳලා රස්සාවක් කරලා ළමයි හදලා මැරෙන්න නෙවෙයි කියන එක. මට ධර්මයේ නොතේරෙන කාලෙත් මං එහෙම කිව්වා. මට අද ඒ කතාව 10,000 වාරයක් වැඩි දියුණු වෙලා තේරෙනවා. ඊළඟට ඒ උන්නාසගේ ඒ දේශනා ඉවර වෙනකොට අපි කාටත් යම් යම් ගැටලු ඒ දේශනාවලදී පැන නගිනවා. ඒ සියල්ල මහල විසඳ ගන්න. එතකොට ඒ දේශනාව තුළ තමන්ට රාත්‍රියට ගැටලුවක් නැහැ. එතකොට තමන්ට ධම්මවිෂය පවත්වන්න පුළුවන් රාත්‍රියට කනබොන වෙලාවට අද මම මොනවද අලුතෙන් ඉගෙන ගත්තේ කියන එක. හැම දවසකම හැම බණකම අහන හැම ප්‍රශ්නයකම දෙන හැම පිළිතුරකම ඔබේ ආනපාන සතියට කාරණා එකතු වෙනවා. ඔබ හරියට අහනවා නම් මේ දවස් හත ඉවර වෙනකොට අඩුම ගානේ පැය 3ක් එක සංඛාරයක් ආනපාන කරන්න දැනුම ඔබට තියෙන්න ඕන. එක සංඛාරයක් අඩුම ගානේ පැය තුනක් ආනපාන කරන මම කරපු විදිය මං කියන්නේ. මම සංඛාර දෙකයි ආනපාන කරේ. එච්චරට ධර්මස්කන්ධයක් උන්වහන්සේ දේශනා කරනවා, එච්චරට වත භග කළ යුතුයි මේ අවිද්‍යාව කඩන්න. මේ ගතත් හිතත් භග කළ යුතුයි. ඒකයි බුදුරජාණන් වහන්සේට භගවතෝ කියලා කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ කියන එක නෙවෙයි. උන්වහන්සේ වත භග කර බැලුවා, බලල සම්බෝධියට පත් වෙලා ඒ මග අපිටත් කියලා දුන්නා. වත භග කිරීම තුලින් මේ අවිද්‍යා අන්ධකාරය නැසලා සංසාර ගමන නවතන්න, නවතා තිත දබන ක්‍රමය. ස්වාමින් වහන්සේගෙන් පිට වෙන හැම වචනයකම, හැම දේශනාවකම තියෙන්නේ වත භග කර බලන ආකාරය. මේ ගතයි හිතයි ඔබට හත්වෙනි දවස වෙනකොට තේරෙයි. පළවෙනි දවසේ දැනුම බොහොම අල්ප නිසා. එතකොට ඊළඟට දැන් හතරවෙනි පස්වෙනි දවස වගේ වෙනකොට ඔබට යම් ප්‍රමාණයකට ආනපාන සතිය කරන්න මේ දැනුමක් ලැබිලා තියෙනවා. සමහර කලාතුරකින් අය ඉන්නවා පළවෙනි දවසෙත් ඒක කරන්න පුළුවන් අය. නමුත් බහුතරයක් දෙනාට මහා සතර සතිපට්ඨාන සූත්‍රවත් ඉවර වෙන්න ඕන ආනපාන. ඒක දැන් තමන්නේ කරන්නේ, කාටවත් කරවන්න බෑනේ. එතකොට තමන්ගේ රාග ද්වේෂ මෝහ සම්භව වෙන්න කලින් ඒව අනුත්පාද නිරෝධ කරන්න නම් ඒ සුතමේ ඥානය හොඳටම ලැබිලා ඒ ගැටලු निराකරණය කරගෙන තමන්ට යම් මට්ටමක මග්ගේ ඥානයක් ලැබෙන්න ඕන හතරවෙනි පස්වෙනි දවස් වෙනකොට. එතකොට තමන්ට පුළුවන් මට්ටමින් ආනපාන කරන්න පුළුවනි තමන්ට. මම නම් එහෙම ඒ මට පුළුවන් මට්ටමින් මම පළවෙනි දවස් ඉඳන් ආනපාන කරා. එතකොට දෙවෙනි දවසේ මට ප්‍රශ්න තියෙනවා හාමුදුරුවන්ගෙන් අහන්න. මං ආනපාන කරපු නිසා මට කරනකොට ආපු ගැටලු. හත්වෙනි දවස් වෙනකොට සියලුම ගැටලු මම निराකරණය කරගෙන ගියේ. මම කරේ එහෙමයි. ඒ කරොත්නේ ප්‍රායෝගික ගැටලු එන්නේ. එතකන් එන්නේ ධර්මයේ අර දැනුම ගැටලු විතරයිනේ. මේක කරන්න කරන්න උන්නාසිකෙන් අහලා දැනගන්න ප්‍රශ්න ගොඩක් මතුවෙනවා. සමහර තැන්වල හිර වෙද්දි, සමහර තැන්වලදී අනුත්පාද නිරෝධ කරගන්න බැරි වෙද්දි, සමහර තැන්වලදී ආනපාන කරනකොට දැනෙව නැතුව තව එකක් සම්භව වෙලා ඉවරයි. එතකොට ඒ ඒ ඒ ඒ අහන ප්‍රශ්න තව කෙනෙක්ට මේ මග යන්නත් ලොකු ප්‍රයෝජනයකුත් වෙනවා. ඒ නිසා එතකොට ඊළඟට හෙට උදේ ස්වාමින් වහන්සේ ඔබට කියලා දෙයි අර සංසාර ණය ගනුදෙනුව පිළිබඳව. ඒක බොහොම වැදගත් කාරණයක් සහ බොහොම බරපතල කාරණයක්. උන්වහන්සේ කියන විදියට මේ පළඟැටියෙකුත් ඇවිල්ලා අහගෙන ඉන්නවා මෙතන මයික් එක උඩ. මේ උන්වහන්සේ කියලා දෙනවා අපේ මේ ආසය සහ අනුසයනේ මේ අයින් කරන්නේ. සරලව කිව්වොතින් ආසය අනුසය අයින් කරන ගමනක තමයි අපි අරිය ධර්ම යනකොට යෙදෙන්නේ, අරිය මග යනවා කියලා. ඒත් ආසය කියන්නේ පරණ දේව. එතකොට ආසය වලින් 60% අයින් වෙනවා කියලා ස්වාමින් වහන්සේ දේශනා කරනවා සංසාර ණය ගනුදෙනුව හරියට කරනකොට. ඊට පස්සේ ආනපාන කරනකොට මේ මොහොතේ තව ආසය වලින් 30% අයින් වෙනවා. එහෙම 90% ආසය අයින් වෙනවා. තව 10ක් අරහත් උනත් තව 10ක් තියෙනවා පළ දෙන්න. ඒක පිං වෙන්න පුළුවන්, පව් වෙන්න පුළුවන්. එතකොට ඔය පොත පුංචි උනාට ඒක කරන්න ඕන තුන්සිත පහදවාගෙන. ඒ පහදුණු තුන්සිතක මහා ගැඹුරක් තියෙනවා පොත පුංචි උනාට. රාග ద్వේෂ මෝහ නැති සිතකිනුයි සංසාර ණය ගනුදෙනු භාවනාව කරන්න ඕන. නිකන් හිතෙන් කියවලා හරි පොත බලාගෙන කියවලා හරි වැඩක් නැහැ ඒක. මොකද නායකාරීන්ට යමක් දෙන්න නම් නායක ගත්ත ණයට වඩා යමක් අපි තුල තියෙන්න ඕන දෙන්න. කෝටියක් අරගෙන රුපියල් 1000ක් දුන්න කියලා දැනෙන්නවත් නැහැනේ නායකාරීන්ට. ඒ නිසා ඔබ හරියටම තුන්සිත පහදවා ණයකට දෙනුව කරනවා නම් මේ දවස් 7 ඉවර වෙනකොට ඔබටම තේරේ ඔබේ සිතේ තියෙන බය බර බැම්ම. මේ තැවිල්ල දැවිල්ල මත්විල්ල රත්විල්ල 1000 ගිනි ගැනිල්ල විස්සෝප වීම මේ පදුට්ට මන ගතිය ගොඩාක් අයින් වෙලා කියලා 7 වෙනි දවස් වෙනකොට ඔබටම තේරෙයි. ඒ අරියමගේ යනකොට තමන්ටම තේරෙනවා තමන්ගේ බැමි එකිනෙක ලිහෙනවා. තමන් මේ බන්ධන වලින් මිදිලා නිදහස් වෙනවා. තමන්ගේ කෙලෙස් තුනී වෙනවා. වෙනද යම් යම් නිමිති වලට ඇලුනනම් ගැටුනනම් මුලා වෙනවා නම් දැන් ඒ වගේ වේගයක් එන්නේ නැහැ. වේගය අඩුයි. තමන්ට ධර්මය තේරෙනවා. වෙනදා නිමිති යනකොට රාග දේශ මොහ සිතුවිලි පහළ වුණාට දැන් ඒ වෙනුවට එන්නේ ධම්මවිචය. තමන් තුල ධර්මයේ රැකවරණය තියනවා කියලා තමන්ටම තේරෙනවා. වෙනදා වගේ රත් වෙන්නේ, මත් වෙන්නේ, ගිනි ගන්නෙ, විස්සෝප වෙන්නේ, අර තීන මිද්දේ ඇති වෙන්නේ නැහැ කියන එක තමන්ටම දැනෙනවා. අර ඒව බලව කියන කතාව ඒක හරියටම හරි. හැබැයි එන්න ඕන. එන්න කියන්නේ අපි ආනපානි කරන්න ඕන කියන එක. ඒ ආනපානේ කාය අනුපස්සනා කායගත සති යමයි කල යුත්තේ. ආනපාන පබ්බයත් සති සම්පජාන පබ්බයත් ඒක ස්වාමීන් වහන්සේ පොඩි ළමයින්ට කියලා දෙනවා වගේ කියලා දෙනවා. අන්තිම දවසේ තාපහු සාරාංශ කරලා කියලා දෙනවා. අනිත් ඔය කියලා දෙන අනිත් හැම සූත්‍රවලමත් තියෙන්නේ ආනපානේ. ඔබ හරියට අහන් ඉන්නවා නම් මේ දවස් හත වෙනකොට ඔබට හරියටම මඟ පැහැදිලි වෙනවා. ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලනවා ස්වාමින් වහන්සේ ගොඩාක් වෙහෙසෙනවා. දැන් මං හිතන්නේ උන්වහන්සේට ආයස 74ක් විතර වෙනවනේ. එතකොට හිතන්නකෝ, දැන් මේ ටික කතා කළා මට දැන් මහන්සි උන්වහන්සේට කොච්චර මහන්සියක්ද? එතකොට එහෙම වෙලත් උන්වහන්සේ දවස් හතක් එක දිගට මේ දේවල් කියලා දෙන්නේ අපි කෙරෙහි පුදුමාකාර කරුණාවකින්. එක්කෙනෙක් හරි මේ 100න් එක්කෙනෙක් හරි අරිය මගට වැටෙනවා නම් අනිත් එක තමයි. දැන් අපි මෙහෙම උන්නාන්සේගෙන් බණ අහනවා, අපි උන්නාන්සේට කොච්චර ණය වෙනවද? එතකොට ඒ ණය ගෙවන්න තියෙන එකම මග අඩුම ගානේ අපි සෝවන් ඵලයටවත් පත් වෙන එක. නැත්නම් අර බීලි අරින්ට වීණා වාදනය කරනවා වගේ වැඩක් වෙනවා. අපි මේක කරගන්නේ නැත්නම් මේ අවස්ථාව ලැබිලත්. ඒ නිසා මං හිතනවා ඔබට කෙටි අදහසක් එන්න ඇති කියලා. වැඩසටහනින් උපරිම ප්‍රයෝජන ගන්න ඕන විදිය. ඔබ කොච්චර මෙතන හොඳට අහගෙන ගියත් කමක් නැහැ. රණබිමට වැඩක් නැහැ. රණබිමට ගියයින් පස්සේ, රණබිම කියන්නේ මොකක්ද කියලා හෙට ස්වාමින් වහන්සේ කියලා දෙයි හෙට හවසට. ඔබ අපව පුරුදු ජීවිතයට ගියයින් පස්සේ වෙනද වගේම රාග ද්වේෂ මෝහ එනවා නම් ඒ එන වේගේ වේදනාව අඳුරගන්න බැරුව ඔබ ආනපාන කරන්නේ නැතුව ඒකෙන් ප්‍රමාද වෙලා සම්භව වෙනවා නම් වැඩක් නැහැ. ඒ නිසා පුළුවන් තරම් මෙතනදිම සාමාන්‍යයෙන් 6 වෙනි දවස් වෙනකොට හොඳට ආනපාන කරන්න පුළුවන්. හොඳට සුතමේ ඥානෙ ලැබිච්ච කෙනෙක්ට, හොඳට අහගෙන හිටපු කෙනෙක්ට අන්තිම දවසේ ස්වාමින් වහන්සේ වෙලාව දෙනවා මේ දවස් හතෙම ඕනම ප්‍රශ්නයක් ආපහු අහන්න. මං සමහර වැඩසටහන් වල අහගෙන ඉන්නවා අන්තිම දවසෙත් අහනවා අනුසය කියන්නේ මොකද්ද කියලා. අනුසයෙන්ම තමයි පටන් ගන්නෙත් මහා සතර සතිපට්ඨාන සූත්‍ර ස්වාමින් වහන්සේ. අන්තිම දවසෙත් මෙහෙමයි. ඒක දෙකක් තියෙනවා. එක්ක අහලා ඒත් තේරිලා නැහැ. කමන්නේ අන්තිම දවස හරි අහලා අන්තිම දවසෙත් හරි තේරෙනවා නම් ඒක ලොකු දෙයක්. නමුත් අනුසය කියන වචනේ උන්වහන්සේගෙන් දහස් වාරයක් ඊට කලින් කියවිලා තියෙනවා. එතකොට සමහර කෙනෙක් ඉන්න පුළුවන් දහස් වාරයක් කිව්වත් තේරුනේ නැති. දහස් උන්වහන්සේ දහස් වාරයක් නෙවෙයි කෝටි වාරයක් ඇහුවත් එකම දෙයට උත්තර දෙයි. එච්චර කරුණාවකින් උන්වහන්සේ එහෙම කියලා හරි තේරෙනවා නම් ඒක ලොකු දෙයක්. ඒ නිසා එහෙම කරන්නේ ඒ ගැටලු ඒ විදිහට निराකරණය කරගන්න උන්වහන්සේ කියලා දීන විදිහට කරනවා නම් තමන් මේ මග වරදින්නේ නැහැ. තමන්ටම තේරෙනවා තමන් තුලින් රාග දේශ මොහ තුනී වෙනකොට, සංයෝජන කැඩෙනකොට, සංයෝජන තුනී වෙනකොට තමන් යන්නේ හරි මග කියලා තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙනවා. දැන් මෙච්චර කාලයක් අපිට අනිත් බණ අහනකොට අපිටම තේරුණානේ මෙතන මොකක් හරි වැරද්දක් තියෙනවා. මෙතන කොච්චර බණ ඇහුවත් භාවනා කරත් මගේ රාග දේශ මොහ තුනී උනේ නැහැ කියලා. නමුත් ස්වාමින් වහන්සේ කියලා දෙන මාර්ගේ වඩනකොට තමන්ට තමන් තුලින්ම ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ ප්‍රත්‍යවේක්ෂ ඥාන ලැබෙනවා. උන්නාන්සේ කියලා දෙන දේ හරියටම හරි කියන එක තමන්ට ප්‍රත්‍යක්ෂ වෙනවා. කාගෙන්වත් ආපහු අහන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මේ ටික තමයි. ඒ නිසා ඔබ සියලු දෙනාගෙම මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ දවස් හතේ උපරිම ප්‍රයෝජන ගන්න, නොතේරෙන හැම දෙයක්ම අහගන්න, තව නොතේරෙන තැන් අහගන්න, තමන්ගේ මාර්ගය වැඩි දියුණු කරගන්න, නැවත නැවතත් එන්න, නැවත නැවතත් බණ අහන්න. දැන් අනිත් එක තමයි මේ අර 1-2 අතර CD බණ දානකොට ගොඩක් කට්ටිය නිදි. ඒක හැමදාම වැඩසටහන් වල වෙන දෙයක්. දැන් ස්වාමින් වහන්සේ බණ කියන එක නම් අර ඇස් මෙහෙම අරගෙන හරි අහන් ඉන්නවා. අර CD බණ දහන දාන වෙලාවට ගොඩක් වෙලාවට ගොඩක් අය නිදි. ඒ CD බණක් දැන් ඒ දාන්නේ අපි උදේ අහපු බණේම දානවා. ඊට කලින් වැඩසටහනක කරපු බණක්. මොකද එකම සූත්‍රේ වුණත් එක එක විදියට සමහර ධර්මකාරණා එක එක දවසට එක්ස්ප්ලেইন වෙන්නේ. මොකද එක එක අය අහන ප්‍රශ්නත් වෙනස්. එතකොට දෙන උත්තරත් වෙනස්. අහන ප්‍රශ්න අනුව උත්තර වෙනස් වෙනවානේ. ඒ නිසා සමහර විට උදේ මොකක් හරි කාරණයක් මිස් වුණා නම් ඒ CD බණේදී ආපහු ඒක මේ ඒක හරි ගස්ස ගන්න පුළුවන් සහ ඒත් මිස් වෙනවා නම් ඊට පස්සේ හවස බණේදී හරි ඊට පස්සේ ඉඳ උදේ බණේදී හරි හාමුදුරුවන්ගෙන් අහලා ඒක නිරවුල් කරගන්න පුළුවන්. ඒ නිසා ඒ CD බණවත් උපරිම ප්‍රයෝජනයක් ගන්න. සහ අනිත් එක තමයි මේ මම දැකපු තවත් කාරණයක්. දැන් සමහර වෙලාවට ඉතිහාසය ගැනත් මේ ඔය ඉතිහාස කතන්දර ගැන සමහර වෙලාවට ප්‍රශ්න ඇදිලා එනකොට සමහරලාට පැය ගාණක් ඒ ඔස්සේම ප්‍රශ්න අහන වෙලාවල් තියෙනවා. දැන් ස්වාමින් වහන්සේගේ ඉන්ටර්නෙට් එකේ ඕනතරම් වීඩියෝස් එක සහ ඒ බණ ඒව සාකච්ඡා තියෙනවා ඉතිහාසය ගැන. එතකොට ඒව පස්සේ ගෙදර ගිහිල්ලා හරි ඕනතරම් අහලා බලා ගන්න පුළුවන්. නමුත් අර මේ දවස් හත අපි එන්නේ ධර්ම මාර්ගය අනේක ගැන අහගන්නනේ. එකක් උන්නාන්සේ අනවශ්‍ය විදියට වෙහෙසටපත් වෙනවා. අනිත් එක තමයි අපි ආපු වැඩේ කරගන්න නැතුව මෙතෙන්ට එන්නේ ඉතිහාසය ඉගෙනගෙන යන්න නෙවෙයිනේ. එතකොට ඒ නිසා මේ ඒ ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. උන්නාන්සේ ඕන දෙයකට උත්තර දෙනවා. නමුත් අර මම ඔබලාගෙන් බැගෑපත්ව ඉල්ලන්න කැමති අවශ්‍යම දෙයක් තියෙනවා නම් අහන්න. අනිත් එක අන්තිම දවසේ කොහොමත් උන්නාන්සේ අන්තිම පැය දෙකක් විතරම අන්තිම දවසේ ඕන ප්‍රශ්නයක් අහන්න ඉඩ දෙනවා. එතකොට ගොඩාක් අයට ප්‍රශ්න අහලා කොහොමත් අහන්නත් නෑ. එතකොට අන්තිම දවසේ මේ ඉතිහාස වගේ ගොඩක් කතා කරන්න පුළුවන්. අර මහා ගැඹුරු සූත්‍රයක් දේශනා කළ ඉවර වෙලා පළවෙනි ප්‍රශ්න විදිහට ඉතිහාසය හෙව්වයින් පස්සේ අර සේරම ටික දියාරු වෙලා යනවා සමහර වෙලාවට. ඒ නිසා ඒ ටික තමයි. ඔබ සියලු දෙනාගෙම මං ඉල්ලා සිටිනවා මේ දවස් හතෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න කියලා. සහ ඔබට අද තේරෙන්න ඇති manussත් පටිලාභයේ පරම දුර්ලභකම සහ මේ ඔබ කොච්චර වාසනාවන්තයෙක්ද කියන එක. දවස් ගෙවෙන්න 7 වෙනි දවස් වෙනකොට ඔබට හොඳට මේක තේරෙයි. ඒ නිසා මේ වැඩසටහනෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා ඉල්ලා සිටිනවා. ඔබ සියලු දෙනාටම ඔබ සියලු දෙනාම පරම නිබ්බාන සුවෙන් සූපත් වේවා කියලා අදිඨාන කරනවා. සාදු සාදු.
ගෞරවනීය ස්වාමින් වහන්ස, අනිකුත් ස්වාමින් වහන්සේලා, මෙහි වහන්සේලා ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. මම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වෛද්‍ය බලකායේ රාජකාරී කරන්නේ. මම අවුරුදු 30ක යුද්ධෙදී අවුරුදු 20ක මට අධදකින් තියෙනවා. මම යුද හමුදා රෝහල් වල වැඩ කරද්දී මාත් එකට හිඳපු අයගේ උදේ කතා කරපු අයගේ හවසෙනකොට අත් දෙක වෙනම වැකුළු දෙක වෙනම එනකොට මට පුදුම මේ සංසාරේ ගැන දුකක් බයක් කලකිරීමක් ඇති වුණා. ඊට නියගිය සොල්දාදුවන්ගේ සාක්කුවල තියෙන ලියුම් දැක්කම අම්මට තාත්තට නංගිට මට ලියපු මේක දෙගුණ තෙගුණ වුණා. මම ඉදා ඉදන් මේ දහම හොයන්න උත්සාහ කරා. පන්සල් ගාන ගියා, මහමුණ ආසපූල ගියා, වහරක ගියා. අවසාන වශයෙන් අපි මේ කරුණී ස්වාමීන් වහන්සේ මුණ ගැහුවා. මම විදේශගත වෙලා ඉන්න කාලයේ ඇරණිත් හැම අවස්ථාවකම හැම පොයකම ස්වාමීන් වහන්සේගේ වැඩසටහනට සහභාගී වුණා. ඒ සහභාගී වෙච්ච ස්වාමීන් වහන්සේ කියනවා සමහර උපාසකම්ල ප්‍රශ්න ඇහුවම උපාසකම්ම සද්දින භාවනාවට වාඩි වෙන්නකො එතකොට හොඳට තේරෙයි කියලා. ඊට පස්සේ මට සද්දින භාවනාව ගැන දෙටි අදහසක් ආවා. මම ඒකින්ද අපේ නෝන සහභාගී වුණ අවස්ථාවේ මගේ අම්මා සහභාගී වුණ සීලුම ඒ වැඩසටහනල CD වලින් මම ඇහුවට මට ඒක දැනුමක් විතරයි ආවේ. මට අර සංඝහංශ කියපු වචනේ හරියට දැනුම් හරියට ඒ විදිහට දැනුන්නේ නැහැ. මම ඒකින් අදිෂ්ඨානයක් කළා මේ වැඩසටහනට ඉඳගත්තා. ඒතර බුද්ධ ධර්මයේ කාට හරි තේරෙන්නේ නැහැ කියලා කියනවනම් සංඝහංශයේ ධර්මයේ ගැඹුරුයි කියලා කියනවනම් ඒ මානසික ශක්තිය අපිරිසිදු වීමෙන් තමයි ඒක වෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ මනස රාගයෙන් දේශයෙන් මෝහයෙන් වැහිලා තියෙන මුවා වෙලා කියනවා කියන නොදන්නකම හින්දා. ඒතර ඒකට තියෙන ක්‍රමවේදය තමයි ඒකට කළ යුතු දේ තමයි කළ යුතු දේ සහ නොකළ යුතු දේ දැනගෙන සීලයේ පිටලා සමාධින් හා ප්‍රඥාවෙන් කටයුතු කිරීම. අපි සසරට බැඳ තබන බැමි චිත්ත සංතානයේ තැන්පත් වෙන ආකාරය ධර්මාවබෝධයකින් අවබෝධ කර ගැනීම තමයි සුතමේ ඥානය කියලා මට වැටහුණේ. ධර්මාවබෝධයෙන් අවබෝධ කරන පුළුවන් ආර්ය උත්තමයන් වහන්සේ පමණක් කෙනෙකුට පමණයි. ඇස කන නාසය දිවකය මනකය කියන මේ ආයතන හයෙන් විඥාන ශක්තියක් උපදවාගත් බව දැනගත්තම ඒ ක්‍රියාවේ වේගය සංසිද්ධ වීම තමයි සතර සතිපට්ඨාන භාවනාවේ අරමුණ කියලා මට තේරුණු විදිහ. ඇසෙන් රූපයක් පටිච්චුනාම චක්කු විඥාන ශක්තියක් උපදිනවා. මේ වගේ මේ ආයතන හයෙන්ම විඥාන ශක්ති හයක් උපදිනවා. මේ ශක්ති හය ඇර වෙනත් කිසිම ශක්තියක් මේ මනුස්ස ශරීරේ උත්පාදනය වෙන්නේ නැහැ කියලා මට තේරුණා. මේ ශක්ති හයෙම එකතුව තමයි සමුදය කියලා සංඋදය කියලා මම තේරුම් ගත්තා. සමුදය ශක්තිය පාලනය කරලා විඥාන බීජ නිපදවීම නවත්තාගත හැකියි කියලා මට තේරුණා. විඥාන බීජ නවත්තා ගැනීම ක්‍රියාවේ වේගය පාලනය කිරීමෙන් ක්‍රියාවේ වේගය ප්‍රහාණය කිරීම තමයි පටිසබ්බ සබ්බ සක්කාය පටිසස කියලා කියන්නේ. එතකොට අවසාන වශයෙන් සමුදය අවසාන වශයෙන් අපට දස අනුස්සති වලින් 94ක් ස්වාමීන් වහන්සේ පැහැදලා දුන්නා. ඒ අනුස්සති හතර සතර කමඨහන් අනුස්සය හතර භාවිතා කිරීමෙන් අපිට මේක ආයුධයක්, අපිට මේක ආයුධ හතරක්. මේ හතර නිසි කලට නිසි වේලාවට නිසි ආයුධය තෝරා ගැනීමෙන් ඒ සිතේ ඇති වෙන කෙලෙස් කටි කපා දාන්න පුළුවන්. මෙහෙම මේක සයින් වහන්සේ කිව් විදිහට නිදා ගන්න වේලාවේදී අර අනිකුත් සෑම වේලාවකදී මේක භාවිතා කළ යුතු ආනාපාන සති භාවනාවක්. මෙහෙම කරනකොට විඥානය ප්‍රඥාව බවටපත් වෙනවා. ආයතන ඉන්ද්‍රිය බවටපත් වෙනවා. සංකාරසිත ක්‍රියාසිත බවටපත් වෙනවා. අවසන් වශයෙන් නිබ්බාන නිවන. මට දැනු දෙ එච්චරයි. ඒක මම මේක කිව් යුතුයි. නමුත් ඔක කියනවා දැන් අපි මට දැනු දෙ මේ ස්වාමීන් වහන්සේ අපිට කරන මේ කහපාට පොතේ මුල තියෙන සම්මනාරණ විහරණ බුද්ධ භාවනා. දැන් ඔක කවුරුත් කීවපකම ඔක ඉන්නේ මේ සමන් මහත්තයාගේ නම තමයි ඔකේ තියෙන්නේ කියලා තමයි ගොඩක් අයට අවබෝධ වෙන්නේ. නමුත් ඊට වඩා දෙයක් ඕක ඇතුළේ තියෙනවා කියලා මට හිතෙනවා. මට හිතෙන දේ ස්වාමීන් වහන්සේ තමයි මම හිතන්නේ බුද්ධ භාවනා කියලා නම දැම්මේ. දාලා එනකම් මම හිතන්නේ සමන් මහත්තයා දන්නෙත් නෑ තමන්ගේ නම ඒකේ තියෙනවා කියලා. එහෙම. මම මට දැනෙන විදිහට එදා ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ගත්ත සමන දෙවිය රාජයා නියත විවරණයක් ගත්ත බුද්ධ නිවන වැසී යන කාලෙක ශ්‍රී සද්ධර්මයේ වැසී යන කාලෙක නැවත මතු කර දෙන්න බිහි උපත්ය ලැබමු බවට. ඒ උපත්ය ලැබල ඉන්නේ මේ සමන දිවී රාජ්‍ය අපේ සිව්පිලිසඹ යාපත් අරහතුන් වහන්සේ කියලා මම විශ්වාස කරනවා. අවසාන වශයෙන් අපි මේ සද්දින භාවනා වැඩසටහන කරගෙන යෑමේදී අපිට නන්න අයුරින් මේ මූලිකම මේ ස්ථානය අපි දන්න මේකට නමක් නොදැම්මට මේක වර්තමාන ජේතවනාරාමය. අපි හැමෝම මේක දන්නවා. චේතනාරාමය බිහි කළේ කවුද කියලා දන්නවා. එතකොට ඊට අමතරව මේ කාර්යය කරගෙන යෑමි දවස් හත තුළ විශාල පිරිසක් අපර නඳුනාට මේ කතා වෙනු ගොඩක් මේ අපේ භාවනා වැඩසටහන මහන්සි වුණා. මේක නඩත්තු කටයුතු වෙනුනේ ලීන මහත්තයා තුළ විශාල පිරිසක්. එතකොට අපර දානමය කටයුතු වලින් මේ විශාල පිරිසක් කුසී ඉන්න පිරිස ඇතුළු ඒ හැමෝමත් මේ අස්සයි මතක් කරනවා. අවසාන වශයෙන් දේවතල වල බ්‍රහ්මතල වල ඉන්න බොහෝ පිරිස් අපි ස්වාමීන් වහන්සේකින් සිරි සද්ධර්මය අහන්න මේ බිහිවන කාලේ ඔවුන්වත් මේ සංසාර බියෙන් මුදවලා නිවන් මාර්ග දක්වා ගමන් කිරීමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේ අධිෂ්ඨාන කරමින් මම අවසන්
ගෞරවනීය පූජනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. මා සහෝදර මෙහෙණින් වහන්සේලාගෙන් අවසරයි. සද්ධාවන්ත පින්වත්නි, මා පැවිදි වියට ඇතුළුනේ මොණ්ඩාල් දිස්ත්‍රික්කයේ මැඬගම ප්‍රදේශයේ ආරාමයක සිට. මගේ පැවිදි වීම ගැන කියන්නට මා මගේ ගමට ආපහු ආවා මේ රත්නපුර දිස්ත්‍රික්කයට. ඒ ආපහු අවස්ථාවේදී මගේ අක්කගේ පුතා මට කිව්වා, දැන් මෙච්චර කල් බොරුලි වැටි මේ සත්‍ය සොයා යාම කියලා පොතක් ලියන්න කිව්වා සිවුරක් හරිය දාගෙන. ඉතින් ඇත්තට මම බොරුලිවා කිව්වේ මම මේ ජීවිත කාලයේදී නා කතා පොත් ලිව්වා, ළමා කතන්දර පොත් ලිව්වා. ඒක ඇත්තටම සුරංගනා කතාවල වගේ තමයි. ඉතින් බොරු තමයි ඒවා ලියවෙන්නේ. බොරු ලිව්වත් මගේ හිතට ඇති වෙන අදහස් විතරයි. කාගෙන්වත් ගත්ත දෙයක්වත්, කායෙන්වත් උපුටා ගත දෙයක්වත් හරියක් වැරද්දට පටලවලවත් නෙමෙයි. මගේ හිතේ ඇතිවෙච්ච දේ තමයි මම මේ පොත්වල ලියලා තිබුණේ. ඉතින් පුතා මට කිව්ව සත්‍ය සොයා යාම කියලා පොතක් ලියන්න කියලා. ඉතින් මම දැන් පැවිදි වෙලා දැන් බලනවා මේ සත්‍ය සොයා යාම කොතෙන්ද තියෙන්නේ කියලා. මං ඒ අවුරුද්දක් ඇතුළත හිටියේ ආරාමේ. මං ගොඩක් පොච්චි එව්වා. මට කිසිම තැනක සත්‍යතාවයක් දකින්න ලැබුණේ නැහැ. එකට එකක් පරස්පර වචන තමයි ඒවයි තිබුණේ. ඒ එක පැත්තක් ඉතන. තවත් තැනක් මං පැවිදි වෙලා හිටියේ ඒ පූජා භූමිය. එතන මහ හරි බුදුරජාණන් වහන්සේගේ පිළිමයක් තිබුණත් එතන මහා බල සම්පන්නකමක් තියෙනවා. නමුත් මට කියන්න පුළුවන් එතන අර අපි ස්වාමීන් වහන්සේ කිව්වා වගේ රාග දේශ මෝහ පැල කරලා බීජ දාලා පැල කරන ස්ථානයක් කියලා තමයි මට හිතුනේ එතන. ඒ නිසා මට එතන ස්වභාව ධර්මයෙන් සතාගෙන් සර්පයාගෙන් පවා මට එක එක සාඥා දුන්නා මෙතනින් යන්න කියන අදිස්ථානෙන්. ඒ නිසා මම එතනින් පිට වෙලා ආවා. මේ බුත්තල හිටියා ඉන්නවා ධම්මා මෙහෙණින් වහන්සේ කියලා එක්කෙනෙක්. මෙතන අවුරුද්දයි මාස 3ක් ඉඳලා එතුමිය ගිහිල්ලා තියෙන්නේ. මම එතුමියට මගේ මේ ප්‍රශ්න ටික කිව්වහම කිව්වා මේ ඔබ වහන්සේ මෙන්න මෙතනට යන්න. මම දන්නේ මේ ස්වාමීන් වහන්සේ මේට කලින් මම දැකලත් නැහැ, බණ අහලත් නැහැ. මේ බුදුරජාණන් වහන්සේ මේ ලංකාවේ ඉපුදරා කියන කතාව මම අහලත් නැහැ. ඉතින් ඒ අවස්ථාවේ මං ඉද්දිම අපේ සමන් මහත්තයට කෝල් එකක් අරන් ඒ මහන් වහන්සේ කතා කරලා කිව්වා මේ 25 වෙනිදා ගමනක් යනවනේ, ඒ ගමනට මෙහෙණින් වහන්සේ කෙනෙක් එවන්නද කියලා. මං හා එවන්න කිව්වා. ඊට පස්සේ මට ඇඩ්‍රස් එකක් දුන්නා. මං හොයාගෙන මෙතනට ආවා. ඉතින් පළවෙනි දවසේ මට විසක් පොයේ දවසේ ධර්මයේ දේශනා කරා මං ශ්‍රවණය කරා හොඳට. නමුත් මට පැටලෙන ස්ථාන තිබුණා. මං මෙච්චර මේ මම පැවිදි ජීවිතයට ඇතුළේ ලබා නැහැ නැති වුණාට ගිහි ජීවිතයේදී බණ අහලා තිනවා. මෙහෙම දෙයක් මට අහන්න උන්නේ නැහැනේ. මට මේක තේරෙනා වගේ මධිකමක් තිබුණා. ඒ වුණාට දැන් 25 ඊට පස්සේ අපේ සමන් මහත්තයත් එක්ක මේ ගමන ගියා. එහෙදී මට හිටිකරට ගිහිල්ලා යම්කිසි වෙනසක් මට එතන දැනුණා. ඊට පස්සේ හිඩිවරුන්ට ගිහිල්ලා පය තියෙනකොටම මට මොකක් හරි දෙයක් වුණා වගේ මතකයක් තියෙනවා. බෝගහදියා බැලුවාන් පස්සේ මට පේනුණා අර බෝපත් අතරින් මේ බුදුරැස් සිදෙනවා වගේ දැක්මක් තිබුණා මට. ඒ නිසා මට හිතුණා මම ඇත්තටම මේ වැඩසටහනට සහභාගි වෙන්න නෙමෙයි ආවේ, ඒ ගමන ගිහිල්ලා ආපහු යන්න හිතාගෙන. ඒ වුණාට ඊට පස්සේ මට හිතුණා මම මේ භාවනා වැඩසටහනට ඉන්නවා. මම ධම්ම මෑණියන්ට කෝල් එකක් දීලා කිව්වා මෑණන් වහන්සේ මම ගමන නම් ගිහිල්ලා ආවා, ඒ වුණාට මම ඉන්නවා මෙතන. මට මේ වැඩසටහනට අනිවාර්යෙන් මම සිටිය යුතුයි කියලා. ඒ නිසා මම මේ වැඩසටහනට සහභාගි වුණා. ඇත්තටම පින්වත්නි, මේ අපි දැන් ඔරුවක නැගලා දියඹට ගියොත් මේ ඔරුව පැදගෙන යන්න අපිට හබල තියෙන්න ඕනේ. ඉතින් මේ හබල අතේ නොතිබුණා නම්, පාරු ගන්න හබල අතේ නොතිබුණා නම් මේ ඔරුව ගල්පරවල හැපිලා අපිට බලාපොරොත්තු වෙන තැනට යන්න බෑ. ඒක විනාශ වෙලා විනාශ මුඛයටපත් වෙනවා. එහෙම නැත්නම් අපි බලාපොරොත්තු නැති තැනකට තමයි මේ ඔරුව ගිහින් වැටෙන්නේ. ඉතින් දැන් මේ ජීවිතය කියන්නේ, අපේ ජීවිතය කියන්නේ ජීවිත ඔරුව. මේකට කියන්නේ ජීවිත ඔරුව. දැන් මෙන්න මේ ජීවිත ඔරුව යහපත් මාර්ගයකට පැදගෙන යන්න අපේ ස්වාමීන් වහන්සේ අපිට දීලා තියෙන හබලක් අතට. දැන් මේ හබලෙන් පාර ගාමින් අපි මේ ජීවිතේ ලස්සන පාර දිගේ අවසානයනකම් අපි යන්න ඕනේ. ඒ යන තැනට තමයි අපි දැන් මෙතෙන්ට ඇවිල්ලා මේ යන්න තමයි දැන් සූදානම් වෙලා තින්නේ ඔක්කොම. හැබැයි ඉතින් සමහරගේ හිතේ සමහරක් ඉන්න වැට උඩ. අර පැත්තට යන්නෝ මේ පැත්තට යන්නෝ. සමහරක් ඉන්නෝ අනේ මට මේ පොත කියන්න තේරෙන්නේ නැහැ. සමහරක් ඉන්නේ පොත බලන්න තේරෙන්නේ නැහැ. සවස් ගොඩක් සමහර ඇතැංගුල මට දැනගන්න නිකන් දැනුණ දෙයක් තමයි මේ ඉගෙනගෙන නැහැ. මෙතෙන්ට ගිහිල්ලා බෑ මට මේ පොත කියන්න බෑ, ලියන්න බෑ. ඒ නිසා මං ඉල්ලීමක් කරනවා, මේක ලියන්න ඕනිත් නැහැ, මේක කියන්න ඕනිත් නැහැ. මෙතනට ඇවිල්ලා ඒ අකුරු නොදන්න අය මේ වාඩි වෙලා මේ අපේ ස්වාමීන් වහන්සේ දේශනා කරන ධර්මයේ සවන් දීගෙන සිටියා නම් මෙතනම ඒගොල්ලන්ට නිවනට යන්න පුළුවන් කියලා මම නම් හිතනවා. ඒ මුකුත් නොදන්න අයට. මොකද දන්න අය අපි මේක පොතේ ලියනවා. එතනම අපි මම ලියා ගන්න මම ලියන්නේ මේක කවදා හරි තව අවුරුදු දෙකක් තුනක් ගිහිල්ලා හරි එහෙම නැත්නම් ඊට වඩා කාලයක් ගිහිල්ලා හරි මේක මේ මේ අපේ ජම්බු දීපේ පුරාම මේ මේ මන මේ සීත ධර්මයේ ප්‍රතිතුල යනවා. එතකොට මම කොහේ හරි ලියලා තිබුණොත් ඒක මගෙන් පස්සේ මේ ආරාම හිටිය කෙනෙකුට ආ දැම් වෙන රටේ මේක හැමතැනම ගිහිල්ලා තින මේ පොත ආරම්භ බැලුවොත් මම ලියන්නේ අර මාගදී භාෂාවෙන් තියෙන වචන සිංහලෙන් තේරුම් කරලා දෙනවා. මම ලියාගත්ත මම ඒක ලස්සන දැන් හොඳට පොතක පිරිසිදු පැහැදිලිව ලියලා මම ඒක කොතනින් හරි ආරාමෙ ගිහින් තියාදින මං ඉන්න ආරාමෙක. ඒතර කවදා හරි ඒක කාට හරි ප්‍රයෝජනයක් වේවි. ඒ යරෙන්න මේක ලියාගත්තේ නැහැ කියලා කිසිම කෙනෙකුට මේකෙන් අපහාසයක් වෙන්නේත් නැහැ මොකුත් නැහැ. තමන්ගේ භාවනාව කරගෙන යන්න පුළුවන් ඒ මොකුත් නැදන ඒ තියෙන ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරා නම් තමන්ට ඒ භාවනාව හරියටම මේ අවස්ථාවේදී ගන්න පුළුවන් වෙනවා. පොතේ ලියාගත්ත නැහැ කියලා කිසිම කෙනෙක් සන්තාප වෙන්න එපා. මෙච්චරකල් අපි නොදත්ත අපි මේ කරුවලේ අතපතක ගා හිටිය ඒ ධර්මය දැන් අපිට හිරුවෙලිය කරනසේ වැටිලා තියෙනවා. ඒ නිසා ඒක ඒක ශ්‍රවණය කරලා ඒක අහගෙන ඒ නිවන් මඟට යන්න කියලා මං ඒ අකුරු නොදත් පුද්ගලයන්ගෙන් ඇහැ පේන්නේ නැති පුද්ගලයන්ගෙන් පොත ලියන්න බෑ මට කියන පුද්ගලයන්ගෙන් විතරක් මං ඉල්ලීමක් කරනවා. අනිත් අයට නම් ඒක හොඳට තේරුම් යනවා. ඒගොල්ලෝ දුක් වෙන්න එපා සන්තාප වෙන්න එපා. තවත් ඔයගොල්ලන්ගේ කවුරු හරි ඉන්නවා නම් නිවෙස්වල ඇතර මමත් දැන් මේ ගමන මං මොන්රාගලට ගියාන් පස්සේ මට පුළුවන් තරම් පිටසක් මංගේ මේකට දහමට යොමු කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේ කාගේ හරි නිවස් වල ඉන්නා නම් එහෙම මේ අකුරු බෑ කියලා අනේ මට නම් බෑ උතෙන්ට යනවා පොත් ලියන්න බෑ කියලා කියන ඒගොල්ලෝ පොඩක් දැනුවත් කරලා එක්කරන් ඇවිල්ලා මේ ධර්මය ඒගොල්ලන්ට දැනුවත් කරන්න කියලා කියන ඒගොල්ලෝ තමයි සමහර විට අපිට වඩා ඉක්මනට ඒගොල්ලෝ නිවුණට යන්න පුළුවන්. මොකද ඒ ධර්මය අල්ලගන්න ලේසි. පොතේ ලියන්නේ නැති කෙනාට මේක හොඳට ශ්‍රවණය කරලා එවෙලිම නිවන් යන තරමට මේ පැක් කරගන්න පුළුවන් අවස්ථාවක් ඒවි සමහර විට. ඒ නිසා ඒකට කවුරුවත් සන්තාප වෙන්න එපා දුක් වෙන්න එපා. අරසුල් කාල වේලාව දීලා තියෙන නිසා මං මේ ගමන අපට යන්න උපකාරී වුණ අපේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේට තවත් මේ සද්ධර්මයේ ග්‍රන්ථාරූඪ කිරීමට ලේඛනගත කිරීමේ ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ වගේම සද්ධර්මයේ දේශනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා. දීර්ඝාස ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිට තව ඒ අර අපේ ස්වාමීන් වහන්සේ අපට හබලක් දීලා තිනවා කිව්වනේ මම මේ යන්න දැන් හොඳ මාවත දිගේ ගිහින් වැටෙන්නේ. ඒ වගේම අපිට පැත්තකින් ඉඳගෙන තව අත්හැලා දෙන එකෙක් ඉන්නවා. මොකද ඒ දවස්වල අර ජීතවනාරාමේ වේලවනාරාමේ බුදුරජාණන් වහන්සේ බණ දේශනා කරනකොට මේ ජම්බුද්දීපේම ඉන්න එතෙන්ට යනවා. ඒ ගිහාන් පස්සේ ඒගොල්ලන්ට මේ අවුවට පීඩා වෙනවා, වැස්සට පීඩා වෙනවා. ඒගොල්ලන්ට එතන හදනවා සංඝයා වාස හදනවා, මෙහිණි ආරාම හදනවා, ලැබුම්හල හදනවා, විශ්‍රාමශාලාල් හදනවා. ඒ හදන්නේ ඒ නායට එතන නතර වෙලා ඒ ධර්මය ශ්‍රවණය කරගෙන යන්න. එතකොට අන්න ඒ ටික අපේ සමම් මහත්තයා මෙතන කර දීලා තියෙනවා. ඒ වගේ මෙතන ඒ ටික කර දීලා විතරක් නෙමෙයි මේ අපේ ඒ නායගේ උවමනා අඩුපාඩුකම් දෙන්නට හොඳ කඩියෝ වගේ කඩිසර කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඊටත් වගේම අපේ මේ ඒ දිනපතාම මේ භික්ෂු භික්ෂුණීන්ට මේ උපාසක උපාසිකාවන්ට දානයක් පිළියෙල කරන අපේ මෑණික මහත්මිය ඇතුළු කුසී කීප දෙනෙක් ඉන්නවා. ඒ යරෙන් අපිට දානේ පූජා කරන අය ඉන්නවා, නිතරම පිරිකර පූජා කරන, දානේ පූජා කරන. ඒ වගේම අපි දැන් දානය වළඳලා විරච්චෙන් අපේ භාජන පිරිසුදු කරලා පිහදාලා සුරස්කිත ගෙනත් අය ගෙනත් දෙන අය අපි ළඟට ඉන්නවා. මේ බොහොම සරදාවෙන් මේගොල්ලෝ මේ ටික කරන්නේ. ඉතින් අපි මේ ධර්මයේ මෙතන ඉගෙන ගත්තේ නැත්නම් අපි ඒගොල්ලන්ට නායකාරයෝ වෙනවා. ඔන්න අපිට නිවනට යන මග වැහිරෙනවා. අපි ආපහු මේකෙම ඉපදෙනවා. ඒගොල්ලන්ට නායකයෝ නායවි අපි මේකෙම ආපහු ඉපදෙනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා අපි හොඳට මේක ශ්‍රවණය කරලා හොඳට තේරුම් අරගෙන මේ නිවනින් ගොඩ යන්නටම අපි ඔක්කොම එකම මාර්ගයක යමු කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම අපි සමම් මහත්යට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සත්‍ය ලැබේවා. මේ කරන කටයුතු කරගෙන යාමට තවත් සත්‍ය ධෛර්ය ඉදිරියටම ලැබේවා කියලා මම චතුරාර්ය සත්‍ය ධර්මෝද අවබෝධය එම්නාසෙන් අවබෝධයෙන් දෙයක් නැහැ. දැන් අවබෝධයලා ගොඩක් අල්ල ඇති අපිට තමයි අවබෝධ කරගන්න අමාරු. ඒ සත්‍ය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි සීළු දිනාටම අපි ඇවිල්ලා මේ අපේ ඩොක්ටර් ඉන්නවා ඊයේ දැද පෙරේදා ගිහිල්ලා මේ හම්බතර ස්ත්‍රීතාවයි ඩොක්ටර් අපිට තේරෙන චිතං විග්‍රහ කරලා දුන්නා. එතුමියට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙලා නිවන් මඟට යෑමට මේ වාසනාව වේවා. මම එදා මෙතෙන්ට පැමිණෙනකොට මාව ආදරයෙන් පිළිගත්තා ඒ සූර්ය මහණින් වහන්සේ ඇතුළු මේ මහණින් වහන්සේලාටත් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී මේ මණ්ඩපය තුළ දිව නිවන් යෑමට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ සියලු දෙනාටම සුපත්ම වේවා.
ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇතුළු ස්වාමින් වහන්සේලාගේ මෑණියන් වහන්සේලාගෙනුත් සහෝදර පින්වත් ඔබ සැමගෙන්ම අවසරයි. මම මේ ධර්ම යාත්‍රාවට අලුතින්ම වගේ නැගපු ආදුනිකයෙක්. මම රත්නපුරේ ජයරත්න මැණිකේ කියලා විශ්‍රාමික ගුරුවරියක්. මේ යාත්‍රාවට මම නැගේ ඊයේ පෙරේදා වුණත් 20 අවුරුද්දක් පමණ කාලයක් තුල මම ධර්මය සොයමින් සෑම තැනම ඇවිද්දා. රේණුකානේ හාමුදුරුවන් සමග එතුමා උන්වහන්සේගේ පොත්පත් එක්ක අවුරුදු 7ක් 8ක් ගෙවලා දැම්මා. ඊට පස්සේ මම තනමල්විල, මං ස්වාමීන් වහන්සේලාගේ නම් සඳහන් කරන්නේ නැහැ, සිරිපාද අඩවියේ ධර්මරාජගලේ වැඩවසන්නා වූ ස්වාමීන් වහන්සේ, මාන් කඩවල ස්වාමීන් වහන්සේ, මේ වගේ නොයෙක් ස්වාමීන් වහන්සේලා සොයමින් උන්වහන්සේලාගේ ධර්මය ශ්‍රවණය කරමින් ඒ තුලින් මං හෙව්ව ධර්මය මට කවදාකවත් හම්බුන්නේ නැහැ. එක දවසක් මම රෑ එළි වෙනකම් වගේ ඇඬුවා අපේ බුදුහාමුදුරන්ගේ ධර්මය කොහෙද තියෙන්නේ කියලා. මට මහත්තයා කිව්වා තමසෙන්ව ඉන්දියාවේ කියලා. ඒ හොයාගෙන මෙවැනි තත්ත්වයක් තුල මම ගියා. මට හම්බුණා හදිසියෙ, මට දුරකථන පණිවිඩයක් දුන්නා මගේ යාළුවෙක්, අද ලෙල්ලු පිටියේ බණක් තියෙනවා පුළුවන් නම් එන්න කියලා. මායි මහත්තයා එහෙ ගියා. එහෙට ඇවිදින් හිටියා මේ සංඥා නිරෝධ භාවනා කරන ස්වාමීන් වහන්සේ කෙනෙක්, මන් නම කියන්නේ. උන්වහන්සේ කිව්වා මේ නිවන් දකින්න ඕන නම් එන්න මාත් එක්ක භාවනා කරන්න කියලා. මාත් ඉතින් හා කියලා ඊගව සතියේ මුදල් ගන්නවා, මුදලු දීලා ගියා. ගිහින් දවස් 4ක භාවනා වැඩසටහනකට ගියේ. නමුත් දවස් 2ක් ඒ භාවනාවේ ඉන්නකොට මට තේරුණා මේක නම් මම ඇත්තටම මේ සංඥා නිරෝධය ගැන මට අවබෝධයක් තිබුණේ නැහැ. මේක නම් නෙවෙයි කියලා මම දවස් 2ක් ඉඳලා එන්න ආවා. ඒ නැහතර මට බස් එකේදී කෙනෙක් හම්බෙලා මම කතා කර කර ආවම නෝන මහත්තයා හොයන ධර්මය මට හොයලා දෙන්න පුළුවන් කිව්වා. මම ඒ මහත්තයා හිටියේ පැල්මඩුල්ලේ නගරේ. මං කිව්වා එහෙනම් එන්න මමත් එහි බලන්න කියලා. මං එහි ගියා. ගියාම මට ස්වාමීන් වහන්සේගේ සද්ධර්ම පොත ඒ මහත්මයා මට පූජා කරා. මම පොත අරන් ඇවිදින් පොත කියවල ඉවර වෙලා මට එදා දවසේ ඇතිවෙච්ච ප්‍රීතිය කියන්න බෑ. එදා ඉඳලා මම මෙහෙට ආවේ ජනවාරි මාසේ තමයි පොයට මෙහෙට මේ ධර්ම දේශනාවක් සවන් දෙන්න ආවේ. එතන ඉඳන් නිතර හැමදාම ඇවිදින් මේ භාවනා වැඩසටහන සහභාගී වුණා. මම ජීවිතේ අගිස්සේ ජීවත් වෙන්නේ ඒ වගේම පිළිකා රෝගියෙක්, අර කටක එළවෙන දතක් වගේ. මට දැන් අවුරුදු 73ක් වෙනවා. නමුත් මං හිතනවා මට මේ ධර්මයෙන් එගඩ වෙන්න පුළුවන් කියන ස්ථීර අධිෂ්ඨානය මට තියෙනවා. මට යන්න පාරක් පේනවා, යන්න කාලයක් තියෙනවා, යන්න පුළුවන් කියන විශ්වාසයෙන් ඉන්නවා. ඒකම මට තව විශාල සතුටක් ඇති වුණා. මම අපේ බුදුරජාණන් වහන්සේව සත් මුහුදෙනුත් එහාට විහිසිගල්ලා සිටපු යුගයක උන්වහන්සේ මේ ලංකාවට, මේ ජම්බුද්දීපයට වඩම්මලා මේක ගෞතම බුද්ධ රාජ්‍ය බවට පත් කරලා මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ සොයාලා ඒව අපට අනලක් බත් කවන අම්මා කෙනෙක් වගේ මේ අපේ යුගයේ බුදු මෑණියෝ අපට වෙච්ච පිහිට අපි උන්වහන්සේට සදාකාලිකව ණය ගැතිය අපි මේකෙන් ප්‍රයෝජනයක් නොගත්තොත්. මං හැමතෙම කියන්නේ මේ බිමට පය ගැහුවනම් මේ ප්‍රයෝජනයක් ගන්න අපේ මුළු ජීවිත කාලයම කැප කරමු. වෙන මොනවත් ඕනේ නැහැ. දරුමල්ලොන් එවවා වැදාගෙන හිටියට අපිට කිසිම කිසි වැඩක් නැහැ. මැරිච්චාම දවස් දෙකක් අඬයි. ඊට පස්සේ ඒගොල්ලෝ වැඩ කරගනි. අපිට යන්න තැනක් නැහැ. එන්නේ ඒතික විතරක් හිතාගෙන අපි මේ ගමන සාර්ථකවම අපි හැමෝටම නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා පතනවා. ඒකම යුගයේ මේ යුගයේ සුදත්ත සිටුතුමානෝ මට අමතක කරන්න බෑ. උන් එතුමාන නොහිටියානම් කවදාකවත් මේ ධර්ම යාත්‍රාව දියත් කරන්න කොහොමවත් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම එතුමානන්ට ලැබිලා තියෙන කාර්ය මණ්ඩලය මේ හැමෝටම නිවන් අවබෝධ කර ගැනීමට වාසනාව හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම ඔබ සැමටම සුවපත් වේවා කියලා මම වචන ස්වල්පය අවසන් කරනවා.
අවසරයි මහානායක ස්වාමීන් වහන්සේ මහා සංඝරත්නයේ මෙහින් වහන්සේලා ඇතුළු දාබර පින්වත් සියලු දෙනාගෙන් අවසරයි. මගේ වයස අවුරුදු 42යි. මම රාජ්‍ය සේවකේ. දැනට මා නුවර ප්‍රදේශයේ මහානගර සභා බස්නායක සමාජ අමාත්‍යංශයේ අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් කටයුතු කරනවා. මම මේ දහම ගැන ගොඩාක් දුරට හොයන්න ගත්තා. පොඩි කාලේ ඉඳලා මටත් ආසාවක් තුන මේ දහම ගැන හොයන්න. නමුත් අවුරුදු 30ක් 35ක් 38ක් යනකම්ම මා පින් අතේ වැඩ කරත් දාන මාන දුන්නත් මේ දහම කියන මොකද්ද කියලා මට අඳුර ගන්න ක්‍රමවේදයක් තිබුණේ නැහැ. මට අත්දකින් ලැබිච්ච දේවල් එක්ක සමාජයේ තියෙන දේවල් දැක්කහම මගේ හිත නිතරම මට කිව්වා මේ දහම ගැන හොයන්න කියලා. එතකොට මම මේ ලංකාවේ තිබිච්ච බොහොමයක් පන්සල් වලට ගිහිල්ලා බණ ඇහුවා. නොයෙකුත් දේවල් හිතුවා, බැලුවා, දැක්කා. නමුත් ඒක තුල මං හොයන දේ මට ලැබුණේ නැහැ. මං හිතන්නේ මම නුවරදී නොගිබු පන්සලක් නැතුව ඇති. මහානායක හාමුදුරුවෝ ඇතුළු ගොඩාක් පන්සල් නායක හාමුදුරුවෝ ආශ්‍රය කරන් පස්සේ ලොකු කලකිරීම මගේ හිතේ ඇති වෙන්න පටන් ගත්තා. මම හොයන දහම මේකද කියලා මට හොයාගන්න බැරි වුණා. මම දවස ගානේම මේ දහම හොය 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 යන්න ක්‍රමවේදයන් හෙව්වා. ඒ වන විට මම මස් මාළු කන, ඒ වගේම යාළු මිත්‍රත් එක්ක කරන කටයුතු කරන අධර්මයේ පැත්තට බරවල හිටියත් මොකද්ද කියන එක හොයාගන්න මට ක්‍රමවේදයක් තිබුණෙම නැහැ. පස්සේ මීට මාස 6කට 7කට කලින් මම නුවර සේවයට ආවේ. තිදුවිච්ච සිදුවීම් එක්ක හැම දෙයක්ම හොයන බලනකොට මට තේරුණා මම මේ ක්‍රියාවලින් අයින් වෙන්න ඕන කියලා. මා එදා ඒ ක්‍රියාවලින් අයින් වෙලා ධර්මයේ හොයමින් පන්සල් වල හාමුදුරුවන්ගෙන් ගොඩාක් බණ ඇහුවා. ඊට පස්සේ ඉන්ටර්නෙට් එකේ බණ ඇහුවා. ඒත් මං හොයන දේ කියන එක මට අවබෝධ කරගන්න ක්‍රමවේදයක් තිබුණා. ටිකක් දුර බණ අහගෙන යද්දී එපා වුණා. අවසානයේ මට කරගන්න කියන දෙයක් තිබුණේ නැහැ. මම ප්‍රාර්ථනාවක් කරා. මම දවස ගානේම ශ්‍රී දළදා හාමුදුරුවන් ළඟට යනවා කියලා. හැමදාම උදේ 4:00 ආහාරලා නාලා මල් ටිකත් කඩාගෙන මගේ රියදුරත් එක්ක මම දවස ගානෙම ගියා දළදා මාලිගාවට. ගිහිල්ලා එකම එක ඉල්ලීමයි කරේ. හැමදාම බුදුන් වැඳලා එකම එක ඉල්ලීමයි කරේ. කොහේ හරි මෙහෙ තැනක තියෙන සද්ධර්ම එකින් එකක් මට එක අවබෝධය කරගන්න මගක් පෑදේවා කියලා. ඔච්චරමයි කරේ. ඊට පස්සේ ලංකාවේ තිබිච්ච පැරණි විහෙර විහාර මට හම්බෙන්න අහන්න තැන් දැක හිතන තැන් වලට ගිහිල්ලා බැලුවා. ඒ හරියවත් මේ බුද්ධේ විශ්ව කිරණවත් තියේද? ඒ තැන් වලටත් ගිහිල් මම කර එකම ඉල්ලීම එච්චරයි. කුමක් හෝ දෛවයේ සරමට වගේ අලුත් අලුත් චාරිත්‍ර වලට මම වෙසක් මාසේ ගියා මගේ අයියලා ගෙදරට. මගේ අයියා කියලා කියන්නේ මේ ඉදිරියේ ඉන්න දුගේ තාත්තා. ගෙදරට ගියන් පස්සේ මම ඒ ගෙදර දැක්කා සිදුවිච්ච වෙනස. වෙනද අයියලා ගෙදර ගියන් පස්සේ අවුරුදු 4-5කට පස්සේ මං ගිහී දැක්ක වෙනස. ගෙදර හැදිස් රටාව දැක්කා. දූ කතා කරන ක්‍රමවේදයන් දැක්කා. මට ලොකු වෙනසක් තේරුණා. අයියා මට පොඩි පොතක් ගෙනත් දුන්නා කරුණු හතරක් සම්බන්ධව. මම ලයිලයි ඒක අරගෙන කියෙව්වා. කියවලා මුකුත් කිව්වේ නැහැ, මොනවත් කිව්වේ නැහැ, මෙතනට යන්න කිව්වෙත් නැහැ, මේක බලන්න කිව්වෙත් නැහැ, කිසිම දෙයක් කිව්වේ නැහැ. මම කියෙව්වා. කියවලා ඊට පස්සෙන්දා වෙසක් පොයේ දවසේ මම කොළඹ එන්න ඉඳලා නුරේ එන්න මම පිටත් වුණා. මම කෙලින්ම ආවේ පන්සලට. මේ පන්සලට එනකොට හවස 3ට කිට්ටු වෙලා තිනවා. මට නායක හාමුදුරුවන් වහන්සේගේ වචන කීපයක් විතරයි අහන්න ලැබුණේ. මම රියදුරාට කිව්වා ඇතුළෙද්දී මේකේ බෝඩ් එකක්වත් නැහැ. කියනකොට සර් ඔක යන්න උතන්ට යන්න සර් ගිහලා බලමු කියලා කිව්වා. ඇවිල්ලා ගොඩාක් කට්ටිය හිටියා. මම කාටවත් කරදරයක් නොවෙන්න මට විනාඩි 5කට ඒ ධර්මයේ බිඳක් ඇහුණා. ඒ ධර්මයේ බිඳක් ඇහිලා මම ඊට පස්සේ කට්ටියම ගියන් පස්සේ ලියල මහත්තය හම්බෙලා මම මෙහෙම කාරණේට ආව කියලා කිව්වා. භාවනා කරන වැඩසටහන තියෙද කියලා ඇහුවා. ඒතර ඇහුවේ ඔබ උතුමාට එන්න පුළුවන්ද කියලා. මං කෝ මට එන්න පුළුවන් කියලා. මම මේ ධර්මයේ වෙනුවෙන්ම මේ අවුරුද්ද එකම නිවාඩුවක් ගත්තේ නැහැ. සෙනසුරා දීර්ඝ පවම වැඩ කර මං කොහේ හරි යනවා කියලා හිතාගෙන. එහෙම වෙලා ගිහිල්ලා ඉන්නකොට මට ඊළඟ මාසේ 6 වෙනිදා මා ලොකු දාන මේ පින්කමක් පන්සලක තියෙන සතර සතිපට්ඨාන සූත්‍රයේ සහ සීලමු දේශනාවන් කරන පින්කමකට මා දායකත්වය දීලා තුන ගිය මාසේ 6 වෙනිදා මගේ උපන්දින දවසේ. එදාට දාගන්න විදියක් තිබුණේ නැහැ මම ඒකට සහභාගී විය යුතු නිසා, කලින් පොරොන්දු වෙච්ච නිසා. මේ සතියේ මේ මාසේ තියෙන වැඩසටහනට නම ලියලා මං ගියා. දෛවෝත්තර සිදුවීමක් සිදු වෙනවා. මම ඒත් මගේ අර දලදා වහන්සේ වඳින්න යන ගමන අත්හැරියේ නැහැ. මම දිගටම කරා. හැම අවස්ථාවකදී කර එකම ප්‍රාර්ථනාවයි මට ධර්මය අවබෝධ වේවා කියලා. තනක් හම්බ වේවා කියලා. ගිය සතියේ සෙනසුරාද වෙද්දී ඊට සල සතියේ මගේ මෑණියන් බලන්න ගියා. ගිය සතියේ සෙනසුරාද වෙනකොට මගේ මෑණියන්ට ආසනීප වුණා. එතකොට මම මගේ අයියා මල්ලට කතා කරලා කිව්වා, පුංචි ලොක්කම ගිහ උටාට කතා කරලා කිව්වා අයියා පොඩ්ඩක් බලන්න කියලා. හැබැයි මම ඒ හැම දෙයකටම සූදානම් වුණා. මම නැවත ගිහින් කිව්වා මම මේ යොදාගත්ත ගමනක් තියෙනවා නම් මේ ගමන මට වළක්වන්න එපා. මම කර එකම ඉල්ලි මෙච්චරයි. එතකොට මම ඒ හැම දෙන සූදානම් වෙද්දි සවුඳ උදේ වෙද්දි තවල් 11 වෙද්දි සවුඳ උදේ මට අයියා කතා කරලා කිව්වා මල්ලි සුදු මල්ලි අම්මට පොඩ්ඩක් අසනීපයි. ඒතර මං කෝවා අයියේ සියලු වැඩවලට සූදානම් වෙන්න. මම එච්චරයි ඇයි එහෙම කියන්නේ කියලා. මං කෝවා සූදානම් වෙන්න. දවල් 11 12 මාට පණිවිඩ එනවා අම්ම නැතුණා කියලා. එතකොට සවුඳ මගේ අම්ම නැති වෙනවා. මම කතා කරලා අයියට කතා කරලා කියනවා අයියා මට කතා කරන මල්ලි කොහෙද ඉන්නේ කීයට දෙන්නේ. මං කෝ අයියේ සවුඳ නැතුණා. හෙට වැඩ කරන්න අඟහරු වැඩ කරන්න තියන්න කියලා. ගොඩක් කට්ටිය මට විරුද්ධ වුණා. අඟහරු වැඩ කරන්න එපා කියලා. මං කෝ නැහැ අඟහරු වැඩ කරන්න. අඟහරු වැඩ කරන්න යුතුයි. අඟහරු කාට හරි උපදින්න පුළුවන් නම් අඟහරු මැරෙලා වැඩ කරන්න බැරි කමක් නැහැ. අඟහරුව තියාගෙන සියලු වැඩ කටයුතු අඟහරුව අවසන් කරනවා. එතකොට ආයි කතිකාවත් අපේ ඥාතිත් එක්ක 7 දවසෙන් තමයි මතක බණ දෙන්න ඕනේ කිව්වා. නැහැ මං කෝ 7 දවසෙන් නෙමෙයි 5 දවසෙන්. මිනිසුන්ට පහසු දවසක මතක බණ දෙමු. සිකුරාදා දිනේ තියාගත්ත කට්ටියගේ කට්ටියමට අවනතුන අන්තිම වෙනකොට අයියා කොසුදු මල්ලිට කැමැද්දක් කරන්න. එහෙම කරලා මා සිකුරාදා රාත්‍රියේ ගෙදරට සංඝයා වහන්සේ වැඩමලා දානෙ දීලා සියලුම වැඩ කටයුතු අවසන් කළා. සෙනසුරාදා 12 මාට ගෙදරින් පිටත් වුණා. මම මෙතනට එනවා කියලා මගේ තිබිච්ච දැඩි අදිෂ්ඨානයේ උඩ මම මෙතනට ආවේ. හවස 3 වෙද්දි මම මෙතනට ආවා. ඇවිල්ලා මා කට්ටියත් එක්ක කතා කරලා එයාගේ ලියාපන්චි වුණා. අයියා කෝ අර කාමරේට යන අපි දැන් එකතනවත් ඉන්න ඕනේ නැහැ. ඔයා ආපු වැඩේ කරගෙන යන්න කියලා. එහෙම කියලා මම මෙතනට ඇවිල්ලා පළවෙනි දවසේ මට අපේ හාමුදුරුවෝ කියන්නේ මොනවද කියලා වැටහුනේ නැහැ. රැ කට්ටිය කතා කරද්දි මට වැටහුනේ නැහැ. මම ඒත් මගේ උත්සාහය අතහැරියේ නැහැ. මම අවුරුදු 40 ගණන් තිස්සේ පුරුදු පුහුණු කරගෙන ආපු අහපු ධර්මය මට වෙනස් කරගන්න හැකියාවක් ලැබුණේ නැහැ. හිතේ තර්ක විතර්ක රාශියක් එක්ක මං ගොඩ නැගුණේ. හිතේ තර්ක විකාශ රාශියක් විතර කියන කරුණු මම අඩුම ගානේ ඉන්ටර්නෙට් එක හරහාවත් මං ඒ බණ අහලා තිබුණේ නැති නිසා සමහර දේවල් මට තේරුම් ගන්න බැරි වුණා. සංකියද්දි මොකද්ද කියලා මට තේරුම් ගන්න බැරි වුණා. මගේ කාමරේ ඉන්න කට්ටිය සාක්ෂි දරන ඇති. මා මෙතනින් බණ ඉවත වෙච්ච ගමන්ම දිව්‍ය කාමරේට ගිහිල්ලා ගත්තේ පොත. අරගෙන ටට්ටක් ගාලා පෙරලා බැලුවා මොකක් තියෙන කියලා. රෑට ලයිට් ඕෆ් කරලා තියෙදි එළිය ලයිට් එක දාගෙන ඒව හෙව්වා. හැබැයි මං හොයපු දේ මට ලැබුණා. මම එක දවසයි මෙතනට ආවේ. මා හොයපු දේ මගේ හිතට දැනෙච්ච දේ අනන්ත අප්‍රමාණයි. මේ වගේ වචන වලින් කියලා නිම කරන්න හැකියාවක් නැහැ. ඒ නිරාමිස සතු ඒ සතුට මට විඳ ගන්න හැකියාව ලැබුණා. ඒකට මග පෑදූ සියලුම දෙනාටම මා ණය ගැති. ඒ ණය නිදහස් වීම සඳහා ඒ ඒකායන මාර්ගයේ යෑම සඳහා මා අදිෂ්ඨාන කළ අවසන්. ඒ හින්දා සියලුම දෙනාගෙන් මම ඉල්ලා සිටිනවා පැමිණී යම් කාරණයක් සඳහාද ඒ අදිෂ්ඨානයෙන් යුතුව වීරින් යුතුව ඒක කරන්න කියලා. බොහෝම හැම දෙනට පිං.
වන්දනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. සියලුම ස්වාමින් වහන්සේලා සහ මෑණින් වහන්සේලාගෙන් සහ සහෝදර උපාසක උපාසිකාවන්ගෙන් අවසරයි. මම W කුරුප්පු මගේ රාජකාරි වශයෙන් අමාත්‍යාංශ හතරක සේවය කරලා අවුරුදු 25ක් විතර වෙනවා විශ්‍රාම අරගෙන දැන් 74 වෙනි වයසේ පසු වෙන්නේ. ඉතින් ධර්මයේ ඒ ස්වාමින් වහන්සේ මට ඉස්සෙල්ලා කතා කරපු ස්වාමින් වහන්සේ වගේම ධර්මයේ සොයමින් විවිධ ප්‍රදේශවල ගිහිල්ලා ධර්මයේ සොයාගෙන ගියා. අන්තිමේදී සමන් මලී කියන උපාසක අම්මා අපේ ගමේ තලපත් පිටියේ ජයවර්ධනපුර රෝහල ගාව මාත් එක්ක භාවනා වැඩසටහන් වලට ගිහිල්ලා ඉන්නේ කෙනෙක් මගදී හම්බ වෙලා කිව්වා මෙහෙම තැනක් තියෙනවා යන්න කියලා. මං ඇහුව කොහෙද තැන කියලා. අඹේපුස්සේ කියලා. මං කිව්වා එහෙනම් මට ඇඩ්‍රස් එක දෙන්න කියලා. අනේ ඊට පස්සේ මට ඒ උපාසක අම්මව හම්බුනේ නැහැ. ඉතින් මම අර කල්පනාවෙන් ඉන්න නිසා අඹේපුස්සේ මගේ මව්ගේ ගම නිසා මම මෙහෙම ඒ ඥාතීන්ට කතා කෙරුවාම මට මෙතනට යොමු කෙරුවා. ඒක ලොකු කතාවක් මේ වෙලාවේ මම ගන්නෙ නෑ මේ හුඟ දෙනෙක් කතා කරන්න ඉන්න නිසා. ඉතින් ඒ අයගේ එක ඇවිල්ලා මම ලියන මහත්තයා හම්බ වෙලා මේ ස්වාමින් වහන්සේගේ වැඩසටහනක් තියෙනවා ඒකට එන්නද කියලා අවසර අරගෙන ආවා. ඒත් මට කිව්වා මේ කලින් ඇවිල්ලා නැති නිසා මේ මහත්තයාට අමාරු වෙයි පොත් ටික එහෙම අරගන්න බලන්න කියලා. මම සාර්ථකව මේ දවස් හය මාරම මේ ගත කෙරුවා. මම සියලුම පොත් අරගත්තා. මම ඉතාම ස්තුතිවන්ත වෙනවා ඒ මට ඒ සහයෝගය ලබා දුන්න සියලු දෙනාටම. ඒ වගේම මේ ස්ථානය හරිගස්සලා මේ විදිහට අපිට දහම් මාර්ගයක් සොයා දෙන්න ලබා දුන්න සියලුම පින්වතුන්ට මගේ ණය මම මේ නිවන යන දක්වාම මම ඒ පුද කරනවා. ඒ වගේම මම හිතනවා මේ ස්වාමින් වහන්සේගේ දේශන ටික මම හොඳට උනන්දුවෙන් අහගෙන හිටියා මට යම්කිසි ප්‍රතිඵලයක් ලබන්න පුළුවන් වෙයි කියලා දැඩි විශ්වාසයක් තියෙනවා. ඒක නිසා අර උන්වහන්සේගේ අර ණය ගෙවීමේ ක්‍රමය සහ ඒ හතර දිනපතා මම දැන් උදේ හවස කරමින් අවසාන කාර්ය වශයෙන් යම්කිසි ප්‍රතිඵලයක් ලබා ගත්තොත් උන්වහන්සේගේ මේ ව්‍යාපාරයට උදව් කිරීමටත් ඉදිරියේ බැඳී සිටින බව දන්වමින් මගේ වචන ස්වල්පය මෙයින් අවසන් කරනවා. සුපත් වේවා.
ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම සියලුම ස්වාමීන් වහන්සලා ඇතුළු සිල් මෑණිවරුන්ගෙන් අවසරයි. භාවනා යෝගීව සිටින සියලුම දෙනාගෙන් අවසරයි. මා පැමිණියේ බිබිල කොටගම සිට මා සමග පැමිණියා 20කට අධික අපේ සදහැවත් පිරිසක්. මා හිතන්නේ මාමෙන්ම ඒ සියලු දෙනා පැමිණි මොහොතේ සිටම මේ ධර්ම මාර්ගයට යොමු වෙලා අපි කටයුතු කරා. විශේෂයෙන් මා මේ අවස්ථාවේ මගේ අත්දැකීම් ගැන මා විස්තර කරන්න ඕනේ. ඇත්තෙන්ම කලින් කතා කරා වාගේම මමත් මේ ධර්මය හොයමින් සෑමතැනම ගිය එක්කෙනෙක්. කොහොම වුණත් අවසානයේ බිබිල සේනාපති අපේ හිමිපාණන් මට කිව්වා, මහත්මයා ඔය හැමතැනම ඇවිදලා වැඩක් නැහැ, එන්න මෙතෙන්ට ඇවිල්ලා අපේ මේ ශ්‍රී සද්ධර්මය වැළඳ ගන්න කියලා මට කිව්වා. ඉතින් මම ඇත්තෙන්ම මේ මෑත කාලයක යොමු වුණේ. කොහොම වුණත් මම එදා හිටම් ඇත්තෙන්ම මගේ ජීවිතේ විශාල පෙරලියක් ඇති වුණා. මා දන්නවා ඇත්තෙන්ම දැන් මට කිසිම දිනක තරහක් යන්නේ නැහැ. ඇත්තෙන් මම මේ අපේ සිල්වත් පිරිසට මතක් කරන්න ඕනේ. මේ ළඟදී මට මගේ ගෙදරටම මිනිස්සු බැනගෙන ආවා. මම නිහඬව හිටියා. ඒ මිනිස්සු ඇවිල්ලා බැනලා ගියා. ඉතින් කොහොම වුණත් මට තරහ එන්නේ නැහැ, ඊර්ෂ්‍යා වෙන්නේ නැහැ. මම ඊටාත්ම දැහැමි ජීවිතයක් ගත කරනවා. ඉතින් කොහොම වුණත් මම මෙතෙන්ට පැමිණියාට පස්සෙත් මගේ ජීවිතේ විශාල පෙරලියක් ඇති වුණා කියලා මට කියන්න පුළුවන්. මට ඒක ඇත්තෙන්ම වචනෙන් විස්තර කරන්න බෑ. ඒ වාගේ විශාල වෙනස් වීමක් මට මෙතෙන්දින් ඇති වුණා. ඒ වෙනස් වීමට ඇත්තෙන්ම දායකත්වය හිමුනේ අපේ මුල වැඩ සිටින අපේ හිමිපාණන් වහන්සේගේ මේ ධර්මය මා ඇසීම නිසා. ඉතින් කොහොම වුණත් මා මේ අවස්ථාවේ මට මග පෙන්වපු මගේ සේනාපතියේ අපේ හිමිපාණන්ට මා ඇත්තෙන්ම මේ නිවන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මා විශේෂයෙන්ම මේ අවස්ථාවේ මතක් කිරීමක් කරන්න ඕනේ. දැන් මෙතන කතා කරපු අපේ සිල්වත් උපාසක මහත්මයන් කීප දෙනෙක්ම කතා කරා අපේ සමන් මහත්මයා ගැන. මා හිතනවා ඇත්තෙන්ම මං සමන් මහත්මයා පිළිබඳ පෞද්ගලික කතා කරේ නැතත් මට ඇත්තෙන්ම තේරුණා මෙතන ඉතාමත්ම විශාල වැඩ කොටසක් එතුමා විසින් කරන බව. ඊළඟට විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපිට මේ දවස් 7 ඇතුළත දාණය ගිලන්පස අපිට නොවඩුව මම හිතන් රාත්‍රියේ නිදිමරාගෙන අපිට සහන මේ පින්වත් කාර්ය මණ්ඩලය මම ඇත්තෙන්ම මේ අවස්ථාවේ තාමත්ම ගෞරවයෙන් සිහිපත් කරනවා. සියලු දෙනාටම සුවපත් වේවා කියලා මම මේ අවස්ථාවේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම මේ අවස්ථාවේ අවසාන වශයෙන් අපේ ගෞරවනීය හිමිපාණන් වහන්සේට සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ වහන්සේට මේ ශ්‍රී සද්ධර්මය තව තවත් මේ ලක්දිව ප්‍රචාරය කරන්න ශක්තිය, ඒ වගේම ධෛර්යය, ඒ වගේම නිරෝගී බව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මා නිහඬ වුණා සියලුම දෙනාටම තෙරුවන් සරණ පතනවා සුවපත් වේවා.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු අපේ ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා සහෝදර උපාසක සියලු දෙනාගෙන් අවසරයි. මම කියන්න උත්සාහ කරන්නේ ඇත්තටම මේ කොහොමද මෙතනට ආවේ කියලා හැවුවොත් ඇත්තටම මම නම් විශ්වාස කරනවා මම ධර්මතාවයකින් මෙතනට ආවා කියලා තමයි මට හැඟෙන්නේ. ඒකට හේතුව ගරු ස්වාමීන් වහන්සේගේ ජම්බුද්දීපයේ පොත මට අතර හම්බ වෙන්නේ දැනට අවුරුදු ගානකට පෙර 2006 2008 වගේ වර්ෂවල. ඒ පොත එක දවසින් කියුවට පස්සේ ඒකේ සත්‍යතාවය මට ප්‍රායෝගිකව වැටහුණා. නමුත් ලොකු බීතිකාවක් ඇති වුණා, මොකද්ද මේක බොරු වුණොත් අපි මේ අදහගෙන ඉන්න සම්පූර්ණ බුද්ධ ශාසනයම බොරු වෙනව නේද කියන තැන මම හිටියා. ඒ තුල මම ඒක තිබ්බ තැනක්වත් අද මතක නැහැ. එතනින් හැමම මේ ධර්මය හොයාගෙන එන්න මම උත්සාහ කරේ නැහැ. හැබැයි එතනේ ගැටීමත් එක්ක මම ගොඩක් දුර නොයා ඉන්නකොට මට සහෝදර උපාලි හම්බුණා. උපාලි සහෝදරයා තමයි මට දෙවනි වතාවට දැනට මාස 6කට වගේ පෙර නැවතත් මේක මේ විදිහටම වෙන්නේ මෙහෙමයි, මෙතන වෙනස මේකයි කියලා මට මං හිතන්නේ කියලා දුන්නේ. ඒත් එහෙම ලොකු ගමනක් යන්න ලොකුවට හිතන්න මම හිතුවේ නැහැ. ධර්මතාවයකින් වගේම කීප පාරක්ම මෙතන අපේ හිරිවඩුන්නේ පෝසෙවනටත් ගිය පෝය දවසේ රිටිගලටත් මට යන්න අවස්ථාව හම්බුණා. එතනට ගිය වෙලාවේදී මට තේරුණා, මම දන්නේ නැහැ මට කියන්න බෑ, එතනදී අපි ධර්ම සාකච්ඡාවක් කරා. මම විශ්වාස කරා මම මෙච්චර කල් හොයපු දහම ඒක වෙන්න ඇති කියලා. සශිනි සහෝදරිය මට ගොඩක් උපකාර කරා ඒ දේවල් කියලා දෙන්න. මං ඉස්සනම සුතඥ වෙනවා දෙන්බලටම. ඒත් එක්කම මේ මට ඒගොල්ලෝ වාහනේ අපි එන ගමන් නොයිකුත් කතාබස්වල යෙදලා හිටියා. වෙන කෙනෙක්ට දුන්න ටෙලිෆෝන් නම්බර් එකක් තමයි මම අරගෙන ඒ වෙලාවෙම ෆෝන් එකේ ඩයල් කරලා එතුමගේ නම නම් අහගන්න බැරි වුණා මට. මේ මම කිව්වේ මෙහෙම මට භාවනා කරන්න කියලා කිව්වෙත් නැහැ. සමින් වහන්සේ මුණ ගැහිම අවශ්‍යයි මට, ඒක කොහොමද කරන්න පුළුවන් කියලා. එතකොට කිව්වා මේ පහුවදාට කෝල් එකක් දෙන්නම් කියලා. එතුමා මට මම කෝල් එකක් බලාපොරොත්තු වෙමින් හිටියා. කෝල් කරලා කිව්වා වාට ලොකු අවස්ථාවක්, වායක මගරින් එපා ඇවිල්ලා හම්බ වෙන්න කියලා. එදා සමින් වහන්සේ ඇවිල්ලා මට ප්‍රශ්න පහක් තිබුණා. ඒ ප්‍රශ්න පහට උන්වහන්සේ දුන්න පිළිතුරු මං හිතන්නේ මේ ගමනේ 125ක් යන්න මට උපකාර වුණා. ගෙදර යනකොට මට හිතාගන්න බැරි වුණා මම මෙතනින් පිටත් වෙච්ච කෙනා නෙමේ ගෙදරට ගියේ කියලා මට හිතුණා. එතනින් ඊට පස්සේ ඒ වෙලාවෙම නායි ටෙලිෆෝන් නම්බර් එක හොයාගෙන කෝල් එකක් දීලා අපේ ලියන මහත්තයාට මගේ ආසනය වෙන් කරගෙන මගේ අනිත් පිරිසත් එක්ක මෙතනට සහභාගී වුණා. මං හිතන්නේ අර අපේ උපාසකම්ම කෙනෙක්ට තිබ්බා අද ප්‍රශ්නයක් අපේ රහතන් වහන්සේ නමකට පහර දුන්න පහර දීලා ඒ ඇතිවෙච්ච ප්‍රශ්නේදී අනිකාට ඒක කර්මයක් වෙනවද කියලා. මම හිතන්නේ පහර දීමට උත්සාහ කරපු කෙනා මේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරලා තිබ්බනම් එයාට ඒ වෙලාවේ ආපු ආවේගය තරහක් විදිහට දැකලා ඒක ණය විනයට ගලපලා ඒක පංච භූතත් එක්ක ගලපලා එයාට ඒක निराකරණය කරගන්න තිබුණා නම් එයා අසහියෙන් ඒ ක්‍රියාව කරන එකක් නැහැ කියලා. උන්වහන්සේ දේශනා කරපු පළවෙනි දේශනාවෙන් මට තේරුණේ මෛත්‍රිය වඩන්න කියන එක විතරයි. මම කිසිදෙම මට තේරුන්නේ නැහැ. මම ඒක නොකඩවා කරා. මම හිතන්නේ මෙතනින් එළියට බහැලා පඩිපෙළින් පටන් ගත්ත එක ඒක නොනවත්වාම මම එක දිගටම කරා. ඒ තුල පහුවෙනිදා උන්වහන්සේ කියනකොට මේ බෙදා බලන ක්‍රම, ඒ බෙදා බලන ආකාරය, ඒ මෛත්‍රිය තුල මටම ඉන්නකොට මගේ හිතට වෙන අනිත් අරමුණු මට ගොඩක් පැහැදිලිව පෙනෙන්න ගත්තා. මං ඒවා පුළුවන් ආකාරයෙන් විච්ඡේදනය කර කර යනකොට මට හිතුණා මේක මේ ගොඩාක් සූත්‍ර අහගෙන ගොඩාක් බර දැනුමක් ගන්න ඕන එකක් නෙමෙයි. මේක හරි සරලයි. කතාව අඩු කරලා අපි අපේ ආධ්‍යාත්මය තුලින් අපේ සිතවිලි දෙස අපි දෙස බලාගෙන ඉන්නවා නම් මං හිතන්නේ මේක ලොකු දුර ගමනක් නෙමෙයි. මමත් උත්සාහ කරනවා මේකේ මීට වැඩිය තියෙන මේ හරය තේරුම් අරගෙන විනය කර්මයක් විදිහට මම ඇත්තටම බලාපොරොත්තුවක් නැහැ ජීවිතේ දිගටම මේ විදිහට ගෙවලා දාන්න. පරිණාමවාදයත් එක්ක යන්න කැමති පුද්ගලයෙක් නෙමෙයි. ඉතින් යුතුකම් වගකීම් ටිකක් තියෙනවා. ඒ ටික ඉවර කරලා මම හිතනවා මට මේ ධර්මයත් එක්ක ඉස්සරහට යන්න අවශ්‍ය පාදම ෆවුන්ඩේෂන් එක මට මේ පුණ්‍ය භූමියෙන් ලැබුණා කියලා. මෙතනට මම ආපු වෙලේ ඉඳලා මෙතන ගොඩක් කමටහන් තිබුණා. මට දැන් සුළු මොහොතකට ඉස්සෙල්ලා මගේ හිත දෙපාරක් විනිවිද දකින්න හම්බුණා. මේ වෙලාවේ මම බැලුවා මං ආවට වැඩිය මහා මොහොතක් වගේ ආවේ. දැන් මගේ හිත ගොඩක් නිමිලා කියලා මට තේරුණා දැනට විනාඩි කීපයකට ඉස්සෙල්ලා. ඉතින් ඒ යම් කිසි දෙයක් මට දැනගන්න මට උපකාර කරපු ඒකට මොන යම් ක්‍රමයකින් හරි උදව්වක් වෙච්ච හැම කෙනෙක්ටම මම සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එක දෙයක් මට කියන්න තියෙනවා මේක ඇත්තටම කලමනාකාරීත්වයට කියන්න පුළුවන් නම් හරි අගය කරනවා. ඒක අපි දන්නේ නැහැ මෙතරට මේ වතුර ටිකක් එන්න කොච්චර ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවද කියලා. ඒ වතුර ලංකාවේ වතුර ලීටරයක් අද රුපියල් 50ක් 60ක් විතර වෙනවා මම දන්න තරමේ. ඉතින් ඒ වතුර නාස්තියක් වෙනවා කියලා නෙමෙයි මම කියන්න හදන්නේ. මෙතන මේ පරිභෝජනය කරන අපි මං හිතන්නේ ගොඩක් ස්නානය කරන ඒ ගන්න ජලය අපිට පුළුවන් නම් මට ඒ ගැන පොඩි අවබෝධයක් තියෙනවා. මං ඒ පැත්තේ ප්‍රොෆෙෂන් නෙමෙයි මම මගේ වෘත්තිය ඇඩ්වර්ටයිසින් ප්‍රචාරණය සහ ඒ වගේ දේවල් මම කරන්නේ. මගේ ගම කිරිබත්ගොඩ, නම සුදේෂ් ජයවීර. ඉතින් මට පුළුවන් වෙයි අර දෙයට කරන්න මේ උපදේශක් හරි ගන්න මේ සස්ටේනබල් ප්‍රොජෙක්ට් එකක්. මේ වතුර අපි ස්නානය කරන ජලය නැවත පරිහරණය කරලා වැසිකිලි වලට හරි සෝදන ද්‍රව්‍ය වලට හරි අපිරිසිදුතාවයකින් තොරව ගන්න මම ඒක ඉල්ලීමක් විදිහට කරනවා. අපිට පුළුවන් නම් ඒක කරන්න පුළුවන් නම් ඒක හොඳයි කියන එක. ඇත්තටම මට මේක හිතුනේ මෙතනට ඇවිල්ලා තුන්වෙනි දවසේ ඉඳගත්ත වෙලේ ඉඳලා අපි ආයි ධර්ම සංගායනාවක් කරන්න අවශ්‍ය කාලයකට ඇවිල්ලා තියෙනවා කියලා. මම විශ්වාස කරනවා ඒකත් ඉක්මනට කොහොම හරි සිද්ධ වෙලා අපේ ඉදිරි අනාගතයට මේක සුරක්ෂිතව තියන්න ක්‍රමවේදයක් මේ ධර්මතාවයේ විසින්ම අපිට සූදානම් කරලා දෙයි කියලා. මට කතා කරන්න අවස්ථාව ලබා දුන් ඔබ සියලු දෙනාටම සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
දෙරුවන් සරණයි. මගේ නම සත්‍ය ජයකොඩි. මම මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන්නේ. ඇත්තටම මම ලැබපු ලොකු භාග්‍යයක් කියලා හිතෙනවා මටත් මේ වගේ පින්වන්ති ස්ථානයකට සම්බන්ධ වෙන්න ලැබීම. මම හිතන්නේ මම ඉතින් දැන් මේ ගමන් කරන්න ඕනේ මාර්ගයට වැටුණා කියලා. නමුත් ගොඩක් හිතට එන ගැටුම් සහගත තත්ත්වයන් ගොඩක් තියෙනවා. මම හිතන්නේ අපි අර මම ස්වාමීන් වහන්සේලාගේ බණ වලින් ගොඩක් අහලා තියෙන්නේ අපිට ලොකු විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් ආවොත් දිව උඩ තල්ලේ හපාගෙන කිවස ගන්න හරි කියලා ඉතින් කරන්න පුළුවන් හැමදේම කළා තියෙනවා මමත්. ඉතින් ඇත්තටම ඒකෙන් තවත් අර මේ හැංගීම් වැඩි වෙනවා මිස එක මේ අඩුවීමක් නෙමෙයි. ඉතින් දැන් මමත් ගොඩාක් ප්‍රජාවත් එක්ක කටයුතු කරන්නත් උනි. ඇත්තටම මමත් ගොඩක් සමාජලාට අඩුපාඩු කියනකොට සැලෙන ගතිය තියෙනවා. ඊට පස්සේ මම කරන්නේ සමාජයට ස්වාමීන් වහන්සේ කියනවා වගේ අර අපි හිටගෙන ගල් පිළිමයක් වගේ හිටියයි කියලා මේක අවබෝධ වෙන්නේ නැහැ. මම හුඟක් වෙලාවට කල්පනා කරනවා. ඉතින් මම හිතනවා ඒ වෙලාවට මට ඉතින් ඇත්තටම අවබෝධයක් වෙන්නේ නැහැ මෙහෙම නෙමෙයි මේක මෙහිතට නැදී මේ විදිහට විසඳ ගන්න බෑ කියන දේ මට තේරිලා තිබුණා. ඉතින් ඇත්තටම මගේ දෙමාපියන් එක්කත් කටයුතු කරද්දි මට සහෝදර දෙපළකුත් ඉන්නවා. ඉතින් මං මින් ඉදිරියට උඟක් දුරට මට අවබෝධ වෙලා තියෙනවා ඉවසීමෙන් ඒගොල්ලන්ට සැනසීමක් ලැබෙන විදිහට මට සැනසීමක් ලැබෙන විදිහට කරගන්න පුළුවන් වෙයි කියලා. මම උඟා ප්‍රශ්නයක් විසඳගන්න ගියාම කාලය නැස්ති ගන්න ගැද්දියක් තිබුණා. ඒ කියන්නේ මට එන හැම සිතුවිල්ලකම මං හිතන් ඉඳි බොහෝ දුරට මට මේක මට ඕන විදිහට පවත් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒක කඩා ගන්න ගොඩක් අමාරු වුණා. අන්තිමට මමම මේ දුක් වෙන තත්ත්වයටපත් වුණා. ඉතින් දැන් මම ඒ නිසාද මම ස්වාමීන් වහන්සේගෙන් කීපවතාවක්ම මේ ප්‍රශ්න කරේ ප්‍රිය රූපයක් කොහොමද ඒ කියන්නේ ඉච්ඡ ස්වභාවය දකින්නේ මේක මේ හිතෙන් මේක කල්පනා කරලා එක තැන දිහා බලාගෙන හිටියයි කියලා මේක විසඳෙන්නේ නැහැ. ඊළඟට මමට වෙන වැඩකට අන්තර්ගාණය වෙන්න තමවරු ගතියක් තිබුණා. ඒ කියන්නේ දැන් හදිසි මාව හම්බෙන්න කෙනෙක් ආවත් මට මේ අර මං කල්පනා කර කර හිටපු දෙයින් මට හිත ගන්න බැරි ගතියක් තිබුණා. නමුත් මට තේරුණා මම ඒක දැන් මං ඇත්තටම උදෑසන ඇඳින් නැගිටින්න උනත් මට හුඟක් මං පාන්දර කල්පනා කරන්න දෙයක් ගත්තොත් මං හිතනවා මං ඒක ඇඳෙදිම කල්පනා කරලි වෙලා තමයි මං ඊළඟ වැඩේට යන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් නමුත් වෙලාවට මං කොහොම හරි විහිරි අරගෙන ඒක ඇඳෙදිම මතක් කරලා නැගිටලා යන්න ගියාම මට දැනෙනවා පොඩි සැනසීමක් ලැබුණා කියලා. ඉතින් ඒක මම මට හිතෙන විදිහට කරන්න ගියත් ඒක එක දිගටම කරගෙන යන්න බැරි ගතියක් තිබුණා. නමුත් දැන් ස්වාමීන් වහන්සේගෙන් මම ඉගෙන ගත්ත ස්වාමීන් වහන්සේ කිව්වා සමහරට එහෙම අරමුණෙන් ඉවත් වෙන්න බැරි නම් ඉරියව්ව වෙනස් කරන්න කියලා. ඉතින් දැන් මට ලොකු ශක්තියක් ඒක ස්වාමීන් වහන්සේගෙන්ම ආදරයලා මම කොහොම හරි වීර කළා ඒ තත්ත්වෙන් ලැබෙන සැනසීම මොකද්ද කියලා අවබෝධ කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් මං හිතනවා මගේ හිතේ තියෙන ඉරියව් වෙනස් කිරීම තුළින් හෝ තව ධර්මය මෙනෙහි කළා මේකෙන් මොකක් හරි හිතට දැනෙන සැනසීමක් තියෙනවා කියන එක බොහෝ දුරට අර කල්පනා කරන දෙයින් ඔළුව නිදහස් වුණාම මං හිතනවා මට ප්‍රශ්නේ මුදුනම අර ප්‍රශ්නෙන් ඉවත් වුණා ගතිය තියෙනවා. නමුත් අපි එකතු කරගන්න ඕනේ ආන කරගන්න ඕනේ මොකද්ද කියන එක තේරුණේ නැහැ. ඒ නිසා මම හිතනවා ඇත්තටම ඉතාමත්ම පිරිසිදුව මේ ධර්මය ශ්‍රවණය කරන්න ලැබුණා. ඇත්තටම මම අවුරුදු 7කට වගේ කලින් මේ සිද්ධස්ථාන ටික බලන්න ගියා. මම දැන් සතියකට දෙක මාසයකට විතර කලින් ඉඳලා මේ රිටිගල පින්තූර ටිකක් හිටන් කාමරේ ගහගත්තා මට මේ බලලවත් මේ සැනසීමක් ලැබෙයිද කියලා. ඉතින් මං හිතනවා ඇත්තටම ඒවා බැලුවාමත් ඇත්තටම ලොකු සැනසීමක් විතර දැනෙනවා. ඉතින් ඒ වගේම හිතනුත් අදිෂ්ඨාන කරා කොහොම හරි මේ ප්‍රශ්න වලින් මොකද්ද මේ හිතට දැනෙන දේ මේකෙන් ගැලවෙන්නේ කොහොමද මේක මේ කියලා මේ මෙහෙම ඉඳලා මේ අපේ වයසට ගිහිල්ලා මැල්ල යනට වඩා මේ ධර්මය අවබෝධ කළා නිත් මිනිට සුන්නේටත් මේකෙන් සැනසීමක් මමත් ආදර්ශමත් ජීවත් වෙන්න ඕනි කියන දේ මට දැනුණා. ඉතින් මේ වගේ නිරවුල් පිරිසිදු දහමක් අසන්න ලැබීම පිළිබඳ මම ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම කොහොම හරි මේ බැමි බිම දාගලා මේ ඉදිරියට යන්න මම පුණුවන්තරා වීරෙන් කටයුතු කරනවා. ඔබ සුවස්තිරවස්ස.
ගරුතර ස්වාමීන් වහන්සේ, මහා සංඝරත්නයෙන් අවසරයි.
සිල්මෑණිවරණ, ඒ වගේම දායබර අපගේ භාවනා යෝගී පින්වතුනි, මම රාජපක්ෂ ව්‍යාපාරිකයෙක්. මම මේ ධර්මයේ හොයපු කෙනෙක් නෙමෙයි. මේ ධර්මයේ පිළිබඳ මට අවබෝධයක් තිබුණෙත් නැහැ, ඒ සම්බන්ධව මගේ උනන්දුවක් තිබුණෙත් නැහැ. මම මේ යම්කිසි සිද්ධියකදී සමන් මහත්තයා මට මුණ ගැහුණා. ඊට පස්සේ මේ සමන් මහත්තයා කිව්වා, මේ රාජපක්ෂ මහත්තයා, මේ මම මේ ධර්මානුකූලව වැඩ කරන කෙනෙක්, ධර්මයට යොමු කෙනෙක්, මේ යංකෝ මහත් එක්ක මේ ධර්මයේ ටිකක් අහන්න මේ මම යන තැනට කියලා මාව එක්කන් ගියා. සමන් මහත්තයා ගෙදර කොළඹ එක්කන් ගිහිල්ලා ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවකට මම එක්කන් ගියා. මේක සමන් මහත්තයාගේම උමනාවට සිද්ධ වෙච්ච දෙයක් මම හිතන්නේ. මේ ඊට පස්සේ මම එදා ඉඳලා ධර්මයේ ශ්‍රවණය කරලා නැවත මෙහි ආවා. ඊට පස්සේ සමන් මහත්තයාගේ ඇසුරට වැටුණා මම. ඒ වැටුණාම ඉතින් මේ සමන් මහත්තයත් එක්ක ඉන්නකොට දැන් එතුමා මට පුදුමයි. එතුමාගේ වැඩ කටයුතු, එතුමා හිතන පතන විදිය, මේ වාහනේ යන විදියනේ, වාහනේ වලකට වැටුනහම මොකක් කර වුණාම සිද්ධියක් වුණාම කියන දේවල් බලපුවාම මේ අපිට වඩා හුඟක් වෙනස්. මේ වලකට වැටුනහම සර් වලකට වැටුනේ ඔය යකඩ ගොඩක් නේ ඌව මොනවද කියලා. ඉතින් ඒ වාගේ බොහොම සරල විදිහට මේ හිතන ගතියක් තිබුණා. මම ගෙදර ගිහලා නෝනක කියන මේ සමන් මහත්තයා මේ මම පුදුම ඉදිරියේ හිතන්නේ පතන්නේ මේ මොකද කියලා. ඉතින් නෝනක් කියන මේ ධර්මයට යොමු වෙලා තියෙන ඉඳන් මේ හැම දෙයක්ම ඔයා වගේ බදා ගන්න නැතුව ඇති, සරල විදිහට හිතන ඇති, හින්දා වෙන්න ඇති කියලා. ඊට පස්සේ නෝන මහත්තයත් ආවා මෙහාට, ළමයිනුත් ආවා. ඊට පස්සේ දිගටම මේ අපි ධර්මයේ යෙදුණා. ඊට පස්සේ මම හිතන්නේ මේ කල්යාණ මිත්‍රයා තමමට හම් වෙලා තියෙන සමන් මහත්තයා මේ මාතරණිතයා මේ අම්මන්තොට පැත්තේ ඉඳලා තමයි මට හම්බුනේ. මම මේ හලව්වේ. එතකොට අපි කොහොමත්ම හම්බෙන්න විදිහක් නැහැ, කිසිම සම්බන්ධයක් නැහැ. මේ එක්තරා සිද්ධියකදී මේ අපිව මුණ ගැහුණා. ඊට පස්සේ ධර්මයට යමුණා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මුණ ගැහුණා. ඊට පස්සේ මේ ධර්ම මාර්ගය යන මේ යන රටාව සමන් මහත්තයා තමයි කියලා දුන්නේ. දැන් ඒ ගමන තමයි මේ යන්නේ. ඊට පස්සේ මම මේ භාවනා වඩතරහන්ට ආවා. මේ දැන් ලොකු දේවල් මගේ ඔළුවේ නැහැ. මේ 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 ධර්මස්කන්ධයක් මගේ ඔළුවේ නැහැ. මට මේ හිත එක්තැන් කරගෙන ඉන්න පුළුවන්. ඒක මට එදා ඉඳලම් පුළුවන්. මම මහණෙන්ද පොඩි කාලේ ගිහිලා තියෙනවා, ඒ නොදන්න කාලේ. ඊට පස්සේ දැන් මම මෙහෙම මේ හිත හදාගන්න විදිය දන්න නිසා මේ ස්වාමීන් වහන්සේ දේශනා කළ එක දෙයක් විතරයි මගේ ඔළුවේ තියෙන්නේ. මොකද්ද? මේ ආනාපාන මේ ආනාපාන කිරීම කගෙන කරේ මට දැන් හොඳට තේරෙනවා කරන්න පුළුවන්. දැන් මම ඒක දැන් පටන් ගත්තා දාලා මේ දිගටම කරගෙන යනවා. මට මං හිතනවා මට ඒ කාරණේ දිගටම වෙන මොකුත් මගේ කල්පනා නම් මම ඒ කාරණේ හරියට දිගටම මේ රාජකාරී කරන වෙලාවෙත් අනිත් වෙලාවෙත් මේ සිහිබුද්ධිය මේ කාරණේ කරනවා කියන කාරණේ විතරයි මගේ තියෙන්නේ. ඒ ටික මට ඇති. මම මේ මට මේ මාර්ගයේ කියලා දුන්නු මගේ කල්යාණ මිත්‍ර සමන් මහත්තයාට. මේ බොහොමත්ම මගේ ගෞරවයේ සෙනෙහස බොහොමත් තියෙනවා. එතුමන්ට දීර්ඝාෂි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ මට මේ ධර්මයේ මේ කියලා දුන්නු මේ මගට යොමු කළ ගරුතර ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණ. තමයි මේ ධර්ම ඥාණය තවත් බොහෝ දෙනෙකුට දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන සියලු දෙනාටම තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අපගේ භික්ෂූන් වහන්සේලාගෙන්ද, භික්ෂුණී වහන්සේලාගෙන්ද, අපගේ මේ උපාසක උපාසිකා මෑණිවරුන්ගෙන්ද අවසරයි. මම පැමිණියේ බිබිල ප්‍රදේශයෙන්. මම ගිය අවුරුද්දේ විශ්‍රාම ගත්තා. ඒ ගත්තෙත් මට ලෝකෝත්තර පැත්තට බර වෙන්න සුදුසු දහමක් සොයාගෙන යාම සඳහායි අවුරුදු 55න් විශ්‍රාම ගත්තේ. අවුරුද්දක්ම මං දහම මගේ පුංචි කාලේ ඉඳන් හිතේ තිබුණා. 79 ගුරුපත් වීම ගන්නකොට සේනාපතියේ අපගේ ස්වාමීන් වහන්සේ 10 වසරේ ඉගෙන ගන්න දරුවේ මම සෞඛ්‍ය විෂය උගන්වන්න ගියපුවම උන්වහන්සේගේ පින්වත් පෙනුමක් තිබුණා. ඊට පසුව ටික කාලෙකදී කොහොම හරි උන්වහන්සේම කැමැත්තෙන් අපේ අයියලා කළ අකමැති වෙලා හරි උන්වහන්සේ සිවුරු දැම්මා. ඊට පස්සේ උන්වහන්සේ අධ්‍යාපනයේට කොහෙ කොහෙ ගියාද කියන එක මට මුණ ගැහෙන්න බැරි වුණ නිසා කොහොම හරි අධ්‍යාපනය ලබා අධ්‍යාපනයේ මේ යන්න තියෙන ඉහළ තැනටම ගිහිල්ලා පසුව අපගේ ස්වාමීන් වහන්සේ මුළු ලෝකේ පුරාම නිවැරදි නිවන් මඟ යන්නේ කොහොමද කියලා සෙව්වා. සොයලා සොයලා අන්තිමට සොයාගත්තා කියලා ඇවිල්ලා කොටගම කැලෑවක් මිලදීගෙන ආරාමයක් සාදා කුටි හතක් හැදුවා. හදලා ඔය කුටි වලට මේ අවශ්‍ය මේ උපකරණ හදන්න ඇවිල්ලා මගේ කඩ කාමරයක වැල්ඩින් කරන තැනක උන්වහන්සේ වැඩ ඉන්නව දැක්කා. ඊට පස්සේ මං අවුරුදු ගණනකට පස්සේ මට අර මේ මගේ සතුට ඉහ වහගින් මට ඇඬුණා. අඬලා ගිහින් මං වැන්දා. ඇයිද එන්නේ මම අපේ දරුවෙක් මේ වගේ නිකන් ලස්සන පෙනුමක් එක්ක ඇවිල්ලා. ඊට පස්සේ වැඳලා ඇඬුවා. ඊට පස්සේ ටීචර් එන්නකෝ ආරාමේ තියෙනවා දින 7 භාවනාවලට එන්න 7 දෙනා ගන්නේ. මේ කවුරු හරි 7 දෙනෙක් හොයාගෙන එන්න කිව්වා. ඒ වුණාට මට යන්න හිත දුන්නේ නැහැ. මං මගේ හිතට එකඟව වැඩ කරන කෙනෙක්. ඉතින් මගේ හිතට ඒ කාලේ රැකියාව මං අවංකව කරපු හින්දා මට රැකියාවේ දාලා යන්න බැහැ. දරුවෝ මම සතියක් නැතිකොට දරුවායි ගොඩ ගන්න කාලයක් මට යනවා. ඒ හින්දා මං ගියේ නැහැ. පස්සේ මම ඉඩ ලැබෙන වෙලාවල් වල ස්වාමින් වහන්සේගේ මේ අසපුවට ගිහිල්ලා මේ සිල් සමාදන් වුණා. ඒ බිබිලට වැඩි කාලෙ ඉඳන්ම මුල ඉඳන්ම ගියා. අන්තිමට බැලුවාම මට හිත කිව්වා බෑ යන්න. මං හොයන දහම නෙවෙයි කියලා. ඊට පස්සේ මං ගියේම නැහැ. ඊළඟට අපේ පවුලේ අවුරුද්දට එක්කෙනා ගානි 12 දිනක්ම අවුරුදු පතා මැරෙනවා. අවුරුද්දට එක්කෙනෙක් මැරෙනවාමයි. ඊට පස්සේ මට හිතුණා මේක ලොකු කර්මයක්. මේකෙන් අත්මුදවන්න කොහොම හරි ක්‍රමයක් හොයන්න ඕන කියලා. දේවාල ගානේ ගියා. බැහැ. ඊට පස්සේ දැන් අවුරුදු 3ක් කොහෙවත් නොගිහින් මට මේකට සුදුසු දහම් මාර්ගයක් පෑදේවා කියලා හිතලා පෙන්ෂන් ගන්න මේ කලින්ම මම මේ ප්‍රාර්ථනාවක් කරා. මට මොකක් කොයි මාර්ගයකින් හරි මට ලෝකෝත්තර පැත්තට බරවීමට සුදුසු මාර්ගයක් පෑදේවා කියලා. ඉතින් මං කොහෙවත් ඊට පස්සේ සිල් ගන්න ගියෙත් නැහැ දැන් අවුරුදු 3ක් විතර. ඊට පස්සේ මේ පොසොන් පොයේ දවසේ හදිසියෙම මට සිහියට ආව සිල් ගන්න යන්න එවෙල්ලෙම ඇඳගත්තා ගියා. ගිය හැටිය අපේ ස්වාමීන් වහන්සේ ඔක්කොම වගේ කිව්වා මෙම තියෙනව භාවනා වැඩසටහනක් යන්න කියලා. එවෙල්ලෙම මං කිව්වා මං යනවා කියලා. මට එන්න තනියෙන් බයයි. පස්සේ මම මෑණින්න ස්වාමීන් වහන්සේගේ අම්මට දානෙක දිමුණ ගැහිලා කිව්වා අපේ අක්කා මට යන්න ඕනි නංගි මාත් යනව යන්න කෙනෙක් හරි එහෙනම් අක්කාගේ තනියට මං හැමදාම එනවා යන් අපි දෙන්න දහම හොයාගෙන කියලා මං දැන් මේ ආවේ පළවෙනි වර ඉස්සෙල්ලාම ආව දවසේ මට මොනවත්ම තේරෙන්නේ මම වැටුනේ උත්පලාමේ නින්වහන්සේගේ කාමරේට අක්කාගේ සාත්තුවට එක්ක එතෙන්ට අනේ ඉතින් ගිය වෙලාවෙ ඉඳන් මගේ මේ ඔළුවෙමුයි කන් දෙකෙමුයි දුම් පිට වෙනවා වගේ මට හරිම අමාරුයි ඊට පස්සේ මන්ට බැරි තැන මෑණින්වහන්සේට මම කොහොම මෑණින්වහන්සේ මට මෙහෙම දෙයක් තියෙනවා කලබල වෙන්න එපා දුවේ මේ අම්මා බය නැතුව දහමම ඉන්න කියලා ඉතින් ඕවාම තමයි හරියනවා දවස්ක් දෙකක් තුනක් යනවා. ඉතින් මම ওই දවස් දෙක තුනේම මෑණින් වංශයට කරදර කර කර කිව්වා. ඊට පස්සේ මෑණින් වංශේ ස්වාමීන් වහන්සේ ළඟට එක්කන් ගිහිල්ලා මාවත් අක්කත් තාත්තෙක් ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කිව්වා තුන්වෙනි දවසේ මෙහෙම මේ පින් පඹරන්න කියලා. ඊට පස්සේ මම එවෙලිම ඇවිල්ලා මෙතන ඉඳන් පින් අර අනුමෝදන් කෙරුවට පස්සේ තමයි මගේ මේ කන් දෙකෙන් මෙහෙම දුම් පිට වෙනවා වගේ ඔළුව මුදුනේ දුම් යනවා වගේ දැනුණා. ඊට පස්සේ නා ස්වාමීන් වහන්සේ කියන දේවලුත් තේරෙන හැම දෙයක්ම තේරෙනවා. ඉතින් කුමක්ද කියන එක අද ස්වාමීන් වහන්සේ කියනකොට තේරුණා. අර පහත්තා මේ ඉන්න පුළුවන් කියලා ඔය බුමාට මේ ප්‍රේතයන්ට භූතයන්ට ඕනි තරම් මගේ ඇඟේ එහෙම අපේ නහයේ ඕනි තැනක මං ඉතින් ඒක මට මෙනෙහි වුණා. එහෙනම් මේ ඒක වෙන්න ඇති කියන එක අද එදත් ස්වාමීන් වහන්සේ කිව්වේ ඒකයි. දැන් මට හොඳටම වැටහෙනවා මට යා යුතු මං හොයන මාර්ගය මට පෑදුනා කියලා. ඉතින් එතනට ආවම අපිට ගොඩාක් සංග්‍රහ කරපු අයත් ඒ වගේ මේකට එන්න පාර පෑදු අයත් ඊළඟට අපේ පැත්තේ බිබිල පැත්තේ තනිකර මේ ධර්මයේ පැතිරෙන හරිම ඉක්මනින් අපේ ස්වාමීන් වහන්සේගේ ඉතින් පින් බලය එහෙත් පැතිරෙනවා. ඊළඟට අපේ ස්වාමීන් වහන්සේත් මේකට ගොඩක්ම අර පිපාසාවෙන් ලෝකෙ පුරාම දුවපු ස්වාමීන් වහන්සේ කෙනෙක් නිසා දැන් මේ දෙසට ඇවිල්ලා ගොඩාක්ම අපිව සෑම දෙනාම එහෙ ගුරුවරු ගොඩාක්ම ඉන්නවා මේ දහමට බර වෙලා. ඉතින් මේ தත්ත්වය ඇති උනේ මේ தත්ත්ව තියෙන්නේ මම ලෝකෝත්තර පැත්ත හොයාගෙන ආව මට ඒක ලැබුණා. ඒ ලැබුණ මාර්ගයේ මං ඉදිරියටම ගමන් කරනවා. මෙතෙන්දී මට උදව් කරපු සියලුම දෙනාට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම අපගේ ස්වාමීන් වහන්සේට මේ ලංකාදීපයේ උපන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ සිලබස් වලට දාලා අපේ අනාගත පරපුරට මේ දේ දෙන්න සුදුසු මට්ටමකට මේ දරු පරපුරට ලබා දෙන්න ශක්තිය ධෛර්යය මේ එන පින්වතුන් තුලින් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මං නිහඬ වෙනවා. සරණයි.
ගෞරවනීය සංඝරත්න මහා සංඝයා වහන්සේකින් අවසරයි. ස්වාමීන් වහන්සේලාගෙන් සහ මෑණිවරුන්ගෙන්ද සහෝදර භාවනා යෝගී මහත්ම මහත්මීන්ගෙන් අවසරයි. ලඟින්දද ඇත්ත වශයෙන්ම මම ඉතාම කුඩා අවදියේ ඉඳලා ධර්ම පිපාසාවෙන් හිටපු කෙනෙක්. මම කුඩාම කාලයේදී මට මේ හරියට අවශ්‍යතාවය තිබුණ කුංජිම කාලේ මට මම කවුද කියන එක මට ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඉතින් මට මේක කියන්න බෑ. මට අම්මලට තාත්තට කියන්න විදිහක් නෑ. මට මේ ප්‍රශ්න හරියට හිතේ හරි පීඩනයක්. මම මේ කවුද කියන හැඟීම මන් තුල කුංචි කාලේ ඉඳලම තිබුණා. ඕමින් නතරට අපි ගොඩක් අපේ දෙමාපිය දහමට වැඩිව කටයුතු කරපු අය. ඉතින් පන්සල් එක්කගෙන යනවා. ඉතින් ඒ වැඩ කටයුතු වලට සහයෝගය දෙනවා. ඉතින් හුඟක් වෙලාවට ඉතින් මට සමහර දේවල් වලදී මට පුංචි හිතට සමහර කරුණු මට හුඟක්ම කුඩයි. නමුත් මට සමහර දේවල් මට හිතට එකඟ නැහැ. මෙහෙම ඉන්න අතරෙදී මම මේ කඳුබර භාවනා විපස්සනා භාවනා මධ්‍යස්ථානට ගියා තරුණම වයසේදී. ඒ කියන්නේ මම හඳින්නීමක් නම් කරලා දුන්නේ නැහැ. මම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ විධායක නිලධාරිනියක් වශයෙන් සේවය කළා. දැන් විශ්‍රාමිකව ගත කරන්නේ. ඉතින් මම මගේ සේවා ස්ථානයේ දිගින් කැමේ නිවාඩුවක් ලබාගෙන එක් මුල් අවදියේම මම මේ අවුරුදු නිවාඩුවට මගේ තිබුණු වරප්‍රසාද නිවාඩුවක් දාලා දවස් 18ක නිවාඩුවක් හදාගෙන ගියා කඳුබඩ භාවනා මධ්‍යස්ථානට. ඇත්තටම ගිහිල්ලා භාවනා කළා. ඉතින් මම ඇත්තටම නුදුටු අත්දැකීමක්. මම කවදාකවත් ඒ දෙයක් කරලා තිබුණේ නැහැ. නමුත් ඉතින් ඒක මට හිතන්න බැරි අත්දැකීමක් නිසා මම ඒක ගොඩක් මගේ මං අර ගොඩක් ආසාවකුත් මගේ තිබෙන හින්දා මං එතන කියන පිළිවෙලට අකුරටම වැඩ කළා. ඉතින් මට ඇත්තටම ඒ වෙලේ මං දැන් කියනකොට තේරෙනවා මට මේ අර හිත එකඟතාව වගේ තත්ත්වල් ඇති වුණා ගොඩක් මේ තරුණ වයසේදී. මේ ඊට පස්සේ ජීවිතේ මම ගෙදර ගියාට පස්සේ මං ඇත්තටම කොහොමත් කලබල චරිතයක් නෙවෙයි. ගොඩක් ඉවසිල්ලෙන් හැමදේම කරන්න පුළුවන්කම වුණා. මට එතනිනුත් එක අතක් ආවේ. මට ගොඩක් හැමදේම හිතලා බලලා මගේ හිත මට පාලනය කරගන්න පුළුවන් ශක්තියක් මට තිබුණා. ඒක සමාහයට පෙර ආත්මවල ඉඳලා ඉන්න ශක්තියකුත් වෙන්න ඇති. කෙසේ වෙතත් මට නිවාඩු ලැබෙන අවස්ථාවල් බලලා මං දවස් 10 ඒ වගේ අවස්ථාවල් ඉතින් ඒ වගේ භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා භාවනා කළා. නමුත් මට බලාපොරොත්තු වෙන දේ දැන් මම මොකක් හරි අරමුණක් ඇතුව නියන්නේ මේකේ නිවීම සැනසෙල්ලක් කොතනකින් හරි ලැබෙයි කියන හැඟීමෙන්නේ. නමුත් මට ගිහින් මම ප්‍රශ්න කරන දේවලට මට hali පිළිතුරක් ලැබුණේ නැහැ. මම හැමදාම ඒ තනින් ආපහු ආවේ හිතේ ලොකු අඩුපාඩුවක් තියාගෙන. මෙතන කොතන හරි අඩුවක් තියෙනවා කියලා මං හරියට දහම නිවැරදි දහම කොතනද තියෙන්නේ කියලා හරියට හෙව්වා. ඉතින් ඔහොම ඉන්න අතරට මම විශ්‍රාමිකව ඉන්නකොට මගේ හිතවත් යාළුවෙක් මට පණිවිඩය දුන්නා. මෙහෙම මේ ගම්පහ ජයසර්සර්ලා ගෙදර මෙහෙම ස්වාමින් වහන්සේ නමක් වඩිනවා මේ මටත් එන්න කියලා බණ අහන්න. ඇත්ත වශයෙන්ම මං හරියට මං ඒ අතරට එක හොඳයි කියන හැම තැන්වලටම බණ අහන්න ගියා. නමුත් බණ අහන්න ගිහින් එක අවස්ථාවක් විතරයි මං සහභාගී වෙන්නේ. මොකද මට තේරෙනවා එතන ධර්මීය නැහැ කියලා. කියනකොටම වැටෙනවා බණක් අහනකොට මෙතන මේ දහමක් නැහෙනේ. අහන්න තරම් ගන්න තරම් දෙයක් නැහෙනේ කියලා මං නැවත ඒ තැන්වලට සහභාගී වෙන්නේ නැහැ. ඔහමින් අතරට මේ ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මුණ ගැහිලා එක බණ අවස්ථාවකට සහභාගී වුණා විතරයි පළවෙනි අවස්ථාවේදී මට ඇත්තටම තේරෙන්නේ පළවෙනි මුල් අවස්ථාවේ සන් කියන්නේ මොකද්ද කියලා මට තේරෙන්නේ. ඉතින් මං ඉස්සරහාම දවසේ ගිහිලා ගියාට මට චකිතයක් මං ඇති කරගත්තා. මං ස්වාමීන් වහන්සේගෙන් හරියට ප්‍රශ්න ඇහුවා. ඉතින් එහෙම ප්‍රශ්න අහලා තමයි මං ඒක දැනුවත් උනේ. මොකද්ද මේ සං කියන්නේ රාග දේශ මොහ කියන එක කියලා දැනගත්තේ. එහෙම දැනගෙන හැමදාම මට එතන ධර්ම දේශනා පවත්වන හැම අවස්ථාවකම ගිහින් ධර්ම ශ්‍රවණය කළා. ඒ වගේම එතනින් පොත්පත් අරගෙන ගොඩාක් මං කියෙව්වා. කියවලා මට තේරුණා මං හෙව්වේ මේ ධහම තමයි කියලා. මට හරිම මං ඇත්තටම සතුටු වුණා. මං හොයපු ධහම මෙතෙක් කල වෙහෙසිලා හොයපු ධහම මට හම්බුණා කියලා මිතන මේක තමයි නියම සද්ධර්මය කියලා. එහෙම ඉන්න අතරේ මම මෙහාට භාවනා කරන්නත් මම එක අවස්ථාවකට ගියා. අවුරුදු සැප්තැම්බර් මාසේ සහභාගී වුණා. ගොඩක් කරුණු දැනගෙන ඒ අනුව ජීවිතය සකස් කරගත්තා. නමුත් දෙවෙනි වතාවට සහභාගී වෙච්ච එකෙන් මම ගොඩාක් මට ගොඩක් ගණ්ඩ දේවල් හැදුනා. කියන්නේ මගේ අර පළවෙනි සැරේ කරලා ගියේ ඒ අඩුපාඩුකම් මම දැක්කා. හදා ගන්න ඕන තැන් මොනවද කියලා ප්‍රශ්නයක් ආවත් මට ඇත්තටම මම එවලේ එම මොහොතේ වැඩ කරමින් හිටියත් මේක මේ මෙහෙම හිතවිල්ල මොකද්ද කියන එක අඳුරගෙන එහෙම දේවල් කළා. නමුත් මෙච්චර පැහැදිලි අන්තමට දැන් සම්පජන්න පබ්බේගෙන මම වැඩි ගොඩක්ම ඒක ලොකු වැටහීම මට ඇති වුණේ නැහැ. නමුත් මේ දාසරේ මට ඇත්ත වශයෙන්ම කියපු ධර්මය අර පළවෙනි සැරේ ග්‍රහණය කරගත්තට වැඩිය කොටසක් මට ග්‍රහණය කරගන්න පුළුවන් වුණා. ඉතින් මට හිතෙනවා අපි මේ ගොඩක් කල් ඉඳලා දහම ගවේෂණය කරමින් හිටපු හින්දා මේ මඟ නිවැරදි මාර්ගය අපිට හම්බ වෙලා තියෙනවා. නිවැරදි මඟ යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේකෙන් ඇත්ත වශයෙන්ම අපි අදහස් කරන මේ මේ නිවන් මාර්ගය අවබෝධ කරගන්න නිවන් මාර්ගය සකස් කරගන්න පුළුවන්කම ලැබෙයි කියලා මට හොඳටම විශ්වාසයක් තියෙනවා. මේක දිගටම පවත්වාගෙන ගියොත් ඉතින් ඒ ගෞරවය ශක්තිය අපිට ලබා දුන්නේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ, අපි අතරමං වෙලා හිටපු පිරිසක්. ඉතින් ඒකෙන් ගොඩගත්ත ඒ මේ අපේ හිතේ ඇති වෙලා තියෙන ඒ හිතේ හිතේ ඇති වෙච්ච ශක්තිය, හිතේ ඇති වෙච්ච ප්‍රබෝධය මේ යත් ඒකම ඒ ශක්තියේ බලෙන් නිරෝගී භාවය ලැබෙන්න අපේ ගරු ස්වාමීන් වහන්සේට තව තවත් මේ වගේ ධර්මය දේශනා කරලා දසදහසක් මේ වගේ පීඩණයෙන් ඉන්න ජනතාව ඒවෙන් ආරක්ෂා කරන උතුම් නිවර් මාර්ගයේ පාදගන්න ධෛර්ය ශක්තිය නිරෝගීකම නිරෝගී සම්පත ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිට මේ වගේ නිදහසේ ධර්මය අහන්න සුදුසු පරිසරයක් සකස් කර දුන්නු අනේ පිඩු සිටුමා වන් ආය වචයක මේ අපිට මේ ඒක උපමාවක් විදිහට නෙමෙයි, ඇත්ත වශයෙන්ම අනේ පිඩු සිටුමා තමයි. ඉතින් ඒ වගේ පුජ්‍යයක් ඇවිදලා තමන්ගේ මේ ධනිය සම්පූර්ණයෙන් වියදම් කරලා මේ වගේ දස දහස් ගණනකට මේ තැනසිල්ලේ ධර්මය අහන්න, ධර්මය ශ්‍රවණ අහලා ඒ ධර්මය අනුව ජීවන පැවැත්ම සකස් කරගන්න මාර්ගය සකස් කරලා දුන්නු ඒ උතුමන්ටත් ධර්ම ශක්ති මාර්ගයෙන් උතුම් නිවන් සම්පත්තිය අවබෝධ උතුම් ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිට මෙතෙක් මේ දවස් 6 තිස්සේ අපි වෙනුවෙන් විශාල කැපවීමකින් අපිට කිසිම දෙයකින් අඩුපාඩුවක් කරලා දුන්න අඩුපාඩුවක් උනේ නැහැ. ඒ කාර්ය මණ්ඩලයේ ඉතාම හොඳින් අපිට සැදකුවා. අපිට දානමාන කටයුතු ඒ වලින් කිසි අඩුපාඩුවක් උනේ දාන ලැබීමෙන් ඒවෙන් කිසිම දෙයක කිසිම කෙනෙකුට අඩුපාඩුවක් උනේ නැහැ. ඒ සියලුම දේවල් සපයපු අපිට ආහාර පාන සකස් කරලා දුන්නේ මහත් මහත්මීන්. ඒ වගේම දාන බාර අරගෙන අනිත් සියලුම දැන් අපිට මේ විද්‍යුත් පහසුකම් වලින් ඒ සියලුම දේවල් සකස් කරලා දුන්නේ සියලුම දරුවන්ට හැම දිනාටමත් මාගේ ගෞරවනීය ස්තුතිය පුද කරන අතර ඒ අයටත් මේ උතුම් නිවන් මඟ යන්න ශක්තිය ධෛර්යය ලැබේවයි ප්‍රාර්ථනා කරමින් මගේ වචන සල්පය අවසන් කරන ඔබ සැමට ස්තුතියි.
අපගේ ගරු නායක ස්වාමින් වහන්සේගෙන් අවසරයි, අනිකුත් ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි, මෑණියන් වහන්සේලාගෙන් අවසරයි. මම මෙතෙන්ට පැමිණේ හුලඟකින් ගහගෙන ගියා වගේ කියලා මට හිතෙනවා. අපේ මෑණියන් වහන්සේ අපි ගිහි ජීවිතයේදී හොඳම යාළුවෝ. ඒක නිසා මෑණියව මෙතෙන්ට කොහොමද හරි ඇවිල්ලා මට බල කරනවා කොහොම හරි මෙතෙන්ට එන්න මේ දහම ගන්නම ඕනේ කියලා. මම දහම හොයන්න ලැබෙස්තුනේ, මම විශ්‍රාමික රාජ්‍ය සේවයේ නිලධාරිනියක්. දහම හොයන්න මට ඉච්චර කාලයක් ලැබුණේ නෑ. මොකද පොඩි කාලේ ඉඳලා අම්මා තාත්තලා දානේ දුන්නා, ඒවට උදව් කරා. ඒ ඇරෙන්න දහම ගැන හොයන්න වෙලාවක් තිබුණේ නෑ. රාජ්‍ය සේවය මගේ ජීවිතේ වුණා. මම හිතන්නේ නෑ එක නිලධාරිනියක් කිව්වා කිසිම දවසක අපි නම් ඔහොම කරලා නෑ කියලා. හැ එකයි දෙකයි ඕටි කියන්නේ ගෙදර ඇවිල්ලා කරන ඕටි කියලා සල්ලි ගත්ත නෙවෙයි. ගෙදර උසගෙන ඇවිල්ලා වැඩ කරා. එහෙම අතරේ මට වටපිට බලන්න තරම්වත් කාලයක් තිබුණේ නැහැ දහම ගැන හිතනද දෙමව්පිය කරපු දහමට උදව් කර ආරෙන්ද. ඊට පස්සේ දැන් විස්රාම ගත්ත ගමන්ම අපි හිතුවේ මේ නිවන තියෙන්නේ දඹදිව කියලා. විස්රාම ගත්තත් එක්කම ඊළඟ මේ වෙකේදී දඹදිව වඳින්න ගියා. සිද්ධාස්ථාන හතර වැඳගත්තාම නිවන් දකින්නවා කියලා අපි අහලා තිබුණ මොඬ කතා. ඒක නිසා ඊට පස්සේ දැන් මට ඇත්තටම දැනටත් පසුතැවීමක් තියෙනවා. අපි මෙච්චර ළඟ මම නුවර ප්‍රදේශයෙන් ඉඳලා ආවේ මෙච්චර ළඟ තියෙන තෙල්දෙනිය බඹරගල කියන එක ගැනවත් අපි දැනගෙන හිටියේ නැහැ කියලා. ඒ තරම් මේ අර එක පැත්තකින් මගේ අර කාර්ය බහුල ජීවිතයේ වටපිට මේ එකක් දැනගන්න ලැබුණේ නැහැ. අපේ ස්වාමීන් වහන්සේ ගැන දැනගත්තෙත් මේ මෑණියන් වහන්සේ හින්දා. නැත්තම් අපිට ඒක ලැබෙන්නේ නැහැ. ඒත් මම මේ ධර්මය සොයාගෙන ගියා. ওই වගේ දැන් මේ අවුරුද්ද ඇතුළත තමයි දවස් 10 භාවනාවකට ගියා. එතෙන්දී ওই තියෙන හැම භාවනාවක්ම නම් වලින් තියෙන ඒවා කරයි දවස් 10 ඇතුළත. ඔය අනාරිය ආනාපාන සති භාවනාව කරා. ඒකේ ධ්‍යාන තලවලට මෙහෙම 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 යන්න කිව්වා. ඒවට ගියා. හැබැයි මගේ මේ පුණ්‍ය ශක්තිය හින්දා මට මේවකට යන්න බැරි වුණා. ගොඩක් දෙනෙක් කිව්වා අපි නම් ගියා එතෙන්ද අපිට නම් මෙහෙම සුවයක් හම්බුණා එහෙම කියලා. මං ස්වාමීන් වහන්සේට කිව්වා අනේ ස්වාමීන් වහන්සේ මට නම් ඒක දැනෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ කිව්වා ඔය ඉන්නේ අර්පණා සමාධිය දොන්නව මොකද්ද නමක් කියලා. ඒකේ තව ටිකක් කල් යනකොට ඕක දිනුවේයි ඕක දිගටම කරගෙන යන්න කියලා. ඊට පස්සේ ආයේ තැනක මම නම් වශයෙන් කියන්නේ අකමැති මොකද ස්වාමීන් වහන්සේලා මොන මොන හරි දුන්නා. ඒකෙන් මොන මොන හරි දෙයක් ගත්තා. ඊළඟට ගාල්ලේ භාවනා මධ්‍යස්ථානයකට ගියා. එතන දවස් 5ක් එතන සැප පහසුකම් හැම දෙයක්ම තිබුණා. එතෙන්දී කිව්වා මුකුත් කරන්න එපා එන සිතුවිලි ඔක්කොම අයින් කරන්න කියලා. ඉතින් කොහොම හරි කරගෙන කරගෙන ගියා. ඒකත් මගේ වාසනාව වෙන්න ඇති. ඔක්කොම අයින් වෙන්නේ නැහැ මට දැන් මතු වෙනවා මිසක ඒවා අයින් වෙන්නේ නැහැ. ඒක නිසා දැන් මම කිව්වා මෙහෙම වෙනවා මට නම් අයින් වෙන්නේ නැහැ කියලා. එතකොට කිව්වා නෑ ඕක අර පෙන බුබුලු නැගගෙන නැගගෙන ඇවිල්ලා ඊට පස්සේ බැහැගෙන බැහැගෙන යනවා. ඒක නිසා එන සිතුවිලි කොහොම හරි යයි කියලා. කොහොම හරි ඒ දැන් මෙතෙන්දි දැනගත්තේ මම දැන් අරහෙන් යන දේවල් මෙහෙන් පුරවන්න ඕනේ කියන එක දැන් අපේ ස්වාමීන් වහන්සේගෙන් මම ඒක ඉගෙන ගත්තේ. දැන් අතන සිතුවිලි ඔක්කොම හිස් කරන්න කිව්වට එහෙම වුණොත් අපිට ඇත්තටම දෙයක් නැහැනේ. දැන් ඒ හිස් කරපු අඩුව මේ දහමෙන් පුරව ගන්න දැන් මෙතෙන්දි මේක ලබා ගත්තා. ඒකට අපි ස්වාමීන් වහන්සේට මම තවත් වැඳ නමස්කාර කරනවා. ඒකෙන් දැන් මම තේරුම් ගත්ත ලොකු දේවල් නැති වුණත් අර ආනපාන කියන දෙකේ මොකද්ද තේරුම කියන එක මෙතනින් තමයි දැනගත්තේ. ඒකටම මං පින් දෙනවා අපේ මෑණියන් වහන්සේටත්. ඒත් එක්කම දැන් මේ ඉගෙන ගත්ත දහම ගෙදරදි කරන්න ගියාම ගොඩක් දෙනෙකුට ගැටුම මහත්යගෙන් ගැටුම. ආ ඔයා ඉගෙනගෙන ආවේ මොනවද මේවද? ඒ ගැටුමත් නෑ මගේ මහත්යත් ඇවිල්ලා ඉන්නවා. අපි දෙන්නටම දැන් මේ ගමනේ යන්න පුළුවන්. වෙන බාධක නෑ. මම මෙතෙන් දෙන්න කලින් පුතා කෝල් කරලා කිව්වා අම්මා එයාලා දැනගත්තේ දැන් සති දෙකකට උඩදී වහරක කියලා තැනක මේ දැන් අර වෙනස් දහමක් තියෙනවලු අම්මා එතෙන්ද යන්න කියලා. මොකද මම මේ දහම හොයනවා බව ඒගොල්ලන් දන්නවා. ඒක නිසා ඒක දැන් හවස කෝල් කරනකොට මම මේ මෑණියෝ ඉඳලා කිව්වා අපි නෑ මෙතෙන්ද යමු කියලා. ඒක නිසා අර ගමනත් නැවතිලා. ඒ කියන්නේ මේ තමයි අපි දෙන්නගේ පින පහළ වෙච්ච වෙලාව. ඒක නිසාවෙන් අපි මෙතෙන්ද ගහගෙන ආව අර අතන මං වෙච්ච මේ කතරක ඉඳලා ෂේම භූමියකට පැමුණුණා කියලා මට දැන් හිතෙනවා. අපේ මෑණියන්ටත් මේ ඒක නිවන් මාර්ගකට හේතු වේවා. අපේ ස්වාමීන් වහන්සේට නිදුක් සුවය ලැබේවා. මොකද නිවන් සුවය අපේ ස්වාමීන් වහන්සේ ලැබලා තියෙන්නේ. ඒක නිසා මේ දහම ලංකාව පුරාම පතුරවන්න උන්වහන්සේට මේ විශ්ව ඉඩ දේවා. මේ අපේ අනිත් අයටත් අපිට මටත් අපි සියලු දෙනාටම නිවන් මඟට යන්න මේක මාර්ගය දිගටම පෑදේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාම සුවපත් වේවා.
ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අනිකුත් ස්වාමීන් වහන්සේලා මෑණිවරුන්ගෙනුත් අවසරයි. හිතවත් ඔබ සමගනුත් අවසරයි. මම කොඩා කාලේ ඉඳලාම අම්මත් එක්ක සිල් ගන්න ගියා. ප්‍රියකව චූටි අවදීයන් තම්මතකයක් තියෙන්නේ. ඒ කාලෙත් මට මතකයි පොඩි බංකුවක් කොඩා තියාගෙන 550 ජාතකේ මම කියෙව්වා. ඊට පස්සේ සිල් ගැනීම ඉතින් අධ්‍යාපනය නිසා පාසල යන ගමන නිසා කොහොම හරි නතර වුණා මැදදී. අනතුරුව පාසල යන කාලේ සටහන් ලියනකොට බුදුන් කියලා ගුරුවරයෙක් හරි උගන්වන ස්වාමීන් වහන්සේ කියනකොට මට වේදනාවක් දැනුණා. මං හිතුවා ඇයි මේ බුදුන් කියලා කියන්නේ කියලා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ කියලා කියන්න මට ලියන්න වෙලාවක් නැහැ. මං බුදු කියලා ලියලා ප්‍රාදාලා තිතක් තිබ්බා. ඊට පස්සේ කාලයක් යද්දී බුදු රජාණන් වහන්සේ කියන එකට බුදුන් බුදුරදුන් කියන වචනය දැනගත්තා. මෙහෙම ලියන්න ගත්තා. එහෙම තමයි ධර්මයේ පිහිටියේ. මම කොළොන්නාසනේ ඉපදුනත් ගේ ඉස්සරහට පේනවා සිංහරාජ වනය. එතකොට මඬුවන් වල වලව්ව මගේ ඉදිමකුත් තියෙනවා කිට්ටුව. ඒ වුණාට මං අද වෙනතුරු මඬුවන් වල බලව්ව බලන්න ගිහින් නැහැ. සිංහරාජ අඩවිය බලන්නත් ඔය කාලේම ගිහින් නැහැ. මඬුවන් වල වලව්ව වුණාට මගේ මහත්තයයි දරුවයි බලලා තියෙනවා. මම තාම බලලා නැහැ. එහෙම යන්න මං ආස නැහැ. දරුවෝ ටික ලොකු වුණාම සිංහරාජ අඩවිය බලන්න මට ගමේ යනකොට මම ඒගොල්ලොත් එක්කන් ගියා. ඒ ගමන තමයි බැලුවේ. ඔය අතරේදී මගේ ගියාත්මේ පුතෙක් වෙන්න ඇති. මිනුවන්ගොඩ ආයුර්වේද වෛද්‍ය ස්ථානයේ හිටපු කුසුමානන්ද මහත්මයා මට කිව්වා. ඒ කාලේ මම ටීචර් කෙනෙක්. මට කිව්වා ටීචර් හොඳ ස්වාමීන් වහන්සේ නමක් එනවා ගම්පහ කල්යාණි පාරේ ගෙදරකට. මට පාර කිව්වා එතෙන්ට එනවද කියලා. එතකොට මම මගේ දරුවෙක් පොඩි ඒ කාලේ ඉතින් සිකුරාද දවසක වගේ මට මතක. මම ඒ අවස්ථාවේ පහසල ඇරිලා අනිකුත් වැඩ කොහොම කරාද මන් දන්නේ. මම කොහොම හරි සිකුරාද දවසක තනියම ගියේ පාර අහගෙන. ඒකේ හම්බුන්දාන්සේගේ ධර්මයෙන් මම ශ්‍රවණය කළා. මට පොතුත් ලැබුණා. එහෙම දවස් දෙක තුන වැඩි යන්න හම්බුන්නේ. ඊට පස්සේ මට ස්වාමීන් වහන්සේ ගැන තොරතුරු දැනගන්න ලැබුණේ හරි සංකාර වෙන්නේ නැති මට මේ දැනෙන්නේ. අනතුරුව ඊට පස්සේ මට විදුහල්පති මම විදුහල්පතියක් විදිහට වසර 18ක් අවුරුදු 14ක් ගුරුවරියක් විදිහට විෂය අධ්‍යක්ෂ කෙනෙක් විදිහට වසර ඊට පස්සේ තමයි විශ්‍රාම ගත්තේ. අනතුරුව කාලයක් ගත වෙන විට මට ලැබුණා බුදුදහමේ අධ්‍යාත්මය කියන පොත. ඒ පොත ඇත්තටම මේ මාව අර යම් කිසි මට්ටමකට මාව තව සකස් කළා. ඊට අනතුරුව ආයිත් කාලයක් ගියාම මට මං කිව්වේ මගේ පුතෙක් වෙන්න ඇති කියලා. මට කෝල් කළා. මගේ ටෙලිෆෝන් නම්බරේ කොහොම හරි තිබිලා එතුමා ළඟ. මොකද මං අධ්‍යාපන කාර්යාලයේ ඉන්න කාලේ එතුමාගෙන් බෙහෙත් ගන්න ගියා දවසක. එතකොට මම ඔය මිනුවන්ගොඩ නැඳගමුව ගමේ කලින් මහත්මිය කතා කළා වගේම දැන් ඉන්නේ. ඉස්සර කොළොන්නේ වුණාට අවුරුදු 36ක් මෙහි ඇවිල්ලා. එහෙම ඉන්න අතරේදී එතුමා කිව්වා දැන් ස්වාමීන් වහන්සේ ඉන්නවනේ මීරිගම. එනවද කියලා මං කිව්වා. එනවා එනවා. කොහොමද යන්නේ කොහෙද කියලා විස්තර. ඊට පස්සේ එතුමා කිව්වා බස් එකක් යනවා අවල් දවසේ අවල් තැන්ට එන්න කියලා. එදා ඒ කියන්නේ අප්‍රේල් මාසේ 15 පොහොය දවසේ මම මුන්නහන්සේගේ ධර්ම දේශනාවට පැමිණි. ඊට පස්සේ එදා ඉඳන් නොකඩ වාද වෙනතුරු එනවා. ඊට පස්සේ තමයි මේ භාවනාවට එන්න ජූනි මාසේ එන්න හිතුවත් ඉතින් සම්බාධක තියෙනවා. මේ මාසේ යන්නේ මේමයි ලබන මාසේ යන්න බැරිද කියලා මහත්ය ඇහුවා. ඉතින් ඊට පස්සේ එනම් කියලා හැබැයි වචන එහෙම ඉඳලා ඊට පස්සේ මේ මාසේ මම එන්න ඕනි කියනකොට ඒ කාර්යම දැන් වළක්වන්න බෑ කියලා දැනගත්තාම ඉතින් ඒක ලැබුණා මට. එහෙම තදබල කෙනෙක් නොවුනත් බොහොම සාමකාමී මට අවස්ථාව දුන්නා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරලා යනකොට ඉතින් ආයි ඊළඟ පෝය
මට වෙනද ඔය පෝය අතර වෙන ගමන් තිබුණා. එනමුත් ඒක ඊළඟ පෝය කවදද කියලා තමයි හිතර දැනුනේ. ඊට පස්සේ මෙහි ඇවිල්ලා උන්වහන්සේගේ ධර්ම ශ්‍රවණ කරනකොට අර මුලදී වගේ තේරෙනවා. ඉතින් ඒක කියන්නේ ඒක නොතේරෙනවා නෙමෙයි. නමුත් සමහර අවස්ථාවල් වලදී ප්‍රශ්න අහන්න හිතෙනවා. මට දුකයි ප්‍රශ්න අහන්න. ඒකනේ ඉතින් ඉන්න ඕනේ. ඉතින් ඒකත් ඉතින් අර මෝහය වෙන්නේ නැති. මට හිතෙනවා මම ප්‍රශ්න ඇහුවේ නැති වුණාට මට මේකට උත්තර ලැබෙන්න ඕනේ කියලා. ඒ වගේම ලැබෙනවා වෙන ආයහනේ වෙන් හැරි. පස්සේ මම රෑ දෙක විතර නැගිටලා ටෝච් එක ගහගෙන පොත බලනවා නිතරම. අවදි වෙනකොට ටෝච් එකක් ගහලා ඒ ටෝච් එක ගහගෙන පොත බලනකොට සන්දේශනාවේ දතායේ ත්‍රිපරිවර්තය සැබවින්ම ඉතාම වටින පොතක්. ඒක ඒක අවබෝධ වෙනවා හොඳටම. ඊට පස්සේ ඊයේ රෑ 12යි ගානකට හසුනේ ඒ ටෝච් එක ගහගෙන පොත් බලනවා. මම හිතුවේ يعني අවුරුදු දැන් මෙච්චර කාලයක් වෙනකම් අපි නිදාගත්තානේ කියන එක තමයි මම හිතුවේ. නිදාගත්තානේ. ඉතින් ඒ නිින්ද ඕනේ මේ කයේ වෙහස නිවන්න විතරයි කියන එක තමයි හිතුවේ. මම එතනින් හුඟක් මේ ධර්මදේශනා කැමති ණය කියන එකට. ණය ගන්නේ නැතුව ණය දෙන්නේ නැතුව ඉන්න කෙනෙක් හුඟක් තදින්ම ඒක සටහන් වුණා භවනායේදී. ඒ වගේම මේ දැන් ජීවත් වෙන්න කොහොමද කියන ඉතුරු ටික බොහොම පැහැදිලිව දැන් තේරෙනවා. මං ඉස්සර හිතුවා මේ මහතක මේ ගෙදරින් යන්න ඕනි කොහේ හරි කියලා. නැතුව මේ හිතට කියන්නේ එහෙම හිතපු අවස්ථාවක් තිබුණා. මට එහෙම ඉන්න පුළුවන්කමකුත් තියෙනවා. අවස්ථාවන් සකස් කරගන්නත් පුළුවන්. නමුත් ඉතින් මට ඒක ඉතින් එකපාරට හිත දෙන්නේ නැහැ. මේකට වෙන ක්‍රමයක් කොහේ හරි ඇද්දි කියලා දැන් දන්නවා. රණ බිමට යන්නේ. රණබිම කොහොම වුණත් හොඳටම මේ ඒක මම කොහොමත් කවදාවත් රණබිමක් කරගත්තේ නැහැ. හැමදාම මම හුඟයි වසීම තියෙන කෙනෙක්. දැන් මෙහෙම හිතන හිතයි දන්නේ මහත්ය හරි වසයි කියලා නෙමෙයිනේ. හරි හොඳයි මම කියන්නේ මේ මට දැන් ගිහිල්ලා මගේ කාර්යය කරගන්න හුඟක් මට පුළුවන් කියලා ශක්තිය තියෙනවා. ඒ ශක්තිය ලබා දෙන්න බුද්ධ පුත්‍රයන් වහන්සේට දුක් නිරෝගී සුවය අපේ දරුවනුත් මේ තත්ත්වය අවබෝධ කර ගන්නකම් ලැබේවා. රටේම ජනතාවට ලෝකේ ජනතාවට ලැබේවා කියන ප්‍රාර්ථනාව ගෙනෙනවා. ඔබ තුමන්ලාගේ අදහස් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සිල්මෑණිවරුනි පින්වත්නි, ඇත්ත වශයෙන්ම මේ ධර්මය සොයාගෙන යන ගමනේ මේ අපි මේකට සම්බන්ධ වුණේ කොටගම සේනාපති විමල රත්න ස්වාමීන් වහන්සේගේ ආරණ්‍යයෙන් සිට. මේ ධර්මය සොයාගෙන යන ගමනේ දැනට අවුරුදු 9ක පමණ කාලයක් අපි මේ ධර්මය සොයාගෙන යනවා. ඇත්ත වශයෙන්ම කොටගම ආරණ්‍යයට සම්බන්ධ වෙලා ධර්මය සොයාගෙන මමත් තරුණ මහතුරු දෙදෙනෙකුත් අවුරුදු 9ක් විතර කාලයක් ධර්මයේ සොයමින් යන අතරේ මේ තරුණ මහතුරු දෙදෙනාත් මමත් තීරණය කරා මේ ධර්මය කොහෙවත් නැති නිසා ලංකාව පුරාම අවුරුදු 6ක් තිස්සේම ඇවිද්දා. කොහොම නමුත් එහෙම ධර්මය අහුන් නැති නිසා, ධ්‍යාන ක්‍රමයක් තියෙන නිසා, කෙලෙස් නිවන මාර්ගයක් නැති නිසා, නිවන සොයන මාර්ගයක් නැති නිසා අපි තීරණය කරා පැවිදිලා හරි මේ ධර්මාර්ගය වඩන්න ඕන කියලා, හොයාගන්න ඕන කියලා. ඒ අවස්ථාවේදී අපි ඒ තරුණ මහතුරු දෙන්නත් මමත් අපි තීරණ කරා පැවිදි වෙන්න. ඒ අවස්ථාවේ මම කිව්වා පැවිදි වෙන්න එහෙමනම් පිටරටකවත් තියෙනවද කියලා. මම ගිහිල්ලා බලලා එන්නම් කියලා මම තායිලන්තේ හිතවත් හාමුදුරුවෝ එක්ක තායිලන්තේ ගියා. එහෙ තිබුණේ ධ්‍යාන ක්‍රම. ඊට පස්සේ ඇවිල්ලා තරුණ මහතුරු දෙන්නෙන් එක්කෙනෙකුත් මමත් පැවිදි වුණා. මේ පැවිදි වෙලා ඒ ධර්මය සොයා යන ලංකාව පුරා මාරන් වෙල ඉසිම් බැස්ස ගල ওই පැත්තේ නාව යන හැමතැනම මහමෙවුනා. හැමතැනම ගිහිල්ලා අවුරුද්දක් විතර භාවනා කරා. නමුත් ඒ භාවනා කිරීම තුළින් අපට මේ නිවන සොයන මාර්ගය හොයාගන්න බැරි වූ නිසා මම ඒ පැවිද්දත් අතහැරලා ආවා. නමුත් ඒ තරුණ මහතුරුනි දෙන්නෙක් එක්කෙනෙක් ධර්මයත් අතහැරලා ගියා. එක්කෙනෙක් තවමත් පැවිදි බිමේ ඉන්නවා. අන්න එහෙම අපි ධර්ම මාර්ගයට පිවිසුනේ. අත් වශයෙන් මේ ධර්ම මාර්ගයට අපේ මේ ස්වාමීන් වහන්සේගේ ධර්ම මාර්ගයට පිවිසුනේ කොටගම අපේ ආරණ්‍ය සේනාපති විමල රත්න ස්වාමීන් වහන්සේගේ හා විශේෂයෙන් අප මතක් කරන පුජ්‍යලගින් අපේ ක්‍රීඩා උපදේශක මහත්මයෙක් සමන්ත මහත්තයා එතුමා තමයි මුල් වරට මෙහි ඇවිල්ලා දැනුවත් කරලා මේ ධර්මය අපේ ප්‍රදේශයට අරන් ගියේ. ඊට පස්සේ මුන්නාංශයේ ධර්මය වැඩසටහන් කීපයක් ඒ බිවිල් ප්‍රදේශයේ තිබුණා. ඇත්තම අපි මේ වැඩසටහන් වලින් මම නම් අලබම අධ්‍යක්ෂ මම වැඩසටහන් මේ හතරවෙනි වැඩසටහන පළවෙනි වැඩසටහනේ වැඩිපුර තේරුනේ නැහැ අපි ධර්මයේ සොයාගෙන ගියත් දෙවෙනි වැඩසටහනේදී ආනාපාන අනුසය උපදින හැටි අනුසය සේකරගන්න ඒ කමඨාන් ඒ භාවනා යොදාගන්න මේ පොඩ්ඩක් දෙවෙනි වැඩසටහනේ ටිකක් තේරුණා. තුන්වෙනි වැඩසටහනේදී සෑහෙන ප්‍රමාණයක් අවබෝධ වුණා. මේ හතරවෙනි වැඩසටහන ඉතින් ඒ අවබෝධය ගැන ඒ ප්‍රමාණය ගැන අපි කියන්න දන්නේ නැතත් දැනට ආනාපාන අනුසය උපදින අනුසය කෙලස් ආනාපානෙන් අයින් කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒක නිසා අපි මේට කලින් මවත් දිගටම එමෙ භාවනා ආයෙදිලා තමයි කරගෙන මින් ඉදිරියටත් ඒ භාවනාව දිගටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මේ වැඩසටහන් වලට සහභාගී වෙනවා. අවසාන වශයෙන් ඒ ස්වාමීන් වහන්සේටත් අපට උදව් උපකාර කළ මේ කාර්ය මණ්ඩලයට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වීමෙන් මේ පින් උපකාර කියලා ප්‍රාර්ථනා කරන මගේ සර්.
ගරු නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සිවුවන පිරිසකින් අවසර සෑම දෑම පුරුදු පරිදි මමත් වචන දෙක තුනක් කතා කරනවා. ප්‍රථමයෙන්ම කැමැති මම මේ දින හත මේ භාවනා වැඩසටහනට පැමිණි අයට යම්කිසි කරදරයක් උපද්‍රවයක් අපහසුතාවයක් වුණා නම් කාර්ය මණ්ඩලය වෙනුවෙන් හා මේ ආයතන වෙනුවෙන් මම ප්‍රථමව සමාවයි දිනවා. දෙවනුව කියන්න ඕන කරුණු කීපයක් තියෙනවා. දැන් මේ මං හිතන්නේ මේ භාවනා වැඩසටහන දහස් ගණනකට අපේ සාමීන් වහන්සේ ප්‍රකාශ කරලා මේ විදියට අනුගත කරලා මේ ලංකාව පුරා විසිරලා ඉන්නෝ. දැන් ඔබටම තේරෙනවා මේ ලංකාවේ හැම පළාතකින්ම මේ 130ක් 40ක් විතර සෙනක ඇවිල්ලා ඉන්නවා. මේක පැත්තකින් නෙවෙයි. ඒක නිසා මේක විසිරිලා යනවා. මේක නවත්තන්න දැන් කාටවත් බැහැ. මේක අපේ යුග මෙහෙවරක්. අපි ඉපදුනේ මේකටයි. ස්වාමීන් වහන්සේත් ඉපදුනේ මේ කාර්යයටමයි. වෙන කිසි දෙයකට නෙවෙයි. ඒ ස්වාමීන් වහන්සේට අපි අත්වලක් දීලා මේ හයිය දීලා මේක මේ ලංකාව පුරා මේ ශ්‍රී සද්ධර්මය පතුරවන්න ඕන. මේක පැතිරෙව්වොත් මේකේ තියෙන වටිනාකම ඔබ අපට තේරෙයි කවදා හරි. දැන් මේ පැමිණි පිරිස අද වෙනකොට මේ දින හතට ගෙනගෙන තියෙනවා ආනපාන කරන හැටි, අස්සපස්ස කරන හැටි, දෙපැත්ත බලන හැටි, සංසුන් වෙන හැටි, සංවර වෙන හැටි, අමුතුම පුජ්‍යලේ බවට පත් වුණා. මේ தත්වයට පත් කරොත් මේ ලංකා වාසී ජනතාවගෙන් 75%ක් විතර මේ හිරගෙවල් වහන්න වෙනවා. පොලිසි වැඩක් නැහැ, උසාවි වැඩක් නැහැ. අපි ඉවසන්නේ විවසන්නේ නැති නිසායි මේ සීරම අද ඇරිලා තියෙන්නේ. මේක තමයි සත්‍ය. දැන් ඔබ ගෙදර ගියාම දැනෙනවි ඔබගේ දූ දරුවෝ ඉන්නව නම් දූ දරුවෝ කියයි. අපේ අම්මා මෙදානම් වැඩසටහනකට ගිහිල්ලා ඇහිල්ලා ඉන්නවා අමුතුම පුජ්‍යලයක් වෙලා. ඔබට පුළුවන් මේ ස්ත්‍රී පක්ෂයට තමන්ගේ මහත්තයා යම් කිසි සැරවරයක් දැවුවොත් ඒකට hina වෙන්න, තව සැරවරයක් කරොත් ඒකට තව ටිකක් අයියෙන් hina වෙන්න, ඒ තත්වෙට ඔබ පත් වෙලා තියෙනවා. ඉවසන්න විවසන්න ඔබ දැන් හොඳට හුරු පුරුදු වෙලා තියෙනවා. මේක තමයි අවශ්‍ය. සංවර වීම තමයි මේකේ මූලික පියවර. දැන් ඔබ ආනාපාන සති සමාධියෙන් සංසාරේ ගෙවන්න ඉගෙනගෙන තියෙනවා. මේ ඉගෙනීම නිසා ඔබ දැන් නිවන කරාම නිබ්බානගාමි ගමනට එක් වෙලා තිනවා. ඔබ ආපු ට්‍රැක් එක යම් කිසි ට්‍රැක් එකක ආවනම් ඒ ට්‍රැක් එක දැන් මෙහෙදි මාරු කරලා තිනවා. ඒ මාරු කරපු ට්‍රැක් එකේ අද ඉඳලා ගමන් කරන්න. එතකොට ඔබට මේ ඔබ සොයන නිවන් මාර්ගයේ නිබ්බානගාමි වීම ඔබට අනිවාර්යෙන් ලං වෙනවා. ඒලන් නූනත් මේ සංසාරේ අපි ගෙනියන්නේ උරුපුරුදු ගති කර්ම බීජ පොදිය මරුණම තව සසරේ කොහේ හරි ඉපදුනොත් ඒ ඉපදීමෙදිත් ඔයාට ඔබලාට මේක හුරුපුරුද්දක් හැටියට මේක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. මේ ලෝකේ කෝටි 750ක් 800 අතර සෙනග ඉන්නවා. මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ දැන් 140ක් විතර. ඔබ බලන්න කොච්චර පින්වන්තද කියලා. ඔබ මේ පතිරූප දේශ ඉපදිලා තියෙන්නේ. මේ ප්‍රඥාධික බුද්ධ කාලය ඔබ මිනිසෙක් වෙලා තියෙනවා. මනස උස්සලා නිවන් දකින්න සුදුසුම කාලේ අපි ඉපදිලා තියෙන්නේ. අපි කොච්චර පුණ්‍යවන්තද කියලා බලන්න. මේක පොඩි පිනක් නෙවෙයි. මේක හිතන්න එපා සුළුවෙන්. මේක විශාල මේ සංසාරයේ අපේ කුසලයක්, පුණ්‍යවන්ත භාවයක්. නැත්තම් මේ විදියට වෙන්න බෑ. ඔබට මෙතෙන්ට එන්නත් කොච්චර හරි අනිවාර්යයෙන්ම ඔබ විශාල කුසලයක් කරලා තියෙනවා. නැත්තම් මෙතෙන්ට එන්නත් බෑ. මම හොඳටම දන්න දේවල් අත්දැකීම් මට මෙතන තියෙනවා මේ අවුරුදු දෙක තුල. ඒකෙන් මට තේරෙනවා. එම නිසා අපි මේ කටයුත්ත අපේ හාමුදුරුවන්ට තවත් දීර්ඝ කාලයක් නිරෝගීව පවත්වාගෙන යෑම සඳහා ඔබ රාග දේශ මෝහ අඩුම අවස්ථාවක දැන් මේ ඉන්නේ. මේ රාග දේශ මෝහ අඩු අවස්ථාවෙන් විශ්ව ශක්තියට අනුගත වෙලා ඔබගේ ශක්තිය සුදු කිරණ විශ්වයට පිට කරලා අපේ ස්වාමීන් වහන්සේට විනාඩි 3ක කාලයක් නිරෝගී සුවයට පත්වීම සඳහා ඔබ සුදු කිරණ පිට කරන්න. ඒකට විනාඩි 3ක කාලයක් ගන්න. සාදු. හරි, සාදුකාරයක් දෙන්න. ඔබ හොදට ණය විනයත් ඉගෙන ගත්ත මෙහෙදී අපේ ස්වාමීන් වහන්සේගෙන්. ඒකටත් හොඳ ප්‍රතික්‍රමයක් මේ විදියට විශ්ව ශක්තියට සුදු කිරණ පිට කිරීමෙන් ඔබ ණය ගෙව්වත් වෙනවා. ඒක නිසා මේක වටිනා ක්‍රියාවක්. අපගේ ස්වාමීන් වහන්සේ නිරෝගීව තව දීර්ඝ කාලයක් මේ සංසාරයේ මේ සීලක් දෙරණේ ඉන්න මිනිසුන්ට මේ ධර්මය ප්‍රකාශ කරලා නිබ්බානගාමී ගමනට එක් කරගන්න මේකට ශක්තියක්, ධෛර්යයක්, උපකාරයක් වෙනවා. එම නිසා මේ සියලු දෙනාට අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ, ඔබ මේ සතිය තුල පුහුණුවක් වුණා. මේ පුහුණුව සංසාරේ මේ ඉතුරු ටික කාලය ගෙවනදී ඔබ මේකට අනුගත වෙන්න. මේක ප්‍රතිඵලය නිබ්බානගාමී විතරක් නෙවෙයි, මම අර කිව් විදියට ඔබ මේ ජීවත් වෙන කාලයටත් මේක යහතින් ජීවත් වීම සඳහා මේ කරුණ ටික ඉගෙන ගැනීම උපකාර වෙනවමයි. ඒක තමයි සත්‍ය. අපි කිපෙන්නේ නැහැ, අපි තරහ යන්නේ නැහැ. අපිට මිනිහෙක් බැන්නත් ඉවසලා ඉන්න පුළුවන්කම තියෙනවා. දැන් යම්කිසි මිනිහෙක් ඔබට, මට මෙතෙන් කියනවත් ඇහුණ කවුද එක්කෙනෙක්, යම්කිසි විදියකට බැන්නොත් හරි තරහ ගත්තොත් හරි පාරේ යනකොට හරි මොන හරි වුණොත් ඒකට අපි ඇන්ටර් වුණොත් තමයි මෙතන අර වෛරයේ ධන වෛරයේ එකතු වෙන්නේ. එතකොට පුපුරනවා. ඒ පිපිරීම නවතිනවා. එයා වෛරයේ දුන්න නම් අපි මෛත්‍රිය දුන්නම ඒක තමයි මේ ධර්මයේ තියෙන වටිනාම දේ. යම් කිසි තැනක් මගේ සාක්කුවේ ඔබට දුන්න නම් ඔබ ඒක ගත්තේ නැත්තම් කාගේ ළඟද තියෙන්නේ? මගේ ළඟමයි. අන්නේ න්‍යාය ධර්මයක ඒක තේරුම් ගන්න හොඳට. කවුරු මොනව කරත් අපිට ප්‍රශ්න නැහැ. අපි නොගෙන හිටියම හරි දැන් ඔබ දන්නවා ගන්න ගත යුතු දේ මොකද්ද, නොගත යුතු දේ මොකද්ද කියලා. ඒක නිසා ඒක බැහැර කරන්න පුළුවන්. අන්න ඒක ඉගෙන ගැනීම තමයි මේක වටිනාම දේ. ඒක නිසා අපි කුණු ගන්න ඕනේ නැහැ. පහක තියෙන කුණු ගන්න ගත්තම තමයි මේ ප්‍රශ්න ඇති වෙන්නේ. අද බලන්න හිරගෙදර ඉන්න 1000ක් අරගෙන සමීක්ෂණයක් කරලා බැලුවොත් 990ක්ම ඉතාම සුළු දෙයකට තමයි මේ කිපිල හිරගෙදර හිරගත වෙලා තියෙන්නේ. උසාවි ගිහිලා තියෙන්නේ, ධනෙ වියදම් කරගෙන තියෙන්නේ. පොඩි දෙයකට මිනිස්කම නැතිවීම මට හොඳට අත්දැකීම් තියෙනවා මේව පිළිබඳව සංසාරේ. ඒක නිසා මම හොඳට බය නිර්භයව ඒක කියන්න පුළුවන්කමකුත් තියෙනවා. ඒක නිසා දැන් ඔබ තව එක කාරණයක් කියන්න ඕන. අද අපේ CD ගහන මැෂින් එක ටිකක් නරක් වෙලා සමා වෙන්න. මොකද අර CD 9ක්ද කොහෙද ගහන එක පාට එක ගහන්න දෙකක් තුනක් වගේ තමයි පුළුවන්කම තිබුණේ. ඒක නිසා දැන් රෑ යන අය දැන් ගහපු CD ටික ගන්න. මේ කට්ටිය රෑ පැය දෙක තුනක් තව වැඩ කරලා උදේට යන අය CD උදේට ගන්න. එතකොට ඒ ප්‍රශ්නේ ටිකක් සරල වෙයි. අපිට අද මැෂින් එකකට අපි ඩුබායි ඉන්න කෙනෙක් හරියට බලන්න මේක කැඩෙනකොට මට ඊයේ උදේ හවස කතා කරා මහත්තයෝ CD මැෂින් එකක් අවශ්‍ය නම් එවන්න පුළුවන් කියලා. දැන් හවස මගේ අපේ අර වැඩ කරන ජයසිංහ මහත්තයාට මම එයාගේ නම්බරේ දීලා අවශ්‍ය මැෂිම එහාට දුන්න විස්තරේ. මම හිතන්නේ ලබන භාවනා වැඩසටහනකොට ඒක අපේ ලංකාවට ඇහිලා භාවනා වැඩසටහනට මිතින්ට එයි. ඒක නිසා බලන්න ඒක කැඩෙනකොටම තව එකක් අපිට ආවා. ඒකත් මං හිතන්නේ මේ පුණ්‍යවන්තකමේ භාග්‍යයක්. ඒක නිසා අද ඔබ දැන් යන්න මං හිතන්නේ පහසු අය වාහන තියෙන අය දැන් තේ එකක් එහෙම බීලා යන්න පුළුවන්. අනිත් අය උදේට යන්න ඉන්න. ඔබ ගෙදර ගියාම දැන් අමුතුම පුජ්‍යලියෙක් විය යුතුයි. වෙලා තියෙන හැම ඒ තත්ත්වය පවත්වාගෙන යන්න. ඒක අනිවාර්යෙන් නිබ්බාන ගාමී වෙනවා. මේ ආත්මේ මැරුණොත් ඊළඟ ආත්මේ හරි වෙනවා. ඒක දෙකක් නෑ සුවර්. ඒ කියන්නේ අපි අත්දැකීමෙන් අපිට අත්දැකීම් තියෙනවා. ඇත්තටම මිනිස්සු වෙනස් වෙන විදිය මට හුඟා දෙනේ ප්‍රකාශ කරලා තියෙනවා. මේ භාර්යාවන් තමන්ගේ මහත්තේවල ඒ මහත්ය හැසිරෙන විදිය සමහර අය මහත්තුරු එයාගේ නෝනලා එව්වම මට ප්‍රකාශ කරලා තියෙනවා අපේ නෝන දැන් වෙනස්ම පුජ්‍යලයක් වෙලා කියලා. මට ඒවයින් තේරෙනවා මං හිතන්නේ 75% විතර මේ වගේ වෙනවා. අනිත් 25%ටත් කවදාවත් මේක අපත යන්නේ නැහැ. මේක මහෝපකාරී වෙනවමයි. ඒක නිසා ඔබ කවුරුත් සතුටු වෙන්න. ඔබගේ සතුට කොච්චර සතුටු වෙනවද? ඒ වගේ 10,000 ගුණයක් සතුටු වෙනවා මම මේ தත්ත්වය බලා ඉඳලා. මේක තමයි මගේ ක්‍රියාවලිය. මට වෙන මොකුත් අවශ්‍ය නැහැ. මට තාන්න මාන්න වර්ණන කිසි දෙයක් අවශ්‍ය නැහැ. මේක තමයි මගේ සතුට. මේක මං කළ යුතු දෙයක් නිසායි මම මේක පටන් ගත්තේ. ඒක අතිසාර්ථක වෙලා තියෙනවා. අපේ ස්වාමීන් වහන්සේ ලව්ව ලක්ෂ ගණනක් තව මිනිසුන්ට මේ නිබ්බානගාමී වීම සඳහා ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම අදිෂ්ඨාන කරනවා. ඔබත් මේ නිවන් මඟ සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රාර්ථනා නෙමේ අදිෂ්ඨානයක් ඇති කරගන්න, බලවත් ලෙස අදිෂ්ඨානයක් ඇති කරගන්න ඒ ගමන් මගේ යා හැකි. ඒක නිසා සියලු දෙනාට නිබ්බානගාමී වෙන්න කියලා අදිෂ්ඨාන කරමින් මම නිහඬ වෙනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි, යහපතක් වේවා.
එහෙනම් මං හිතන්නේ දැන් අද මේ සති භාවනා වැඩසටහන මේ අවස්ථාවේ අවසන් කරනවා. මට තවත් යමක් කියන්න අවශ්‍ය නැහැ, ඉතිරිත් නැහැ. තවත් වරක් අපි සියලු දෙනා එක්කවෙලා සියලුම ඒ පිංගන්නට බලාපොරොත්තු වෙන සියලුම පරදත්ත උපදීවින්ට සහ සියලු දෙවි දේවතාවුන් ඇතුළු සියලු සත්වයන්ට පින් අනුමෝදන් කරන්නට, පින් පවරන්නට සෑම දෙනාම එක්කවෙලා සාදුකාරයක් දීලා පින් දෙන්න. මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් කරමු. එතාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාචං ඊ සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා දන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ ඥාතීනං තු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං සුඛිතා වුන්තු ඥාතයෝ. ඉදං යතීනං හෝතු සුඛිතා වුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤකම්මේ මාමේ බාල සමාගමෝ. සතන් සමාගමෝ හෝතු යාව නිපානපත්තියා ඒවා ශාන්තියක්ම වේවා.